අපිට කුම්බලාගෙන යන තියෙන්නේ වේරංජ සාන්දියේ අභිඥා කොටනේ සුද්ධේ නිවාස කොට අපි
කුම්බලාගෙන යන්නේ. ඒක අපි කොටසක් කලින් දවසේ කතා කළා නේද? පටන් ගන්න තියෙන කාටද දන්නේ? බුද්ධ කෙත්තන් නාම ත්‍රිවිධං හෝති කියන තැන ඉඳන් නේද? 104 පිටුයි. ඒත් අපි ඒ කලින් කතා කරගත්තු ටික ඒකේ අන්තිම ටික දැන් කියන කොටසට සම්බන්ධ නිසා පොඩ්ඩක් ඒකත් මතක් කරගත්තම දැන් මේ කල්ප විනාශය සම්බන්ධව විස්තරයක් කියවුණානේ. එතනදී පොඩේ විනාශයක් විනාශ වෙන්න පුළුවන් ක්‍රම තුනක් ගැන කිව්වා. ගින්නෙන්, ජලයෙන්, ඒ වගේම වාතයෙන් කියලා නේද? එතකොට තේජෝ සංවට්ඨ, ආපෝ සංවට්ඨ, වායෝ සංවට්ඨ කියලා ඒවට අපි නම් තුනක් දුන්නා. එතකොට ඒ වගේන් ඒ විනාශ වෙන සීමාවකුත් කියවා. ආබස්සර, සුභකින්හ, වේහප්පල කියන මේ ලෝක දක්වා බ්‍රහ්ම ලෝක දක්වා විනාශය වෙනවයි කියලා. එතකොට ඒ ටික අපි පොඩ්ඩක් අපහු බලා ගන්න ඕන. ඒත් එකම කිව්වා ගින්නෙන් විනාශ වෙද්දී ආබස්සරය දක්වා, ආබස්සරයෙන් යට කියලායි කිව්වේ. ආබස්සරයෙන් යට ගින්නෙන් විනාශ වෙනවා, ජලයෙන් විනාශ වෙද්දී සුභකින්හයෙන් යට, වාතයෙන් විනාශ වෙද්දී වේහප්පලයෙන් යට. එතකොට අපි මේ ලෝක පිහිටලා තියෙන විදිය ගැන දල වශයෙන් අවබෝධයක් ඇතිනේ නේද? මේ අපේ ලෝක පිටලා තියෙන විදිය දල වශයෙන්
යටම
අපායවල තියෙන විදිය නේද?
අවීචිය නම් යටම එක නම් පේන්නේ නැහැ. මේ අවීචිය ප්‍රසිතනින් උඩට ඒ තියෙන පිළිවෙල දැන් මෙතන ඉඳන් මනුෂ්‍ය ලෝකේ ඉඳන් පහළට මේ පිළිවෙල අපි දැන් මතක තියාගෙන ඉන්නේ මේ පිළිවෙලටනේ. සංජීව කාල සූත්‍ර සංඝාත රෞරව මහා රෞරව මේ පිළිවෙලටනේ.
ඒ තියෙන එතකොට මනුෂ්‍ය ලෝකයෙන් පහළට ඒ තියෙන අනුපිළිවෙල. යදුන් 15000න් 15000ට පහලින් තමයි ඒ එකිනෙක මහා නිරයක් පිහිටලා තියෙන්නේ කියන එක විස්තර කරන්නේ. එතකොට ඒ සෑම මහා නිරයක් වටේටම පැති හතරේ හතර ගානි ඔසුපත් නිර 128ක් තියෙනවා. එතකොට 128යි ප්‍රධාන නිරයන් 8යි ඔක්කොම 136යි.
එතකොට ඊට උඩින් දැන් මේ විදිහට මනුෂ්‍ය ලෝකේ තියෙනවා. ඊට උඩට
අනුපිරිවෙලට දිව්‍ය ලෝක 6.
ඒ අතරේ දුර
යොදුන් 42000යි කියලා තියෙනවා.
ඊට පස්සේ පරිණිම්මිත වසවර්තියෙන් පස්සේ ප්‍රථම ධ්‍යාන භූමිය. ඊට පස්සේ මේ ප්‍රථම ධ්‍යානයේ ඒ ලෝක තුන පිටර තියෙන විදිය. එතකොට මේකේ මේ ආයුෂ ගැන මේ පැත්ත පෙන්වලා තියෙන. ඒ ගැන අපිට
දැනට එච්චර වැදගත් නෑ. දර වශයෙන් තියෙන විදිය මතක තියාගත්තම නේද?
එතකොට මේ පිළිවෙලට හම් පිටරලා තියෙනවා. එතකොට මේ ප්‍රථම ධ්‍යාන භූමියේ එන්න අපි මේ කියපු මෙතන මේ කියන ආයුෂ ගැන අසංඛ්‍ය කල්ප එකයි කියන එක මහා බ්‍රහ්මයේ. එතකොට ආබස්සරයෙන් යට කියලා කිව්වේ මෙන්න මේ ලෝක තුන.
එතකොට ගින්නෙන් විනාශ වෙද්දී
මේ මෙතෙන්නම ඒ කියන්නේ මෙන්න මේ
ප්‍රථම ධ්‍යාන භූමි ටික විනාශ වෙනවා. මේකෙදි ද්විතීයික ධ්‍යාන භූමි ටික විනාශ වෙනවා. ජලයෙන්
විනාශ වෙන අවස්ථාවේදී, වාතයෙන් විනාශ වෙද්දී
තතිය ධ්‍යාන භූමි ටික විනාශ වෙනවා.
එතකොට මේ වේහප්පරයයි
අසඤ්ඤ සත්ත්වයයි එක සමාන තලවල පිහිටලා තියෙන්නේ. එතකොට
චතුර්ථ ධ්‍යාන භූමි තලය
සූත්‍රාන්ත ක්‍රමයට එතකොට මහා කල්ප 500ක ආයුෂ තියෙනවා.
දැන් ඊට පහළ ඒ වගේ මේ ආයුෂ අඩු වෙලා තියෙන්නේ අන්න අර
ඉක්මනින් විනාශ වෙන නිසා. ඒකයි මේ කියලා තියෙන මෙතන මහා කල්ප 64යි කියලායි මෙතන කියන්නේ. ඒකට මේ 64 කියන එක හේතුවක් තියෙනවා. හේතුවක් තියෙන්නේ ඒ රටාවක් තියෙනවා ඒ විනාශ වෙන. කල්ප මේ ලෝක මේ විදිහට විනාශ වෙද්දී ඒ රටාවක් තියෙනවා. ඒ රටාව නිසා තමයි උතන 64 හැදිලා තියෙන්නේ. ඒකත් පොඩි සටහනක් තියෙනවා. ඒකත් අපි බලාගමු. ඒකට මේ ටික අපි ඉවර කරලා ඉන්න කොහේද? ඊට පස්සේ එතනින් උඩ ලෝක ටික එතනින් උඩ මොනවයි තියෙන්නේ? ඔව්.
මේ තියෙන්නේ
සුද්ධාවාස භූමි. අහ. ඊට උඩින් අරූප භූමි.
අරූප භූමි ටික. මේ තියෙන්නේ අවිහාතප්පාදී සුද්ධාවාස පහ. ඊට උඩින් එතන ඉඳන් ආකාසානංචයතනාදී අරූප ලෝක හතර.
පැහැදිලි ඇති. ඒකට ඔය ඔක්කොටම අපි එක නමක් කියන ඔය තල 31ක්. එහෙම නැත්නම් ලෝක 31ක් කියලා අපි කියනවා. ඒ ටිකටම කියන්නේ සක්වලක් කියලා. රොයි ටිකේ එකතුවට තමයි අපි කියන්නේ එක සක්වලක් කියලා. පස්සේ දැන් මේ ඉතිරි විස්තරේ අපි බලාගෙන යමු. ඊට පස්සේ අපි තව ටිකක් කතා කරමු නේද? හරි. බුද්ධ ක්ෂේත්‍රය කියන්නේ මොකක්ද කියන එක ගැන විස්තරේ ඊළඟට තිබුණේ නේද? ඒ ටික අපි කියාගෙන යමු බලන්න. හරි.
අවසරයි සර්. බුද්ධක්කිත්තං නාම ත්‍රිවිධං හෝති. බුද්ධක්ෂේත්‍රය නම් තුන් ආකාර වෙයි. ජාතික්කිත්තං, ආනක්කිත්තං, විශේෂක්කිත්තං ච. ජාතික්ෂේත්‍රයේද, ආනක්ෂේත්‍රයේද, විශේෂක්ෂේත්‍රයේද යනුවෙන්. තත්ත ජාතික්කිත්තං දසසහස්ස චක්කවාල පරියන්තං හෝති. යන් තථාගතස්ස පටිසන්ධ්‍යාදීසු කම්පති. යන් තථාගතස්ස පටිසන්ධ්‍යාදී සුකම්පති. යම් ශේෂ්ඨයක් තථාගතයන් වහන්සේගේ ප්‍රතිසන්ධ්‍යාදීන් කම්පා වේද දසදහස් චක්කවාල පරියන්තං දසදහසක් සක්වල කෙලවර කොට ඇත්තා වූ තත්ත එහි ජාතික්කෙත්තං හෝති. ජාති ශේෂ්ඨය වෙයි. ආනක්කෙත්තං
කෝටි. එතන මේ තත්ත කියන පදේ අපි මුලින්ම කියන එක තමයි වඩා හොඳ. ඒකේ සප්තමී අර්ථය එතකොට නිද්ධාරණ අර්ථ සප්තමිය. තත් කියන්නේ ඒ තෙවැදෑරුම් ක්ෂේත්‍ර අතුරින් කියලා පටන් ගත්තා. හරි. ඊළඟට කියන නේද ආනක්කිත්තං.
ආනක්කිත්තං කෝටි සතසහස්ස චක්කවාල පරියන්තං හෝති. යත් රතන පරිත්තං, කන්ද පරිත්තං, දජග්ග පරිත්තං, ආටානාටිය පරිත්තං, මෝර පරිත්තං තී ඉමේසං පරිත්තාණං අනුභවෝ පවත්තති.
ඒ කියරයි යත්ස කියන තැන ඉඳන් පටන් ගත්තම හරි. එතනින් එහා කොටස කියලා ආයෙ මුලට ආවම
යත්කින් තැන පටන් ගන්නෙ. යත්
යම් තැනක
රතන සූත්‍රය කන්ද පරිත්තං කන්ද පිරිත දජග්ග පරිත්තං දජග්ග පිරිත ආටානාටිය පරිත්තං ආටානාටිය පිරිත මෝර පරිත්තං මෝර පිරිත ඉති ඉමේසං පරිත්තානං යන මේ පෙරිත්වල ආනුභාවෝ පවත්තති. ආනුභාවය පවතීද
ඒ ප්‍රදේශය
කෝටි සතසහස්ස චක්කවාල පරියන්තං කෝටි දසදහසක් සක්වල
කෝටි ලක්ෂයක්
සක්වල කෙලවර කොට ඇත්තා වූ ආනක්කෙත්තං හෝති. ආනශේෂ්ත්‍රය වෙයි. විසයක්කෙත්තං පන අනන්ත අපරිමාණං යම් යාවතාවාපන ආකංකේය ආකංකේයාති වුත්තං යත් යම් යම් ආකංකති තන්තං අනුස්සරති. යම් යම් ශේෂ්ඨයක් යාවතාවාපන ආකංකේය ඉති යාවතාවාපන ආකංකේය ඉති වුත්තං යනුවෙන් කියන ලද්දේ යත්
කියන ලද්දේද
කියන ලද්දේද යත් යම් ශේෂ්ඨයක යම් යම් ආකංකති යම් යම් තැනක්
තැනක් යම් යමක් යමක් කැමති වෙනසේක්ද
යමක් යමක් කැමති වෙනසේක්ද තං තං අනුස්සරති.
ඒ දේ සිහි කරනාසේක්ද ඒ ශේත්‍රය අනන්තං අපරිමාණං විසයක්කෙත්තං
අනන්ත අපරිමාණං කෙලවරක් නැති ප්‍රමාණයක් නැත්තා වූ විසයක් කෙත්තං විශේෂේෂ්ඨය වෙයි. ඒව මේ තේසු තීසු බුද්ධක් කෙත්තේසු ඒකං ආනාකෙත්තං විනස්සති. ඒව මේ තේසු
මෙසේ මේ තෙවදෑරුම් බුද්ධ ශේත්‍ර අතුරින්
මෙසේ මේ තෙවදෑරුම් බුද්ධ ශේත්‍ර අතරින් ඒකං ආනක්කෙත්තං විනස්සති. එක් ආනාශේෂ්ත්‍රයක් විනාශ වෙයි. තස්මින් පන විනස්සන්තේ ජාතික්කෙත්තං විනට්ඨ මේව හෝති. තස්මින් පන විනස්සන්තේ ඒ ආනාශේෂ්ත්‍රය විනාශ වන කල්හි ජාතික්කෙත්තං විනට්ඨ මේව හෝති. ජාතික් ශේෂ්ත්‍රය විනාශ වන්නේම වෙයි. විනස්සං තංච ඒකතෝ විනස්සති. විනාශවන්නේද එකලාවම විනාශ වෙයි. එකටම විනාශ වෙයි. සංඨහං තංච ඒකතෝව සංඨහති. හටගන්නේද එකටම හටගනි. තස්ස විනාශෝච සංඨහනංච විසුද්ධි මග්ගේ වුත්තං. ඒ ශේෂ්ත්‍රයන්ගේ විනාශ වීමද හට ගැනීමද විසුද්ධි මාර්ගයේහි කියන ලද්දේ වෙයි. අතිකේහි තතෝ ගහිතබ්බං. අර්ථ කැමැත්තෝ විසින් එයින් දත යුතුයි. ඒ පනතේ සංවට්ටා උත්තා
සංවට්ට විවට්ටා.
ඒ පනතේ සංවට්ට විවට්ටා උත්තා ඒතේසු භගවා බෝධිමණ්ඩේ සම්මා සම්බෝධින් අபிසම්බුජ්ජනත්තාය නිසින්නෝ අනේකේපි සංවට්ට කප්පේ අනේකේපි විවට්ට කප්පේ අනේකේපි සංවට්ට විවට්ට කප්පේ සරි. ඒපනතේ සංවට්ට විවට්ටා වුත්තා යම් මේ සංවට්ට විවට්ටයෝ කියන ලද්දේද භගවා භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බෝධින් අபிසම්බුජ්ජනත්තාය සර්වඥාඥානේ අවබෝධ කිරීම පිණිස බෝධි මණ්ඩේ නිසින්නෝ බෝධි මූලයේහි වැඩ සිටිමින් ඒතේසු ඒ සංවට්ට විවට්ටයන් අතරින් අනේකේපි සංවට්ට කප්පේ නොඑක් සංවට්ට කල්පයෝද අනේකේපි විවට්ට කප්පේ නොඑක් විවට්ට කල්පයෝද අනේකේපි සංවට්ට විවට්ට කප්පේ නොඑක් සංවට්ට විවට්ට කල්පයෝද සරි. සිහි කරසේක. කතං කෙසේද යත් අමුත්‍රාසින්ති ආදිනා නයේන. අමුත්‍රාසින් ඉති ආදිනා අමුත්‍රාසින් යන ආදී නයේන ක්‍රමේන්‍ය.
ඒ ටික අපි බලාගෙන යන්න නේද? එතකොට මේ බුද්ධ ක්ෂේත්‍රය කියන එක අපි කොටස් තුනකට වින් කරලා කතා කරන්නේ. ජාති ක්ෂේත්‍රය, ආනා ක්ෂේත්‍රය, විශේෂ ක්ෂේත්‍රය. එතකොට ජාති ක්ෂේත්‍රය කියලා කියන්නේ එතකොට යම් ප්‍රදේශයක් භාග්‍යවතුන් වහන්සේ ඒ කියන්නේ බෝසතාණන් වහන්සේ පිළිසිඳ ගනිද්දී කම්පා වීම ආදියට ලක් වෙනවද අන්න ওই ප්‍රදේශයට කියන නම තමයි ජාති ක්ෂේත්‍රය කියලා කියන්නේ. ප්‍රමාණයෙන් කොච්චරද? සක්වල අපි අර කලින් පෙන්නපු විදිහේ සක්වලවත් කීයක්ද? ඔව් දස දහසක්. එතකොට ඒකයි කිව්වේ දස සහස්ස චක්කවාල පරියන්තං හෝති කියලා. දස දහසක් සක්වල. ඒ කොටසට කියනවා ජාති ක්ෂේත්‍රය. ඊළඟට ආනා ක්ෂේත්‍රය දෙවෙනි ප්‍රදේශය. එතකොට ආනා ක්ෂේත්‍රය කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ ඒ සූත්‍රාන්ත දේශනාදී ආඥාව පවතින ප්‍රදේශය. එතකොට ඒකයි අර විස්තර කළේ රතන සූත්‍රාදී ඒ සූත්‍ර දේශනාවන්ගේ ආඥාව පිහිටන ප්‍රදේශයේ කොච්චර සක්වල ප්‍රමාණයක්ද? කෝටි ලක්ෂයක්. ඒ කියන්නේ කෝටි ලක්ෂයක් කියන්නේ කීයක්ද විමල ජීවයස්ම? 1.0 කීයක්ද? දහතරක් කියන්නේ කොහොමද? කෝටි ලක්ෂයකට. කෝටියට කීයේයි? එතකොට කෝටි ලක්ෂයට 7.5 දා. එතකොට 7.7 කීයද? එතකොට කෝටියේ ඒව ලක්ෂයක් නේද? කෝටි ලක්ෂයක් සක්වල කියලා කියන්නේ 1.12ක්. නේද? එතකොට ඒ තරම් සක්වල ප්‍රමාණයක් තමයි එතකොට මේ ආඥා ක්ෂේත්‍රය කියලා කියන්නේ. ඒකට ඉංග්‍රීසි ක්‍රමයට කියන්නේ ට්‍රිලියනේද? බිලියන කියන්නේ 1.9යි, ට්‍රිලියනය මතක විදියට නම් 12නේ. 1.12. ඊට පස්සේ 10න් 18නේ ඉංග්‍රීසි ක්‍රමයට ගුණ වෙන්නේ. මිලියනේ කියන්නේ 1.6, බිලියනේ කියන්නේ 9, ඊට පස්සේ 12 වගේ මතක ට්‍රිලියනය. එතකොට ඒ තරම් සක්වල ප්‍රමාණයක්. එතකොට අවසන් කොට ඇති කියන එකයි අර. ඊට පස්සේ විෂය ක්ෂේත්‍රය. භාග්‍යතුන් වහන්සේගේ විෂය ක්ෂේත්‍රය. විෂය ක්ෂේත්‍රය කියන එකේ තේරුම මොකද්ද? ඉතින් භාග්‍යතුන් වහන්සේට අරමුණු කරලා දැනගන්න පුළුවන් ප්‍රදේශය. ඉතින් ඒකේ සීමාවක් තියෙද? ඉතින් සර්වඥ බුදුරජාණන් වහන්සේ කෙනෙකුට ඒ විෂය ක්ෂේත්‍රයේ සීමාවක් නැහැ. ඒකයි විස්තර කළේ අනන්තං අපරිමාණං. අන්තයක් නැහැ, පරිමාණයක් නැහැ. එතකොට භාග්‍යතුන් වහන්සේට ඒකයි කිව්වේ යාවතකං නෙය්‍යං තාවතකං ඥානං. ඤෙය්‍ය පරියන්තං ඥානං, ඥාන පරියන්තං ඤෙය්‍යං කියලා අර සර්වඥතා ඥානෙ විස්තර කරද්දී සාරිපුත්ත මහරහතන් වහන්සේ විස්තර කරන්නේ. එතකොට ඒ තැනකදී ඒ දැනගත යුතු දේවල් යම් තාක් තියෙනවද, ඒ දේවල් අවසානය දක්වාම සර්වඥන් වහන්සේගේ ඥානය පැතිරිලා පිහිටනවා. ඉතින් එතනින් එහා බහු දැනගත යුත්තක් නැහැ. ඥානය ඒ තාක්ම පැතිරිලා පවතිනවා. එතනින් එහා තව දැනගත යුතු දෙයක් කියලා දෙයක් ඉතිරි වෙන්නේ නැහැ. ඒ නිසා ඒ තියෙන සියලු කාරණා භාග්‍යතුන් වහන්සේගේ සර්වඥතා ඥාණයට ආපాతගත වෙනවා. හරි. එතකොට මේ සූත්‍ර පාඨයක් එතන ගිනල්ලා පෙන්නන්නේ යාවතාවාපන ආකාංකීය. මේ විදිහට මේ සූත්‍ර පාඨය තියෙන්නේ චූලනිකා සූත්‍රයේ. ඒකත් ඕනනම් සටහනක් දාලා තියාගන්න. එතනම අංගුත්තර තිකනිපාතයේ චූලනිකා සූත්‍රය, අංගුත්තර නිකාය පළවෙනි පොතේ 402 පිටුව. ඒ දැන් හිමීට කියවලා බලන්න. ඉතින් එතනදී අර ආනන්ද මහරහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගෙන් විමසීමක් කරනවානේ. අර භාග්‍යතුන් වහන්සේට කොයිතරම් ප්‍රදේශයක ඒ කතා කර ඇහින්න කතා කරන්න පුළුවන්ද ඔය වගේ ප්‍රශ්නයක් අහනවා. ඒතෙන් හිමි ඊට පස්සේ කියවලා බලන්න. ඊතනදී භාග්‍යතුන් වහන්සේ මතක් කරනවා මේ භාග්‍යතුන් වහන්සේගේ විශේෂ ක්ෂේත්‍රය සම්බන්ධව. ඉතින් ඒ ඕභාසය පතුරවලා ඒ අයට භාග්‍යතුන් වහන්සේ ඉන්න බව අඟවන්න පුළුවන් කොයි ප්‍රදේශයේද ඔය විදිහට. එතනදී අර අග්‍රශ්‍රාවක මහරහතන් වහන්සේ කෙනෙක්ගේ හැකියාව ගැන නිවිතර කරන්නේ. එතනදී ඉතින් භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා, එතකොට භාග්‍යතුන් වහන්සේට කොයි තරම් ඒ විදිහට පුළුවන්ද කියලා. එතනදී භාග්‍යතුන් වහන්සේ මතක් කරන්නේ, ඉතින් ඒ ශ්‍රාවකයන් වහන්සේ කෙනෙක්නේ, තථාගතයන් වහන්සේලා අනන්තයි අප්‍රමාණයි කියලා තමයි මතක් කරන්නේ. ඉතින් ඒ ශ්‍රාවකයන් වහන්සේ කෙනෙක්ගේ හැකියාව වගේ නෙවෙයි, සර්වඥයන් වහන්සේ කෙනෙකුගේ හැකියාවේ සීමාවක් නැහැ. ඒ අනන්ත අපරිමාණ ගුණ තියෙන උතුමන් වහන්සේ කෙනෙක් කියන එක ඉතින් මෙතන පැහැදිලි වෙනවා. හිමීට පස්සේ කියව ගන්න මේ සූත්‍රය නේද? කතා කරන එක නෙවෙයි එතනදී කියන්නේ. ඒ අයට දැනුම් දෙන්න පුළුවන් මේ භාග්‍යතුන් වහන්සේ කියලා ආලෝකයක් පතුරවලා එහෙම කියලා විස්තරයක් කරන්න. වචනයෙන් කතා කිරීම ගැන නම් මට හරියටම මතක යන්නේ. එමෙිට කියවලා බලන්නකො අපිට අමතක වෙන්නත් පුළුවන් ඒ තැන. හරි. එතකොට මේ විනාශ වෙද්දී මේ ආඥා ක්ෂේත්‍රයක් එකවර විනාශ වෙනවා. ඒ කිව්වේ සක්වල කෝටි ලක්ෂයක්. එතකොට දැන් ඒක ඇතුලේනේ තියෙන්නේ කොහොමද ಜಾති ක්ෂේත්‍රය? එතකොට සක්වල 10000නේ. ඉතින් 10000 කොහොමත් විනාශ වෙනවා ඒ වෙද්දී. එතකොට කෝටි ලක්ෂයක් කියන්නේ ඊට වඩා විශාල ප්‍රදේශයක්නේ. ඒ නිසයි කිව්වේ එතකොට ಜಾති ක්ෂේත්‍රය ඉතින් කොහොමත් විනාශ වෙනවා ඒ විනාශ වෙන අවස්ථාවේ. එතකොට හටගනිද්දිත් එකටමයි මේ මුළු ප්‍රදේශයම හටගන්නේ. විනාශ වෙද්දී එකවර විනාශ වෙනවා වගේ. ඉතින් ඒ විස්තර ටික ඉතින් විසුද්ධි මාර්ගයේ කිව්වා. ඒ නිසා ඉතින් කැමති අයට එතනින් බලා ගන්න පුළුවන් කියලායි කියලා තියෙන්නේ. අත්තිකේහි තතෝ ගහේ තබ්බං. මේ ඉතින් කැමති අයට එතනින් ගන්න පුළුවන් කියලා ඉතින් විනයේදී ඒ විස්තරය කියන්නේ නැහැ. එතන පිටුවන් කියවන්නම් සටහනක් දාලා තියාගන්න. විසුද්ධි මාර්ග පාළි පොතේ මතක විදියට 318 වගේ. ඔව් 318 319 වගේ මතක. පොඩ්ඩක් ඒ හරිය බලාගත්තම ඊට කලින් මං හිතන්නේ. ඊටත් ටිකක් කලින්. කොහමද 315-16 වගේ නම් මතක විදියට 316 දී වගේ පටන් ගන්නේ අභිඥා විස්තරය. එතනින් බලාගමු. එතකොට මේ සංවට්ඨ විවට්ඨයෝ ගැන දේශනා කළානේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ බෝමැඩ සම්මා සම්බෝධියට පැමිණීම සඳහා වැඩහිඳිද්දී මේ සංවට්ඨ විවට්ඨ ආදී අතුරින් නොඑක් සංවට්ඨ කප්ප, නොඑක් විවට්ඨ කල්ප, නොඑක් සංවට්ඨ විවට්ඨ කල්ප සිහි කරා. කොහොමද සිහි කළේ? අමුත්‍ර ආසින් මේ විදියට අර පෙළේ දේශනා කරපු විදියට. පැහැදිලිනේ? අසුවල් ප්‍රදේශයේ උප්පත්තිය ලැබුව අසුවල් නම් නැතිව, අසුවල් ගෝත්‍ර ඇතිව, අසුවල් සටහන් නැතිව කියලා ඒ විස්තර කරපු විදියට ඒ විදියට සිහි කළා කියන එකයි විස්තර කරන්නේ. ඒ ටිකේ තේරුමත් ඊළඟට විස්තර කරනවා. ඒ ටිකත් අපි බලාගෙන යමු නේද?
තත්ත අමුත්‍රා සින්ති අමුම්මි සංවට්ඨ කප්පේ අහං අමුම්මි භවේ වා යෝනිවා ගතිවා විඥානට්ඨිතියාවා සත්තාවාසේ වා සත්තනිකායේ වා අහෝසින් තත්ත එහි අමුත්‍රාසින් ඉති අමුත්‍රාසින් යනු අමුම්මි සංවට්ඨ කප්පේ අසවල් සංවට්ඨ කල්පේහි අහං මම අමුම්මි භවේ වා අසවල් භවේහි හෝ යෝනිවා යෝනිහේ හෝ
යෝනියාවා
යෝනිහි හෝ ගතියාවා ගතියෙහි හෝ විඥානට්ඨිතියාවා විඥානස්ථිතියෙහි හෝ සත්තාවාසේ වා සත්තාවාසේ හෝ සත්තනිකායේ වා සත්වනිකායේ හෝ පහවසින් වීමි. ඒවං නාමෝති විස්සන්තරෝවා ජෝතිපාලෝවා ඒවං නාමෝ ඉති ඒවං නාමෝ යනු විස්සන්තරෝවා විස්සන්තර නමින්ද නම් හෝ ජෝතිපාලෝවා ජෝතිපාල නම් හෝ යනුවෙනි. ඒවං ගොත්තෝති භග්ගවෝවා ගෝතමෝවා ඒවං ගොත්තෝ ඉති ඒවං ගොත්තෝ යනු භග්ගවෝවා භග්ගව ගෝත්‍රේ හෝ ගෝතමෝ වා ගෝතම ගෝත්‍රේ හෝ යන්නයි. ඒවං වන්නෝති ඕදාතෝ වා සමෝ සාමෝ වා ඒවං වන්නෝ ඉති ඒවං වන්නෝ යනු ඕදාතෝ වා සුදු පැහැති හෝ සාමෝ වා සම වර්ණ හෝ යන්නයි. ඒවම ආහාරෝති සාලි මං සෝදනාහාරෝ වා පවත්තපල භෝජනෝ වා ඒවම ආහාරෝ ඉති ඒවම ආහාරෝ යනු සාලි හෙල් මන්සෝ මස් ඕදනෝ ඕදන බත් ආහාරෝ බත් ආදී ආහාර හෝ
ආහාර කොට ඇත්තෙක් හෝ
ආහාර කොට ඇත්තෙක් හෝ පවත්තපල භෝජනෝ වා වැටුණු ගෙඩි ආදී භෝජන
ඇත්තෙක් හෝ
යනුවෙනි. ඒවන් සුඛ දුක්ඛ පටිසංවේදීති අනේක අනේක ප්‍රකාරේන කායික වාචසිකානම්
චේතසිකානම්
කායික චේතසිකානම් සාමිස නිරාමිසාදී ප්‍රභේදානම් වා සුඛ දුක්ඛානම් පටිසංවේදී එවං සුඛ දුක්ඛ පටිසංවේදී ඉති යනු අනේක ප්‍රකාරේන නොඑක ආකාරයෙන් කායික චේතසිකානම්
කායික චේතසික ඌ
කායික චේතසික ඌ
හෝ
හෝ නිරාම සාමිස නිරාමිස ආදී ප්‍රභේදානම් සාමිස නිරාමිස ආදී ප්‍රභේද ඌ හෝ සුඛ දුක්ඛානම් පටිසංවේදී සැප දුක් විඳෙමි
විඳින්නේ යන අර්ථයි
විඳින්නේ යන අර්ථයි ඒවමායු පරියාපන්
පරියන්තෝ
ඒවමායු පරියන්තෝති ඒවං වස්සත පරමායු පරියන්තෝ වා චතුරාසීති කප්ප සහස්ස පරමායු පරියන්තෝ වා ඒවමායු පරියන්තෝ ඉති යනු ඒවං මෙසේ වස්සසත පරමායු පරියන්තෝ වර්ෂ සීයක් කෙළවර කොට ඇති ආයුෂ ඇත්තේ හෝ චතුරාසීති කප්ප සහස්ස පරමායු පරියන්තෝ 84 දහසක් වයස කල්ප 84 දහහක් කෙළවර කොට ඇති ආයුෂ ඇත්තේ හෝ යන්නයි සෝ තතෝ චුතෝ අමුත්‍ර උදපාදින්ති සෝ අහං තතෝ භවතෝ යෝනිතෝ ගතිතෝ විඥානට්ඨිතෝ සත්තා වාසතෝ වා සත්තනිකායතෝ වා චුතෝ පුන අමුකස්මින් නාම භවේ යෝනියාවා ගතියාවා විඥානට්ඨිතියාවා තිතියා සත්තා වාසේ සත්තනිකායේ වා උප්පාදින් සෝ තතෝ චුතෝ අමුත්‍ර උදපාදී යනු
උදපාදින් යනු
පුන උදපාදින් යනු සෝ අහං ඒ මම තතෝ භවතෝ ඒ භවයෙන් යෝනිතෝ යෝනියෙන් ගතිතෝ ගතියෙන් විඥානට්ඨිතෝ විඥානස්ථිතියෙන් සත්තා වාසතෝ සත්තා වාසයෙන් වා හෝ සත්තනිකායතෝ වා චුතෝ සත්තනිකායෙන් හෝ චුත වූයේ පුන නැවත අමුකස්මින් නාම භවේ අසවල් නම් භවයෙහි යෝනියා යෝනියෙහි ගතියා ගතියෙහි විඥානට්ඨිතියා සත්තාවාසේ සත්තනිකායේ වා විඥානස්ථිතියෙහි සත්තාවාසේ සත්තනිකායේ හෝ උප්පාදින් ඉපදුනිමි තත්‍රාපාසින්ති අත තත්‍රාපි භවේ යෝනියා ගතියා විඥානට්ඨිතියා සත්තාවාසේ සත්තනිකායේ වා පුන අහෝසින් තත්‍රාපාසින් ඉති තත්‍රාපාසින් යනු අත නැව ඉක්බිති තත්‍රාපි භවේ
ඒ භවයෙහිදු
ඒ භවයෙහි යෝනියා යෝනියෙහි ගතියා ගතියෙහි විඥානට්ඨිතියා විඥානස්ථිතියෙහි සත්තාවාසේ සත්තනිකායේ වා සත්තාවාසේ සත්තනිකායේ හෝ පුන අහෝසින් නැවත ඌ විමි ඒවන් නාමෝති ආදී බුද්ධ ණය මේව ඒවන් නාමෝ ඉති ඒවන් නාමෝ යනු ඉති ආදී යන ආදී බුද්ධ ණය මේව කියන ලද ක්‍රමයෙන් මෙනි
ඒ ටිකත් අපි බලාගෙන යමු ඊට පස්සේ දැන් කලින් දවසේ අපි මේ මතක් කරපු පාඨයි කොහොමද භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ඒ ටික ආපහු කෙටියෙන් මතක් කරගමු බලන්න පෙළ පාඨය තේජානන්දස් මහත්මයා කියමු බලන්න ඕ පොත ළඟ තියාගෙන ඉන්න ඕන දැන් නේද කවුරු හරි ඉක්මනට කියමු බලන්න මේ පාඩේ Thank you.
වහන්සේ
කියන්නේ. ඔව් අමුත්‍රා සිං කියන එතන ඉඳන් ඒ කියවුණු ටික පෙළ කොටස.
දුක්ඛ පටිසම්මේදී ඒවමාය පරියාපන්නෝ සෝ තතෝ චුතෝ අමුත්‍ර උදපාදින් තත්‍රාපාසින් ඒවං නාමෝ ඒවං ගොත්තෝ ඒවං වන්නෝ ඒවමාහාරෝ ඒවං සුඛ දුක්ඛ පටිසංවේදී ඒවමාය පරියාපන්නෝ සෝ තතෝ චුතෝ ඉදූපපන්නෝ ති ඉති සාකාරං සෞද්දේශං අනේක විಹಿತං පුබ්බේ නිවාසං අනුස්සරාමි.
හරි ඒ ටික අපි කලින් දවසේ කිව්වා. ඉතින් විස්තර කියන්න ඕන නැහැ. ඉතින් ඒ ටික තමා දැන් විස්තර කරගෙන යන්නේ. එතකොට එතන කියවුණා අමුත්‍රාසින් කියලා වචනයක්. අමුත්‍ර කියන්නේ තේරුම, අමුත්‍ර කියන එකේ තේරුම මොකද්ද? නිපාත පදයක්. ඔව් අසුවල් තැන කියන එකයි. එතකොට අමුම්හි සංවට්ටකප්පේ අසුවල් සංවට්ට කල්පයේ මම අසුවල් භවයෙහි අසුවල් යෝනියෙහි අසුවල් ගතියෙහි අසුවල් විඥානස්තිතියෙහි සත්තා වාසයෙහි හෝ සත්වනිකායෙහි හෝ වීමි කියන එකයි තේරුම. එතකොට මොනවද මේ යෝනි ගති විඥානස්තිති සත්තා වාස කියලා කියන්නේ? හරි චිත්තාස්ම. එතන යෝනි කියලා කිව්වෙ මොකක්ද? අසුවල් භවයේ කියද්දි භව කාම භව රූප භව රූප භව කියලා වෙන් කරනවා. ඊට පස්සේ යෝනි කියලා කියද්දි අණ්ඩජ ජරාබුජ සංසේදජ උපපාතික කියන අන්න ඒ බෙදීම් වලට කියනවා යෝනි කියලා. ඒක බුද්ධ දේශනාවේ මේ බෙදීම් තියෙනවා. ඒ නිසායි මේ පෙන්නන්නේ. එතකොට ගති කියලා කියන්නේ මොනවද? ගති පහක් දේශනා කරනවා නේ. එතකොට නිරය, තිරිසන්, പ്രേත, ඒ වගේම මනුස්ස, දේව කියලා පංච ගති කියලා කියන්නේ. ඉතින් ඒ ගැන විස්තරේ තියෙනවා මජ්ක්‍ධිම නිකාය මහා සීහනාද සූත්‍රයේ. එතකොට විඥානස්තිති කියලා කියන්නේ නානත්ත් කාය නානත්ත් සංඤී. ඒකත් නානත්ත් කාය ඒකත් සංඤී. ඒකත් කාය නානත්ත් සංඤී. ওই විදිහට පෙන්නපු අපි ඒව කලින් කතා කළා ලෝක විදූ ගුණේ යටතේ. ඒ විදිහට හතක් පෙන්වුවා. ඒ හතට අපි කිව්වා සත්ව දෑරුම් විඥානස්තිති කියලා. ඒකට ඒ ගැන විස්තරයක් තියෙනවා අංගුත්තර නිකාය සත්තක නිපාතේ බුද්ධ ජයන්ති පොත්වල නම් 4 වෙනි පොතේ 342 වෙනි පිටුවේ. ඒ දැන් ඉතින් පස්සේ බලාගමු නේ. හරි පස්සේ අහන්නේ තියෙන දැන්. ඊට පස්සේ ආපහු සත්තාවාස කීයක් තියෙනවද? ඔව් 9යි. ඒක කොහොමද වෙන් වෙන්නේ? අර කලින් කියපු 7යි ඒකට එකතු වෙනවා. අසඤ්ඤ සත්වයෝ සහ නේව සඤ්ඤා නාසඤ්ඤායතන කියන දෙක. එතකොට 9යි. මතක විදියට නම් එහෙමයි. එතකොට ඒකෙත් විස්තරයක් තියෙනවා අංගුත්තර නිකාය 5 වෙනි පොතේ 448 පිටුවේ. ඉතින් ඒව ගැන ඒ තියෙන තැන් අපි දැනන් ඉන්න ඕන. මේ නිකම්ම මේ අට කතාවේ කියනවා එහෙම නෙවෙයි. බුද්ධ දේශනාවේ තියෙන කාරණායි මේ පෙන්නන්නේ. ඒවා ඒක නිසායි අපි ඒ තැනොත් ඉස්මතු කරලා පෙන්නන්නේ. නැත්නම් මේවා මේ කොහෙ තියෙන ඒවාද කියලා හිතෙන්න පුළුවන් කෙනෙකුට නේද? එතකොට මේ සත්ව නිකාය කියන එක පොදුවේ විස්තර කරලා තියෙනවා. ඒක ගැන කියන්නේ කත්ති ආදී සත්ත්ව නිකායේ වා කියලා විස්තර කරලා තියෙන ශත්‍රීය ආදී සත්ත්ව නිකායෙහි කියලා. එතකොට මේක පොදු විස්තර කිරීමක් කියන එකයි මතක. ඒ ගැන ලොකු විස්තරයක් අපිට හොයාගන්න බැරි වුණා. දැන්ට මතක තියාගන්න මේ විදිහ බෙදීමොත් තියෙනවා. එතකොට දේවනිකාය ආදී වශයෙන්ුත් අපි දැකලා තියෙනවා කියවිලා තියෙනවා. එතකොට මේ නිකාය වශයෙන්ුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එතකොට ඒවන් නාමෝ කියලා කියන්නේ වෙස්සාන්තර ජෝතිපාලාදී වශයෙන් දේව පැහැදිලි. ඒවන් ගොත්තෝ කියන්නේ ගෝත්‍ර වශයෙන් මේමේ ගෝත්‍රවල ඉපදිලා හිටියා. භග්ගව ගෝත්‍රී ගෞතම ගෝත්‍රාදී ඉපදිලා හිටියා. ඒවන් වන්නෝ කියන්නේ ඕදාත එහෙම නැත්නම් සාම වර්ණ කියලා ඉති. සාම කියන එක කියන්නේ කළු පැහැයට බර කියන පැත්තක් කියලා තියෙන්නේ. එතකොට ඒවන් ආහාරෝ කියන්නේ හැල් එහෙම නැත්නම් මාංශ ආහාර ආදිය අනුභව කරන්නේ. එහෙම නැත්නම් පවත්ව ඵල භෝජනෝ කියලා කියන්නේ ගස් වලින් වැටුණු ගෙඩි ආදිය. එතකොට මේක ගැන කියනවා මේ මුල් කාරණාව කීවේ ගිහි කාලය සඳහායි. ගිහිව ඉන්න අවස්ථාවක. එතකොට ඊළඟ පවත්ව ඵල භෝජනී ගැන විස්තර කළේ තාපස ආදී කාලයක් සඳහායි කියලා. ඊට පස්සේ එවන් සුඛ දුක්ඛ පටිසංවේදී කියන්නේ ඉතින් නොඑක ආකාරයෙන් මේ මේ විදිහේ සැප දුක් විඳිමින් ජීවත් වුණා කියන එකයි. ඒක පැහැදිලි. නොඑක ප්‍රකාරයෙන් කායික, චේතසික, සාමිස, නිරාමිස ආදී ප්‍රභේද ඇති සුඛ දුක්ඛ විඳිමින් ජීවත් වුණා කියන එකයි. එවන් ආයු පරියන්තෝ කියන්නේ අවුරුදු 100ක් පරමායුෂ ඇතිවද, එහෙම නැත්නම් කල්ප 84000ක් ආයුෂය ඇති කෙනෙක් විදියටද හිටියේ? මෙන්න මේ විදියට ඒ සියල්ල භාග්‍යතුන් වහන්සේ දැනගත්තා. දැන් නිකම්ම මේ පෙර ජීවිත සිහි කළා නෙවෙයි, ඒකයි මේ විස්තර කරන්නේ. ඒ සියලු කාරණා සියලු තොරතුරු ඇතුළත්ව තමයි ඒ දේවල් අවබෝධ කරගත්තේ. ඒකයි කියන්නේ. හරි. ඊළඟට සෝ තතෝ චුතෝ අමුත්‍ර උදපාදින්, ඒ කියන කාරණාවත් ඉතින් කලින් විදියටම පැහැදිලි. ඒ භවයෙන් එහෙම නැත්නම් ඒ යෝනි ආදීෙන් චුත වෙලා අසුවල් තැන, අසුවල් භවයේ, අසුවල් යෝනියේ මේ විදියට උප්පත්තිය ලැබුවා කියන එකයි තේරුම. ඉතින් එතනින් චුත වෙලා අසුවල් තැන ඉපදුනා කියලා අවබෝධ කරගත්තා. තත්‍රාපි ආසින්, ඒ ඉපදුණු තැනත් අසුවල් භවයෙහි අසුවල් එතනින් පස්සේ අසුවල් භවයෙහි අසුවල් යෝනියේ ආදී වශයෙන් ඉපදුණු ආකාරයේ දැනගත්තා. ඒ වන්නාම යනාදී කාරණා ඉතින් කලින් කියපු ක්‍රමයටම දැනගන්න පුළුවන්. ආයෙවා විස්තර කරන්නේ නැහැ. ඉතින් ඒ ඉපදුණු හැම තැනකදීම මෙනම් ඇතිව මේ ගෝත්‍ර ඇතිව දැනගත්තා කියන එකයි කෙටියෙන් තේරුම. ඒකේ මොනවා හෝ ඉතින් දැනගන්න දෙයක් තියෙන ඉක්මනට අහමු බලන්න. නැතු වෙද? හරි. එමුනා ඊළඟ කොටස.
අතවා යස්මා නොහොත් යම් හේකින් අමුත්‍රාසින්ති ඉදං අනුපුබ්බේන ආරෝහං තත්ත යාවදිච්චකං සරණං. අමුත්‍රාසින්ති අමුත්‍රාසින් යනු ඉදං අනුපුබ්බේන, මේ අනුපූර්ව වශයෙන්
අනුපිළිවෙලින්
අනුපිළිවෙලින් ආරෝහං තත්ත නංවන්නාහුගේ යාවදිච්චකං සරණං, කැමැති පරිදි සිහි කිරීම යන්නයි. සෝ තතෝ චුතෝති පටිනිවන්තස්ස පච්චවේක්කන
පටිනිවත්තන්තස්ස.
සෝ තතෝ චුතෝති පටිනිවත්තන්තස්ස පච්චවේක්කන. සෝ තතෝ චුතෝ යනු පටිනිවන්තස්ස පච්චවේක්කන, නැවත සිහි කරන්නාගේ නැවත
ආපසු සිහි කරන්නා වූ බෝසතාණන් වහන්සේගේ
පච්චවේක්කණං
සීකවේක්ෂණයයි
ප්‍රත්‍යවේක්ෂණයයි.
ඔව්, ආපසු සිහි කරන කියන්නේ දැන් මේ යම් තාක් දුරට අතීතයට ගිහිල්ලා එතන ඉඳන් ආපස්සට, කියන්නේ වර්තමාන භවයේ පැත්තට කියන එකයි අර්ථය. පටිනිවත්තන්තස්ස කියන්නේ ආපසු හැරෙනවා කියන එකයි තේරුම.
තස්මා එබැවින් ඉදූපපන්නෝති ඉමිස්සා ඉදූපපත්‍ය අනන්තරං. ඉදූපපන්නෝ ඉති ඉදූපපන්නෝ යනු ඉමිස්සා ඉද මෙහි ඉමිස්සා උප්පත්‍ය, මේ උප්පත්‍යෙන් අනන්තරං අනතුරුව යන්නයි. අමුත්‍ර උප්පාදින්ති තුසිත භවණං සන්දායති වේදි තබ්බං. අමුත්‍ර උදපාදින් යනු තුසිත භවණ සඳහා යයි දත යුතුය. తత్రాపాసిం ఏవన్ ఏవన్ నామోతి తత్రాపి తుషిత భవనో తుషిత భవనే సేతకేతు నామ దేవపుత్తో అహోసిం తత్రాపాసిం ఏవన్ నామో యను తత్రాపి ఎహి ఏవం సుఖదుఃఖపటిసంగేది దుఃఖం పన సంకార దుఃఖమత్వమేవ ఏవం సుఖదుఃఖపటిసంగేది యను మెసే ఏవం మెసే దివ్య సుఖ పటిసంగేది విదిన సులు విమి యన్నై దుఃఖం పన దివ్యమయ సపత్తే విమి యన్నై దుఃఖం పన దుఃఖవనాహి సంకార దుఃఖమత్వమేవ సంకార దుఃఖమాత్రమే ఏవం ఆయు పర్యంతోతి ఏవం సత్తపన్యాస వత్సకోటి సో తతోచుతో యను ఏ మమ తతో తుషిత భవంతో ఏ తుషిత భవనే చుతో చుత విమి అన్నాయ్ ఇదు
చుత ఊయే
చుత ఊయే అన్నాయ్ ఇదూప పన్నోతి ఇద మహామాయా దేవియా కొచ్చిస్మిన్ నిబ్బత్తో ఇదూప పన్నో యను ఇద మిహి మహామాయా దేవియా మహామాయా దేవియగే కొచ్చిస్మిన్ కుసేహి నిబ్బత్తో ఇపదునే అన్నాయ్ ఇతి చ ఏవం సాకా
ఇతి 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 యను
ఇతి యను
ఏవం
ఏవం మెసే
మెసే యనార్థై
మెసే యన ఇతి చ ఇతి మెసే యనార్థై సాకారం సౌద్దేశంతి నామగొత్తవసేన సౌద్దేశం వన్నాదివసేన సాకారం నామగొత్తేనేహి సత్తో దత్తో తిస్సో గౌతమోతి ఉద్దిశీయతి వన్నాదీహి ఓదాతో సామోతి నానత్తతో పన్యాయతి తస్మా నామగోత్తం ఉద్దేశం ఇతరే ఆకార సకారం సాకారం సౌద్దేశం యను నామగోత్తవసేన సౌద్దేశం నామగోత్తవసేన స ఉద్దేశం ఉద్దేశ సహిత ఊయే అన్నాయ్ వర్ణాదివసేన సాకారం వర్ణాదివసేన ఆకార సహిత అన్నాయ్ నామగోత్తేనే సత్తో నామగోత్తే వసేన్వనాహి సత్తో సత్తే దత్తో దత్తే
సత్తో సత్వయా
సత్తో సత్వయా దత్తో
దత్తో తిస్సో గౌతమో ఇతి
దత్తో తిస్సో గౌతమో ఇతి
దత్తయ తిస్సయ గౌతమయ యనువిన్
దత్తయ తిస్సయ గౌతమయ యనువిన్ ఉద్దిశీయతి ఉద్దేశను లవే వర్ణాదిన్వనాహి ఓ దాతో సామోతి సుదూయే కలూయే అన్నాయ్ నానత్తతో కలూయే యన్వింగ్ నానత్తతో పన్యాయతి నానా ఆకా నానత్వేం పన్యాయతి పనను లవే తస్మా ఎబవింగ్ నామగోత్తం ఉద్దేశం ఎబవింగ్ నామ ఉద్దేశో నామగోత్ర ఉద్దేశే ఇతరే ఆకార అన్యో
వర్ణ ఆహార వేదయిత ఆయు పర్యంతాది కరుణు
ఇతరే అన్యో ఆహార ఇతరే
శశు వర్ణ ఆహార ఆది కరుణు
శశు వర్ణ ఆహారాది కరుణు
ఆకార
ఆహార
ఆకారయో నం వితి
ఆకారయో నం వితి
ఇటుగా తప్పి కీలమేమో కొనేది. ఇటు పాస్ ఈ పదవులు విస్తరయా కాపు మత కరాన్ని
අමුත්‍රාකින් කියන මේකින් අදහස් කරන්නේ අනුපිළිවෙලින් ආරෝහන්තස් ආපස්සට සිහි කරන බෝසතාණන් වහන්සේගේ යාව දිච්චකන් සරණං. ඉතින් කැමැති යම්තා දුරක් තියෙනවද ඒ තා සිහි කිරීම තමයි එතන අමුත්‍රාකින් කියන එකෙන් අදහස් කරේ. කියන්නේ අපිටමකෝ කල්ප අසංකේය පහකට එහා ඉතින් කොයි තැනද ඉපදිලා හිටියේ කියලා ඔන්න සිහි කරන්න ඕන නම් ආපහු දැන් සාමාන්‍ය කෙනෙකුට වගේ ආපස්සට එකින් එක බලන් යන්න අවශ්‍යකමක් නැහැ. භාග්‍යතුන් වහන්සේට පුළුවන් කෙලින්ම අර කල්ප අසංකේය පහටම එකවර යන්න. ඒකට අන්න ඒ එහෙම ගමන් කිරීම තමයි මේ කියන්නේ ආරෝහන්තස් ඉතින් ඒක වුණනම් පිළිවෙලින් යන්නත් පුළුවන් කැමතිනම්. එහෙම නැතුව එකවරම එතන අරමුණු කරන්නත් පුළුවන්. ඒකට මේ විදිහට සිහි කිරීම තමයි ආරෝහන් තත්ත්ව කියලා කිව්වේ. ඊට පස්සේ සෝ තතෝ චුතෝ කියලා කියන්නේ එතනින් ඒ ළඟම ඊට මෙහා පැත්තේ භවී කොහෙද කියන එකයි. එතනින් චුත වෙලා ඊට පස්සේ ඊට මෙහයින් ඉපදුනේ කොහෙද කියන එක තමයි ඒකයි කියේ පටි නිවත්තන් තත්ත්ව. ඒක ටීකාචාර්යයන් වහන්සේලා විස්තර කරනකින් පච්චා ගච්ඡන් තත්ත්ව. ආපසු පැමිණෙන බෝසතාණන් වහන්සේගේ කියන්නේ ආපස්සට සිහි කරන. එතන ඉඳන් දැන් මේ භවය පැත්තට සිහි කරගෙන යෙද්දි ඒ නිසා ඉදූපපන්නෝ කියලා කිව්වේ මේ උප්පත්තියට අනතුරුව කියන එකයි. අමුත්‍ර උපාදින් කියන්නේ ඒ තුසිත භවන සඳහා තමයි මතක් කළේ. ඒ කියන්නේ පෙර ජීවිතයේ සම්බන්ධව. తత్ర అపి ఆసిన్ ఏవన్ నామో කියන්නේ ఏ తుసిత భవనే మెనం ඇතිව ඉපදුනා කියලා දැනගත්තා. ඒකයි විස්තර කරන්නේ. ඒ తుసిత భవనే సేత కేతు කියන దివ్య పుత్రేక్ විදියටයි උප්පත්තිය ලැබුවේ. ఏవం గొత్తో කියන්නේ దేవియన్ సమగితిన్ ఏక గోత్రయత్తిక్ විදියට ඉපදුනා. ఏవం వన్నో කියන්නේ స్వర్ణ వర్ణ ඇතිව ඉපදුනා කියලා දැනගත්තා. ఏవం ఆహారో කියන්නේ దివ్య సుధా భోజనయ භාවිතා කරන කෙනෙක් විදියට ඉපදුනා. ඒවන් සුඛ දුක්ඛ පටිසංවේදී කියන්නේ මේ විදියට දිව්‍යමය සැප විඳිමින් ජීවත් වුණා කියන එකයි. ඒකේ විස්තර කරන්නේ තින් දිව්‍ය ලෝකෙ තින් වෙන මහ ලොකු දුක් නැහැ. ඒකයි එතන විස්තර කරන්නේ දුක්ඛම්පන සංඛාර දුක්ඛ මත්තමේව. ඉතින් මේ සංඛාර දුක්ඛය ඉතින් ඒ తত্ত্বය ලබන්න යම් දුකක් විඳින්න ඕන. ඒ භවය ලබන්න ඊරෙන්න කායික දුක් ආදිය විඳින්න ලැබෙන්නේ නැහැ දිව්‍ය රෝකෙදී. ඉතින් අනිත් දෙවිවරුන්ට තියෙනවා. නමුත් දැන් මේ බෝසතාණන් වහන්සේලා ගැන මෙතන විස්තරයක් කියනවා. මහා බෝධිසත්තානං සන්තානස්ස පරියෝසාන අවත්තායන් දේවලෝකූපපත්ති ජනකං නාම අකුසලේන කම්මුණා අනුපද්දුත මේව හෝති इति අදිප්පායේන දුක්ඛම්පන සංඛාර දුක්ඛ මත්ත මේවා තිබුත්තං. ওই විදියට විස්තර කරනවා. ඒ දිව්‍ය ලෝකවල තියෙන සාමාන්‍ය කායික දුක් ආදිය ඉහළ දිව්‍ය ලෝකවල විඳින්න නැහැ. ඒ නිසා මෙතනින් දැන් මේ தত্ত্বය ලබන්න හැබැයි සංඛාර දුක්ඛ කියන දැන් ඒ කුසල ආදී රැස් කරන්න ඕනනේ ඒ ආත්ම භාවය ලබන්න. ඒ දුක ඉතින් තියෙන. අර කායික දුක්ඛ කියන මට්ටම් නැහැ. බඩගිනිත් ඉතින් එහෙම දැනෙන්නේ නැතුව ඉතින් නේද? බඩගිනි දුක් ආදිය. හරි. කලින් ජීවිත සිහි කරලා පස්සේ බලන්න නේද? කොහොමද ඒ කියලා ආපස්සට සිහි කරලා බලාගෙන යද්දි එතකොට ඒවං ආයු පරියන්තෝ. එතකොට ඒ භවයේදී මෙහිම ආයුෂ තිබුණයි කියලා කියනවා. ඒ සංඛ්‍යාව කීයේද ආයුෂ ප්‍රමාණය තේජානන්දයස්ම? සිංහලින් කියමු. කීවා නේද ඕක? දැන් පරිවර්තනය කරලා කීවා. අරිචිත්තා
ධම්ම විසුද්ධිය ඇස්ම. ඉවන ජීව ඇස්ම. ඔව් 57 කෝටි 60 ලක්ෂයයි. කොහොමද ඒව හැදෙන විදිය ගැන පවා විස්තර වෙනවා. ඒව ඉතින් හිමීට දැනගෙන තියෙන්න ඕන. දැන් මේ කියන්නේ දිව්‍ය ආවිෂ වලින්ද? දිව්‍ය ලෝකයේ අවුරුදු මෙච්චරක්ද? මේ කියන්නේ මනුෂ්‍ය ලෝකයේ ආවිෂයි. මනුෂ්‍ය ලෝකයේ අවුරුදු වලින් තමයි මේ කියන්නේ. එහෙම නැතුව දිව්‍ය ලෝකයේ ආවිෂ වලින් නම් කීයද? ඒ වෙන රටාව මතක ඇති නේද? ඒවා බලා ගන්න ඕන. ඒව පස්සේ හිමීට බලා ගන්න. කොහොමද චාතුර්මහරාජිකයේ අපේ අවුරුදු 50ක් එහි එක දවසයි. ඒ වගේ අවුරුදු 500ක් ආයුෂයි. එතකොට තෞතිසාවේ ඒ වගේ එතකොට 4 ගුණයක් වැඩි වෙන්නේ. එතකොට දෙකෙන්ම දෙගුණේ වැඩි වෙනවා. ඒ කියන්නේ දෙපැත්තෙන්ම මනුෂ්‍ය අවුරුදු ගාන එතකොට අතන 50ක් එක දවසනේ. එතකොට ඒක තෞතිසාවේදී මනුෂ්‍ය අවුරුදු 100ක් තමයි එහි එක දවස. ඒ විදිහේ අවුරුදු අතන කීවේ 500යිනේ. මෙතනදී 1000ක් වෙනවා. පැහැදිලිනේ 100යි 1000යි. ඊළඟට 200යි 2000යි. ඊට පස්සේ 400යි 4000යි. දොර දිව්‍ය අවුරුදු නම් 4000ක් කියන එකයි මෙතන කියන්නේ. ඔයක ටීකාවෙත් කියලා තියෙනවා තත්ත දේවාණං වස්ස ගණනාය පන චතුසහස්ස මේව. පැහැදිලිනේ? එතකොට ඉදං මනුස්ස වස්ස ගණනා වශයෙන් බුත්තං කියලා කියලා තියෙනවා. නැත්නම් ඒක පටලගනි කියලා ටීකාචාර්යයන් වහන්සේත් කියලා එක. මේ කියලා තියෙනකොට මනුෂ්‍ය වර්ෂ වලින්. පැහැදිලිනේ? එතකොට මේ දෙපැත්තට මේ ගුණ විරයන් ඒවා ඒවා ඉතින් හිමීට දැනගන්න නේ. ඒවා අපි අර කලින් දාපු එකේ තිබුණා. මේ තියෙන්නේ මෙතන තියෙනවා ඒක. මේ තියෙන්නේ පේනවා ඇති. මේ තියෙන චාතුර්මහරාජිකේ 50යි. ඒ කියන්නේ මේ පේනිය තියෙන්නේ අපේ අවුරුදු කීයක් එහෙ එක දිනයක්ද කියන එක. එහෙ එක දිනකට තියෙන මනුෂ්‍ය අවුරුදු ගන්න. එහෙ එක දිනකට ඒතකොට මනුෂ්‍ය අවුරුදු 50යි. එවැනි වර්ෂ 500ක්. ඒ වගේ දිනවලින් එහෙ වර්ෂ 500ක්. ඒතකොට මේ 50 කියන්නේ එක දවසක්. ඒක වැඩි වෙන්න ඕන 360න්. ඒක වැඩි වෙන්න ඕන 500න්. පැහැදිලිද? මේක වැඩි කිරීම 300ට වැඩි කිරීම 500. එතකොට එන්න ඕන උත්තරේ එන්න ඕන මේ සංඛ්‍යාව 360න් වැඩි කරලා මේ සංඛ්‍යාවෙන් වැඩි වෙන්න ඕන. පැහැදිලිද? ඒ විදිහට තමයි මේ සංඛ්‍යාව හැදෙන්නේ. එතකොට මේ 400 වැඩි කිරීම 4000 වැඩි කිරීම 360 සමානයි 57 කෝටි 60 ලක්ෂයට. ඒවා හිමීට පස්සේ හදාගෙන බලා ගන්න නේ. සෝ තතෝ චුතෝ කියලා කිව්වේ ඒ මම ඒ තුසිත භවෙනින් චුත වෙලා ඉදූපපන්නෝ කියලා කිව්වේ මේ මනුෂ්‍ය ලෝකේ මහා මායා දේවියගේ කුසෙහි පිලිසිඳ ගත්තා. ඉති සාකාරං සෞද්දේසං කියන තැන ඉති කියලා කිව්වේ ඒවං මෙසේ කියන එකයි තේරුම. මෙසේ ආකාර සහිතව උද්දේශ සහිතව. එතකොට මොකක්ද මේකේ තේරුම? සාකාරං සෞද්දේසං කියලා ඒ තිබුණු දේශනා පාඨයේ වචනවල තේරුම. නාම ගෝත්‍ර වශයෙන් සෞද්දේසං. සෞද්දේසං කියන එකේ තේරුම නාම ගෝත්‍ර වශයෙන් මෙසේ උදෙසෙයිම් ඇත්තේ වීමි කියන එකයි. එතකොට ඉතින් නම් ගෝත්‍ර වශයෙන් අනිත් අය උදෙසන්නේ. දැන් කෙනෙක්ව නම් කරන්නේ. දැන් උදෙසනවායි කියලා මෙතන කියන්නේ. ඔන්න අපි නම් කරද්දී නාම ගෝත්‍ර වශයෙන් කෙනෙක්ව නම් කරන්නේ. එක්කෝ නමින් නම් කරනවා නැත්නම් ගෝත්‍ර වශයෙන් නම් කරනවා. කොහොමද? දැන් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට අපි කියන්නේ ගෝත්‍රයේ නමින්නේ. අපි ඒ කතා කරන්නේ. ඒතකොට මුගලන් මහ රහතන් වහන්සේටත් ගෝත්‍ර නාමයෙන් තමයි අපි කියන්නේ. ඇත්තටම නම කෝලිත නේද? දැන් මුගලන් මහ රහතන් වහන්සේගේ නම නම් කෝලිත. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ නම නම් පිප්පලි.
ඒ වුණාට අපි භාවිතා කරන්නේ ගෝත්‍ර නාමය. දැන් කච්චායන මහරහතන් වහන්සේටත් එහෙමයි නම ගැන නම් මත කියන්නේ. ඉතින් ගෝත්‍ර නාමය කච්චායන කියලා කියන්නේ. ඒතර ඒ විදිහට මේ ගෝත්‍රයකින් හෝ ගෝත්‍ර නාමයකින් හෝ එහෙම නැත්නම් නමකින් තමයි අපි උදෙසන්නේ තව කෙනෙක්ව. ඒ නිසා මෙතන උද්දේශෝ කියලා කිව්වේ නාමය සහ ගෝත්‍රය. නාම ගෝත්‍ර ආදී. ඒ වගේම සාකාරං කියලා කිව්වේ වර්ණ ආදිය. වර්ණාදී වශයෙන් තමයි ආකාර. එතකොට සාකාර කියන එකේ තේරුම ආකාර සහිතව දැනගත්තා කියන එක. එතකොට ඒ භව පිළිබඳව ආකාර සහිතව දැනගත්තා. එතකොට ආකාර සහිතවයි කියන එකේ තේරුම ආකාර කියලා කිව්වෙ එතනදි විස්තර කරන්නේ මේ විදිහේ වර්ණ ඇතිව මේ විදිහේ ආහාර ඇතිව මේ විදිහේ ආයුෂ පරියන්ත ඇතිව හිටියයි කියන අන්න ඒ විස්තර ටිකට තමයි කිව්වේ ආකාර සහිතව කියලා. පැහැදිලියි ඒක. ඒකයි කිව්වේ අර නම් විදියට කියද්දි දත්ත කියලා තිස්ස කියලා ගෝතම කියලා ඉතින් ওই විදිහේ නම් ඇතිව හිටියා. ඒ විදියට තමයි කට්ටියව උදෙසන්නේ. ඒකට වර්ණාදීහි කියන්නේ ඉතින් මේ විදිහේ රන්වන් පැහැයෙන් හිටියා, සුදු පැහැයෙන් හිටියා, කළු පැහැයෙන් හිටියා මේ විදියට නොඑක ආකාරයෙන් ප්‍රකට වෙනවා ඒ වර්ණ ආදී කරුණු වලින්. ඒ නිසා නාම ගෝත්‍ර ආදීට අපි හඳුන්වනවා උද්දේශ කියලා. ඉතිරි කාරණා වලට ආකාරයි කියලා හඳුන්වනවා. එතකොට මේ ටිකේ අපහැදිලිකමක් තියෙන ඉක්මනට කාරණාවක් මොනවා හෝ හිතන්නේ නැතුව ඇති. හරි. ඊළඟ කොටසට අපි යමු නේ. හරි.
කිම්පන බුද්ධා ඒව පුබ්බේ නිවාසං සරන්තීති. කිම වනාහි බුදුරණහන්සේලාම
පමණක්
බුදුරණහන්සේලා පමණක්ම පුබ්බේ නිවාසං පූර්ව නිවාසානුස්සතිය පූර්ව කඳපිළිවෙත සරන්තීති සීකරද්දයත් උච්චතේ කියනු ලැබේ.
ඊට පිළිතුරු කියනු ලැබේ. ඊට පිළිතුරු කියනු ලැබේ.
ඊට පිළිතුරු කියනු ලැබේ. නැ බුද්ධායේව බුදුරජාණන් වහන්සේලාම නොවේ. පච්චේක බුද්ධා බුද්ධ ශාවකා තිත්තියාපි. පසේ බුදුරජාණන් වහන්සේලාද බුද්ධ ශාවකයන් වහන්සේලාද තිත්තියාපි තීර්ථකයෝද සිහි කරත්. නොචකෝ අවිශේෂේන විශේෂයක් නැත්තේම නොවේ. තිත්තියාහි චත්තාලීසං ඒව කප්පේ සරන්ති. තීර්ථකයෝ වනාහේ කල්ප 40ක්ම සිහි කරත්. න තතෝ පරං හේන් මැත්තේ සීකරන්නේ නොවේ. කස්මා කවර හේකින් දෙයත් දුබ්බල පඤ්ඤත්තා ප්‍රඥාව දුර්වල බැවින්ය. තේ සංවේ නාම රූප පරිච්ඡේද විරහතෝ දුබ්බලා පඤ්ඤා හෝති. ඒ තීර්ථකයන්ට වනාහි නාම රූප පරිච්ඡේදයෙන් තොර බැවින් ප්‍රඥාව දුර්වල වේ. ශාවකේසු බණ ශාවකයන් අතරින් වනාහි අසීති මහා ශාවකා කප්ප සත සහස්සන් සරන්ති. අසරු මහා ශාවකයන් වහන්සේලා කල්ප ලක්ෂයක් සිහි කරත්. දේ අග්ග ශාවකා ඒකමසංකේයං කප්ප සත සහස්සංච. අග්‍ර ශාවකයන් දෙදෙනා වහන්සේලා අසංකේයයක් අධික කොට ඇති කල්ප ලක්ෂයක් සිහි කරත්. පච්චේක බුද්ධා දේ අසංකේයානි සත සහස්සංච. පසේ බුදුරයන් වහන්සේලා අසංකේය දෙකක් අධික කොට ඇති කල්ප ලක්ෂයක් සිහි කරත්. එත්තකෝ හි තේසං අභිනේහාරෝ. එපමණක්ම උන්වහන්සේලාට අභිනේහාරය වේ.
උන්වහන්සේලාගේ
අභිනේහාරය වේ. බුද්ධානම්පන පරිච්ඡේදෝ නත්ති. බුදුරණන් වහන්සේලාට වනාහි පරිච්ඡේදයක් නැත, කෙලවරක් නැත. යාව ඉච්ඡන්ති තාව සරන්ති. යම්තා කැමති වේද ඒ තාක් සිහි කරත්. තිත්තියාච කන්දපටිපාතිමේව සරන්ති. තීර්ථකයෝද කඳපිළිවෙතින්ම සිහි කරත්. පටිපාටිම මුංචිත්වා චුතිපටි සන්ධි වශයෙන සරිතුම් නසක්කොන්ති. පටිපාටිය මුදා චුතිපටි සන්ධි වශයෙන් සිහි කරන්නට නොහැකි වේ. තේ සංගි අන්දානං විය ඉච්ඡිත පදෝක්කමනං නත්ති. ඉච්ඡිත පදේශ ඔක්කමනං නත්ති. තේ සන්ට හි ඔවුන්ට වනාහි අන්දයන්ට අන්දානං විය අන්දයන්ට මෙන් කැමති ප්‍රදේශයට බැසීමක් නැත. ශාවක උභයතාපි සරන්ති ශාවකයන් වහන්සේලා කඳපිලි වෙතින්ද චුතිපටි සන්ධි වශයෙන් යන දෙයාකාරයෙන් සිහි කරත් තථාපච්චේක බුද්ධා පසේ බුදුරජාණන් වහන්සේලාද චුතිපටි සන්ධි වශයෙන්ද කඳපිලි වෙතින්ද සිහි කරත් බුද්ධාපන කන්දපටිපටි ආපි චුතිපටි සන්ධි වශයෙන්පි සීහොක්කන්ත වශයෙන්පි අනේකාසු කප්පකොටි හෙට්ටාවා උපරිවා යඤ්ඤන්ටානං ආචික්ඛන්ති තන්තං සබ්
ආඛං කන්ති යඤ්ඤන්ටානං ආඛං කන්ති
යඤ්ඤන්ටානං ආඛං කන්ති තන්තං සබ්බං සරන්ති ඒව බුද්ධාපන බුදුරජාණන් වහන්සේලා වනාහි කන්දපටි පාටියාපි කඳපිලි වෙතින්ද චුතිපටි සන්ධි වශයෙන්පි චුතිපටි සන්ධි වශයෙන්ද සීහොක්කන්ත වශයෙන්පි සීහ ගති වශයෙන්ද අනේකාසු කප්ප කෝටේසු නොයෙක් කල්පයන්නේ හෙට්ටාවා යටින් හෝ උපරි
කල්ප කෝටීන් අතුරින්
නොයෙක් කල්ප කෝටීන් අතුරින් හෙට්ටාවා යටින් හෝ උපරිවා උඩින් හෝ යඤ්ඤන් තානං ආකංකති යඤ්ඤම් තන කැමති වේද සන්තං සබ්බං සරන්දේව ඒ ඒ සියලු තන් සිහි කරත්මය.
මේ ටිකත් අපි බලාගෙන යමු නේද? ඊට පස්සේ විස්තර ප්‍රශ්නයක් අහනවා. අපි අහලා බලමු අනිත් පිරිසගෙනුත් නේද? කිම්පණ බුද්ධායව පුබ්බේ නිවාසං සරන්ති. බුදුරජාණන් වහන්සේලා විතරද මේ පෙර ජාති සිහි කරන්නේ? මොකක්ද උත්තරේ? නෑ. එහෙමනම් උත්තරේ උච්චති න බුද්ධායව. බුදුරජාණන් වහන්සේලා එහෙම විතරක් නෙවෙයි. පච්චේක බුද්ධ, බුද්ධ ශාවක තිත්තියාපි. එතකොට කවුද ආයි සිහි කරන්නේ? අරිය සිරියායස්ම. ආයි. අපෝ ශ්‍රාවක මහරහතන් වහන්සේලා. නෝචකෝ අවිශේෂේන. ඒකේ තේරුම අවිශේෂයෙන් නොවේ. ඒ කියන්නේ විශේෂයක් නැම නෙවෙයි. දැන් මේ උතුමන් වහන්සේලා අතරේ විශේෂයක් නැම නෙවෙයි සිහි කරද්දී. ඊට පස්සේ මේ විශේෂය විස්තර කරනවා. ඉතින් මුලින්ම විස්තර කරන්නේ ඉතින් අඩුම හැකියාව තියෙන පිරිස ගැන නේද? ඉතින් තීර්ථකයින්ට පුළුවන්කම තියෙන්නේ කල්ප 40යි සිහි කරන්න. කල්ප 40ක් සිහි කර හැකි. ඊට වඩා බෑ. හේතුව දුර්වල ප්‍රඥාවක් තියෙන නිසා. ඒ අයිත නාම රූප පරිච්ඡේද ආදියක් නැති නිසා, ඒ කියන්නේ විපස්සනා ඥාන ආදිය නැති නිසා ඒ අයිත එතනින් එහා සිහි කරන්න බෑ. ඒ නිසා දැන් ඔන්න මේ විශේෂය ඒකයි කියන්නේ මේ විපස්සනා ඥානය නිසා ඒ ශක්තිය දෙගුණයක් නෙවෙයි ඊට සෑ ලොකු ප්‍රමාණයකින් වෙනස් වෙනවා. ඒකයි කියන්නේ ප්‍රකෘති ශ්‍රාවකයන් වහන්සේ කෙනෙකුට එතනින් මෙහා ඉන්න ශ්‍රාවකයන් වහන්සේ කෙනෙකුට කල්ප 100ක් 1000ක් දක්වා සිහි කරන්න පුළුවන් කියනවා. සාමාන්‍ය ශ්‍රාවකීන් වහන්සේ කෙනෙකුට දැන් 80 මහා ශ්‍රාවකීන් වහන්සේලාට මෙහා ඉන්න අනිත් ශ්‍රාවකීන් වහන්සේලාට කල්ප 1000ක් දක්වා සිහි කරන්න පුළුවන් කියලා කියනවා. එතකොට ඊතර ඒ වෙනස එතකොට නේද? මේසි නෑ ලොකු වෙනසක්. ඒ හේතුව තමයි අන්න අර විපස්සනා ඥානයන් නිසා ප්‍රඥාව වැඩුණු නිසා. ඊට පස්සේ විස්තර කරන්නේ ශ්‍රාවකීන් වහන්සේලා අතරින් ඉතින් 80 මහා ශ්‍රාවකීන් වහන්සේලා කල්ප ලක්ෂයක් සිහි කරනවා. හේතුව ඒ උතුමන් වහන්සේලාගේ පාරමිතා කාලය. පැහැදිලිනේ? තමන් අභිනීහාර එහෙම නැත්නම් නියත විවරණ ලැබුක අවස්ථාව තියෙනවනේ. දැන් අපේ භාග්‍යතුන් වහන්සේගේ කාලේ වැඩ සිටි 80 මහා ශ්‍රාවකීන් වහන්සේලා පදුමුත්තර භාග්‍යතුන් වහන්සේගෙන් තමයි නියත විවරණ ලැබුවේ. ඒ කාලේ ඉඳන් එතනින් මෙහාට සියල්ල සිහි කරන්න පුළුවන්. පැහැදිලිනේ? තොර අග්‍ර ශ්‍රාවක මහරහතන් වහන්සේලා දෙනම ඒත් ඒ ගානමද? එහෙනම් කීයද? ඔව් ඒකා සංඛේය කල්පලක්ෂයක්. එතකොට මේ දෙකේ වෙනස කොයි තරම් වගේ ප්‍රමාණයද? ගොඩක් පොඩි ගානක් දී වෙනස. හිතා ගන්නවත් බැරි තරම් අතරතරයක් තියෙනවා ওই දෙක අතරේ. ඒකත් අපි මතක තියාගන්න ඕනේ. එතකොට කොහොමද මේ ඒකා සංඛේය කල්පලක්ෂය කියන්නේ? ඒකේ තේරුම කල්ප ලක්ෂයකුත් ඊට අමතරව කල්ප අසංඛේයයක්. කල්ප එතකොට 1.140ක් තියෙන සංඛ්‍යාවක්. එච්චර කල්ප ප්‍රමාණයකුත් ඊට අමතරව ලක්ෂයකුත්. එතකොට ලේසි ප්‍රමාණයක් නෙවෙයි. මේ හිතාගන්න බෑ ඒ තරම් හිතාගන්න බැරි පරතරයක්. කියන්නේ ඒ තරම් විශාල කාලයක් හිතාගන්නවත් බෑ. කල්ප අසංඛේයයක් කියන්නේ
කල්ප කෝටියක් නෙවෙයි. කල්ප කෝටි ඒව කෝටියකුත් නෙවෙයි. ඒ තියෙන්නේ 0.14යි. ওই විදිහට එකයි කල්ප වලින් අසංඛේයකුත් ඊට අමතරව කල්ප ලක්ෂයකුත්. අපි මේ ලක්ෂය අමතක කරමු. දැන් මේ ලක්ෂයෙන් ඇති බලදි අර සංඛ්‍යාවත් එක්ක ලක්ෂයෙන් ඇති වැඩක් නැහැ වගේ. ඒ තරම් කියන්න බැරි තරම් සුළු සංඛ්‍යාවක් ලක්ෂය කියලා කියන්නේ. ඒ තරම් බොහෝම විශාල සංඛ්‍යාවක් තමයි අසංඛේය කියලා කියන්නේ. පස්සේ නිකන් හිතලා බලන්න. අපි නිකන් ගානක් හදුවොත් එහෙම හිතා ගන්න බැරි තරම් 1.140 කියලා. ඉතින් අන්න ඒ තරම් කාලයක් සිහි කරන්න පුළුවන් අග්‍ර ශ්‍රාවක මහරහතන් වහන්සේලා දෙනමට. එතකොට නැහැ, එතනින් පස්සේ බුදුරජාන් වහන්සේලා මුණ ගැහිලා විවරණ ගන්නවා. අර නියත වශයෙන්ම විවරණේ ගත්තු. මේ කාලෙදි බුද්ධත්වයට පත් වෙනවා කියලා මුලින්ම විවරණේ දුන්න අවස්ථාවයි. නියත විවරණේ මුලින්ම ලබා දුන්න අවස්ථාව. හරි. එතකොට පසේ බුදුරජාණන් වහන්සේලාට ඒ වගේ දෙගුණයක්. එතකොට දෙක වැඩි කිරීම 1.10140 වෙනි බලය. හිතා ගන්න බැහැ. අර වගේ දෙගුණයක්. ඒකට එකතු කරන්න ඕනේ ඉතින් ලක්ෂය. ඒ කොටස ඉතින් අපි නොසලකා හැරියා. ඒ ලක්ෂය ඉතින් අර හරියට මේ මහා මේරුව ළඟින් අබෑටියක් තිබ්බා වගේ තමයි අර අසංකේයියත් එක්ක ලක්ෂය ගත්තාම. ඒ තරම් හිතා ගන්න බැරි සංඛ්‍යාවක්. එතකොට භාග්‍යවතුන් වහන්සේලාට කොයිතරම් සිහි කරන්න පුළුවන්. ඒ වගේ දෙගුණයක්ද? ඔය වගේ දෙගුණයක් එහෙම නෙවෙයි. භාග්‍යතුන් වහන්සේලාට ඒකයි කියවේ සීමාවක් නැහැ. භාග්‍යතුන් වහන්සේලාට සිහි කළ හැකි ප්‍රමාණයේ සීමාවක් නැහැ. බුද්ධානම් පන පරිච්ඡේදෝ නත්ති. පරිච්ඡේදයක් නැහැ. මෙච්චරයි පුළුවන් කියලා. ඉතින් ඒකෙත් ඔන්න තවත් විශේෂයක් තියෙනවා සිහි කරන ආකාරයේත්. කොහොමද? ඉතින් තීර්ථකින්ට පුළුවන්කම තියෙන්නේ කන්ද අනුපිළිවෙලින්ම සිහි කරගෙන යන්න ඕන ආපස්සට. ඒ නිසා තමයි ඒ අයට අර වැඩි දුර යන්න බැරි. ඒ දැන් අනුපිළිවෙලටම පිටිපස්සට ස්කන්ධ පරම්පරාව සිහි කරගෙන යන්න ඕන. ඒ පටිපාටි අත්හරින් නැතුව යන්න බෑ. චුති පටිසන්ධි වශයෙන්, ඒ කියන්නේ පෙරභවයේ චුතිය ඊට පස්සේ පෙරභවයේ ප්‍රතිසන්ධිය. එහෙම බලාගෙන යන්න බෑ. පැහැදිලිද? එතකොට එහෙම චුති පටිසන්ධි වශයෙන් යන්න පුළුවන් කමක් නැහැ. එතකොට ශ්‍රාවක මහරහතන් වහන්සේලාට එහෙමත් පුළුවන්. දැන් 80 මහ ශ්‍රාවක මහරහතන් වහන්සේලාට එහෙම චුතිපටිසන්ධි වශයෙන්ුත් පුළුවන්. ඒ නිසා තමයි අර වේගෙන් ආපස්සට සිහි කරන්න පුළුවන් වැඩි කාලයක්. එතින් දැන් පෙර ජීවිතයේ ඉතින් මෙද කොටස නොබල චුතිය බලනවා. ඒ ජීවිතයේ ප්‍රතිසන්ධිය, ඊළඟ ඊට කලින් ජීවිතයේ චුතිය, ඒ විදිහට වේගෙන් ආපස්සට යන්න පුළුවන්. ඒකයි කියවේ අර ඒ තීර්ථකයින්ගේ සිහි කිරීම හරියට අන්ධයින්ගේ ගමනක් වගේ. ඉතින් Tamanට ඕන තැනකට යන්න බෑ. ඉතින් අර අන්ධයෙකුට ඉතින් Tamanට ඕන තැනකට යන්න බෑනේ. ඉතින් අර පිළිවෙලකම ඉතින් යන්න ඕන. හැදෙන්නේ නේ. කැමති ප්‍රදේශයකට බැස ගැනීමක්. ඒකට Taman කැමති තැනකට එකවර යන්න එහෙම පුළුවන්කමක් නැහැ කියන එකයි. තොර බුදුරජාණන් වහන්සේලාට ස්කන්ධ පිරිවෙලින් ඕන නම් එහෙමත් සිහි කරන්න පුළුවන්. චුතිපටිසන්ධි වශයෙන් සිහි කරන්න කැමති නම් එහෙමත් පුළුවන්. සීහොක්කන්ත වශයෙන් සිහි කරන්න කැමති නම් එහෙමත් පුළුවන්. මොකද සීහොක්කන්ත කියන එකේ තේරුම? ඔව්, දැන් සිංහේක් අර අපි කලින් කතා කළේ සීහ ගතික කියලා එහෙම කතාවක්. ඒකේදී නම් ඒ කියන විදිය නෙවෙයි. මෙතනදී අදහස් කරන්නේ කැමති තැනකට එකවර යන්න පුළුවන්, කැමති තැනකට එකවර බැස ගන්න පුළුවන් කියන එකයි අර්ථය. ඒකත් ඉතින් විස්තර කරනවා ටීකාචාර්ය වහන්සේලාත්. මේකෙදි තව කාරණාවක් විස්තර කරනවා. ශාවකා පන කියලා එතන විස්තරයක් ආවනේ. ප්‍රකති ශාවකාපි මහා ශාවකාපි අග්ග ශාවකාපි සාමාන්‍යතෝ උත්තා ප්‍රකති සාවකාපි කන්ද පටිපාටි යති අනුසරಂತಿ චුටිපටි සංදි වශයෙන්පි සංකමන්ති බලව පඤ්ඤත්තා තත අසීති මහා සාවකා දින්නම්පන අග්ග සාවකානම් කන්ද පටිපාටි කිච්ඡන් නැත්ති ඒකස්ස අත්භාවස්ස චුතින් දිස්වා පටිසන්දින් පස්සන්ති පුන අපරස්ස චුතින් දිස්වා පටිසන්දින් ඒවං චුතිපටිසන්දි වශයෙන්පි සංකමන්තා ගච්ඡanti ඔය විදිහේ විස්තරයක් තියෙනවා. එතකොට සීහ උක්කාන්ත වශයෙන් කියලා කිව්වේ සීහ ගති පතන වශයෙන්. එතකොට සිංහෙගේ පැනීමක් වගේ. එතකොට සිංහේකට යන ගමන් ඕනනම් පර්වතයක් උඩ වගේ ඉඳලා ඉතින් ටිකක් දුරකට තමන් කැමති තැනකට පනින්න පුළුවන්. ඒ වගේ මෙතන ඉතින් ඒ උපමාවකට කිව්වට කෙටියෙන්ම කිව්වොත් භාග්‍යතුනාසට ඉතින් කැමති තැනකින් සිහි කරන්නත් පුළුවන් කියන එකයි. එතකොට දැන් අර වගේ චුතිපටිසන්ධි වශයෙන්වත් අනුපිළිවෙලක් අවශ්‍ය නැහැ. පැහැදිලිද? දැන් අනිත් ශ්‍රාවක මහරහතන් වහන්සේලාටත් අනුපිළිවෙලට යන්න එපාය දැන් ඒ චුතිපටිසන්ධි වශයෙන්. එතකොට භාග්‍යතුනාසලාට එහෙමවත් අවශ්‍ය නැහැ. ඒකයි මතක් කරගන්න. හරි. ඒකයි මතක් කළේ නොයෙක් කල්ප කෝටි ගණන් අතීතයේ ඉතින් යටින් හරි උඩින් හරි යම් යම් තැනක් කැමති වෙනවා නම් ඒ තැනක් සිහි කරන්න පුළුවන්කම තියෙනවා. හරි. ඉතින් ටිකක් අපි කියාගෙන යමු බලන්න නේද? කොතනද? 105. ඔව්. 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 ඔව් ආරෝහන්තස්ස කියන්නේ අනුපිළිවෙලින් ආපස්සට යද්දි. එතනින් නැවතිලා ආපස්සර මේ පැත්තට එද්දි මේ භවය පැත්තට එන එක තමයි පටිණිවත්තන්තස්ස කියන්නේ. ඔව් පුළුවන්. නෑ එහෙම කියන්නේ නෑ. මේ කාලය ඇතුළත ඒ ටික පුළුවන් කියන එකයි. එන්න පුළුවන් කියන එක තේරෙන්නේ. එහෙම නෙවෙයි. ඒක ගැන නම් සඳහනක් නෑ. ඒ විදියට ගිහිල්ලා එතනින් මෙහාට එන එක. ඔව්. ඒක භාග්‍යතුන් වහන්සේට විතරයි. හරි. අපි ඊළඟ එක කියාගෙන යමු නේ.
අයං කෝ මේ බ්‍රහ්මනාතේ ආදේසු අයං කෝ මේ බ්‍රහ්මනා
යනාදීන්හි
යනාදීන්හි මේටි මය මේ ඉති මේ යනු මය මම විසින් යන්නේ විජ්ජාති විදිත කරණත් කරණත්තේන විජ්ජා විජ්ජාති විජ්ජා යනු විදිත කරණ අර්ථයෙන් විජ්ජා විජ්ජා නම් මේ කිං විද විදිතං කරෝති කුමක් විදිත කරණ කරෝති කරයිද
විදිත කියන අතන ප්‍රකට කියන
ප්‍රකට
කුමක් ප්‍රකට කරයිද
කුමක් ප්‍රකට කරයිද පුබ්බේ නිවාසං පෙර
పూర్වේ නිවාසයයි
పూర్වේ නිවාසයයි අවිජ්ජාති තස්සේව පුබ්බේ නිවාසස්ස අවිදිත කරණාර්ථේන තප්පටිච්ඡාදක මෝහෝ උච්චති අවිජ්ජාති අවිජ්ජා යනු තස්සේව පුබ්බේ නිවාසස්ස ඒ పూర్ව නිවාසානුස්සති යගේම
పూర్ව නිවා අනුස්සති නෙවෙයි పూర్වේ නිවාසයයි
పూర్වේ නිවාසයගේ නිවාසය අවිදිත කරණාර්ථේ
අප්‍රකට කරනාර්ථ
අපට කරනාර්ථයෙන් තප්පටිච්ඡාදං ඒ වසාලන මෝහෝ උච්චති මෝහය කියනු ලැබේ තමෝති සේවේව මෝහෝ තප්පටිච්ඡාදකට්ඨේන තමෝති උච්චති තමෝති තමෝ යනු සේවේව මෝහෝ ඒ මෝහයම තප්පටිච්ඡාදකට්ඨේන ඒ වසා పూర్වේ නිවාසය වසාලනාර්ථයෙන් තමෝති උච්චති තමෝ යයි කියනු ලැබේ ආලෝකෝති සායේව විජ්ජා ඕපාස කරණාර්ථේන ආලෝකෝති උච්චති ආලෝකෝ යනු සායේව විජ්ජා ඒ විද්‍යාවම ඕපාස කරණාර්ථේන ඕපාස කරණාර්ථෙන් ආලෝක කරණාර්ථෙන් ආලෝකෝති උච්චති ආලෝකය කියනු ලැබේ එත්තච විජ්ජා අධිගතාතේ අයං අත්තෝ එහිද විජ්ජා අධිගතා යනු අයං අත්තෝ මේ අර්ථයයි ශේසං ප්‍රසංසා වචන ශේස ප්‍රසංසා වචනයි යෝජනා පනෙත්ත එත එහි වනාහි යෝජනා යෝජනාය
ඊටික මෙහෙම කියමු එත්තපන
එත්තපන
මෙහිලා වනාහි
මෙහිලා වනාහි
ඊට පස්සේ යෝජනා
යෝජනා
පදයේදීම මෙසේය
පදයේදීම මෙසේය අයංකෝ මේ බ්‍රහ්මණ විජ්ජා අධිගතා තස්ස මේ
එක පරිවර්තනය කරලම කියාගෙන යමු පිළිවෙලට නේද බ්‍රාහ්මණ බ්‍රාහ්මණ
තුමයි බ්‍රාහ්මණය මේ මා විසින් විජ්ජා අධිගතා
අයං විජ්ජා අධිගතා
අයං විජ්ජා අධිගතා මා විසින් මේ විද්‍යාව විද්‍යාව අධිගතා අවබෝධ කරන ලදී තස්සමේ අධිගත විජ්ජස්ස අවිජ්ජා විහත විනට්ඨාති අත්තෝ තස්ස අධිගත විජ්ජස්ස ඒ අවබෝධ කරන නැති විජ්ජා වැති මේ මා විසින් අවිජ්ජා විහත අවිජ්ජාව නැසුණීය විනට්ඨාති විශේෂයෙන් නැසුණීය යනු අත්තෝ අර්ථයි කස්මා කවරෙහිගින්ද යත් යස්මා විජ්ජා උප්පන්නා යම් හේකින් විද්‍යාව උපන්නේද ඒසනයෝ ඉතරස්මෙන්පි පදද්වේ අනික් පද දෙකේද ඒ ණයය යතා තන්ති එත්ත යතාදී ඕපම්මේ තන්ති නිපාතෝ යතා තන්ති යතා තන් යනු එත්ත එහි යතා ඉති යතා යනු ඕපම්මේ උපමාවේය තන්ති තන් යනු නිපාතෝ නිපාතේ සතියා අවිප්පවාචේන අප්පමත්තස්ස සතියාගෙන් වෙන්න නොවෙන්න වාචය කිරීමෙන් අප්පමත්තස්ස විරියා තාපේන වීරයාගේ තැවීමෙන්
හරි වීරය ආතපයෙන්
වීරය ආතපෙන් ආතාපිනෝ කායේච ජීවිතේද අනපේක්ෂිතාය පහිතං තස්ස කායේද ජීවිතේද අපේක්ෂාව නැති බැවින් පහිතං තස්ස පහිතත්ස්ස පේස චිත්තස්සාති යත්තෝ හරණ ලද ආත්මාලේ ඇත්තේ යන්නයි ඉදං උත්තං හෝති යතා අපමත්තස්ස ආතාපිනෝ බහිතත්ස්ස විරහතෝ විජ්ජා විහඤ්ඤය
විහෙරතෝ නේද
විහෙරතෝ අවිජ්ජා විහඤ්ඤය විජ්ජා උප්පජ්ජය තමෝ විහඤ්ඤය ආලෝකෝ උප්පජ්ජය ඒවමේව කෝ ඒවමේව මම අවිජ්ජා විහතා විජ්ජා උප්පන්නා තමෝ විහතෝ ආලෝකෝ උප්පන්නෝ ඒතත්මේ ප්‍රදානානුයෝගස්ස අනුරූපමේව ඵලං ලද්දන්ති යතා යම්සේ අප්‍රමත්තස්ස අප්‍රමාද වූ ආතාපිනෝ තමන්නත ආතාපිනෝ
වීරය ඇති
පහිතත්ස්ස හරණද ආත්මාර ඇතිව විහෙරතෝ වාසය කරුනේ අවිජ්ජා විහඤ්ඤය අවිද්‍යාවල
විහෙරතෝ වාසය කරන්න හුට
වාසය කරන්න හුට අවිද්‍යාව
වාසය කරන්න හුගේ කියලා ගන්නත් පුළුවන්
වාසය කරන්න හුගේ අවිද්‍යා විහඤ්ඤය අවිද්‍යාව නැසෙන්නේද විද්‍යා උපජ්ජය විද්‍යා උපදින්නේද තමෝ විහඤ්ඤය තමෝ
අඳුර මෝහ අඳුර
මෝහ අඳුර දුරු වෙන්නේද ආලෝකෝ උපජ්ජය ආලෝකය උපදින්නේද ඒවමේව මෙසේම මේව මම අවිද්‍යා විහතා මෙසේම මගේ අවිද්‍යාව විහතා නැසුනි විද්‍යා උපන්නා විද්‍යාව උපදිනීය තමෝ විහතෝ අඳුර නැසුනීය ආලෝකෝ උපන්නෝ ආලෝකය උපදිනීය ඒතස්සමේ ප්‍රධානානුයෝගස්ස ඒතස්ස ප්‍රධානානුයෝගස්ස ඒ ප්‍රධාන අනුයෝගයේ යෙදුණා වූ මේ මා විසින් අනුරූපමේව සුදුසුම පලං ලද්දන්ති පලක් ලදීයයි ඉදං උත්තං හෝති මෙය වදාන ලදිවේ ලද්දේවේ
ඉතින් වනම් මට කියලා ගන්න එක තමයි අර්ථ පැහැදිලි ප්‍රධාන අනුයෝගස්ස ඒතස්ස මේ
ප්‍රධාන අනුයෝගස්ස ඒතස්ස මේ
පදන් වීර්යෙහි යෙදුණා වූ ඒ මට
ප්‍රදන් වේරියේ යෙදුනා වූ ඒ මට
අනුරූපං ඒව ඵලං ලද්දං
අනුරූපං ඒව ඵලං ලද්දං
අනුරූප වූම ඵලයක් ලැබුණේය
අනුරූප වූම ඵලයක් ලැබුණේය ඉදං උත්තං හෝති මේ වදාරණ ලද්දේ වේ අයංකෝ මේ බ්‍රහ්මණ පඨමා අබිනිබ්බිදා අහෝසි කුකුටච්ඡාපකස්සේව අණ්ඩකෝ සම්හාති අයංකෝ මම බ්‍රහ්මණ පුබ්බේ නිවාසානුස්සති ඥාන මොකතුණ්ඩේන පුබ්බේ නියුත්ත කන්ද පටිච්ඡාදකං අවිජ්ජාණ්ඩ පෝසං පාදාලෙත්වා පඨමං අබිනිබ්බිදා පඨමා නික්කන්ති පටම අරිය ජාතිය ජාති යහෝසේ කුකුට චාපකස්සය මොකතුන් මොකතුන් දේනවා පාද නපසිකායවා අණ්ඩකෝසං පදහලෙත්වා තම්මා අණ්ඩකෝසම්මා අබිනිබ්බෙදා නික්ඛන්තේ කුකුට කුකුට නිකායේ පච්චා ජාති. බ්‍රහ්මණය මොකතුන් දේන මොතුඩින් මොකතුන් දේනවා මොතුඩින් හෝ පාද නපසික
මේ විදිහට කියාගෙන යමු. බ්‍රාහ්මණ බ්‍රාහ්මණය
බ්‍රාහ්මණය
අයංකෝ
අයංකෝ
මේ
මේ
පුබ්බේ නිවාසානුස්සති ඥාන මුඛතුණ්ඩකේන
පුබ්බේ නිවාසානුස්සති ඥාන මුඛතුණ්ඩකේන
పూర్වේ නිවාසානුස්ස නිවාස අනුස්මෘති ඥානය නැමැති මුවතුඩින්
పూర్ව නිවාසානුස්සේ ඥානය නැමැති මුවතුඩින්
උබ්බේ නියුත්ත කන්ද පටිච්ඡාදකං අවිජ්ජණ්ඩකෝ සම්පදාලෙත්වා
පුබ්බේ නියුත්ත කන්ද පටිච්ඡාදකං අවිජ්ජණ්ඩකෝ සම්පදාලෙත්වා
පෙරවිසු ස්කන්ධ වසන්නා වූ අවිද්‍යා අණ්ඩකෝෂය පලා
පෙරවිසු කන්ද පිටුවෙත වසන්නා වූ අවිද්‍යා අණ්ඩකෝෂය පලා
මම
මම
මාගේ
මාගේ
පඨමා අබිනිබ්බිදා
පඨමා අබිනිබ්බිදා
ප්‍රථම ඥාන භේදය
පඨම පළමු ඥාන භේදය
පඨමා නික්ඛන්ති
පඨමා නික්ඛන්ති
පළමු නික්මීම
පළමු නික්මීම
පඨමා අරියා ජාති
පඨමා අරියා ජාති
ප්‍රථම ආර්ය ජාතිය විය
ප්‍රථම ආර්ය ජාතිය විය
అండకోసే
పల తమ్మ అండకోసమ్మ ఏ అండకోసేం అభినిబ్బదా ఇపదీమ నిక్కతి నిక్కీమ కుక్కుటచ్చాపకస్స
కుక్కుటనికాయే
පච්චා ජාති ඒව ඉපදීම මෙන්න
කුක්කුට කුකුළු ජාතියේ ඉපදීම මෙනි
කුකුළු ජාතියේ ඉපදීම මෙනි පුබ්බේ නිවාස කතා නිට්ටිතා పూర్ව නිවාස කතාව නිමි.
එතනින් ඉවරද පරිගත්තනකොට? හරි. එතකොට ඊට පස්සේ විස්තර කරන්නේ අයන් කොහොමේ බ්‍රාහ්මණ ආදී විදියට ඒ භාග්‍යතුන් වහන්සේ ඒ කරපු විස්තරය ගැන ඉතික අපි බලාගෙන යමු. එතන මේ කියලා කිව්වේ මයා කියන එකයි, මා විසින් කියන අර්ථය. විද්‍යා කියලා කිව්වේ ඇයි? ඒකේ තේරුම විදිත කරනට්ඨේන විද්‍යා. එතකොට ප්‍රකට කරන අර්ථයෙන් හොඳට ප්‍රකට කරලා පෙන්නන අර්ථයෙන් තමයි විද්‍යා කියලා කියන්නේ. මේ පදේ හැදෙන්නේ විද ධාතුවෙන්. එතකොට හැදුණු පදයක් විද්‍යා කියලා කියන්නේ කිතක පදයක්. එතකොට ඒ ප්‍රකට කරන්නේ මොකක්ද? පුබ්බේ නිවාසං. ඒ කියන්නේ පෙර ස්කන්ධ. పూర్ව ಜಾතිවල ඒ පැවතුණු ස්කන්ධ ප්‍රකට කරලා පෙන්නනවා. අවිද්‍යා කිව්වේ ඒකේ විරුද්ධාර්ථය. ඒ పూర్වේ නිවාසය අප්‍රකට කරන අර්ථයෙන් එය වහා වසාලන මෝහයට තමයි කිව්වේ අවිද්‍යා කියලා. එතකොට තමෝ කිව්වේ ස්වේව. ස්වේව මෝහෝ. කොහමද පදේ හැදෙන්නේ? ස්වේව කියන කියන එක හැදුනේ. ආ සෝ ඒව. සෝ ඒව මෝහෝ. ඒ මෝහයම තප්පටිච්ඡාද කට්ඨේන තමෝති උච්චති. ඒ වසන අර්ථයෙන් තමෝ කියලා කියනවා. ඒතර තමෝ කියන එකේ තේරුම අඳුරට කියන්නේ තම කියලා කියන්නේ අඳුරට. ඒතර අඳුරෙන් කරන්නේ වහන එකනේ. ඒතර මේ අවිද්‍යාව හිම නැත්තම් මේ මෝහයට තව නමක් තමයි තමෝ කියලා කියන්නේ. හේතුව තමයි අර නුවණ ඇති කරනවා වෙනුවට වහන නිසා. පැහැදිලි නේද? එතකොට මේ පෙර විසු ආත්ම භව වහන නිසා තමෝ කියලා කියනවා. ආලෝකෝ කියලා කියන්නේ එතකොට ඒ විද්‍යාවටමයි ඕබාස කරන අර්ථය. එතකොට ආලෝකය කියලා කියනවා. එතකොට ආලෝකමත් කරන අර්ථය. පැහැදිලි නේද? ඊට පස්සේ විද්‍යා අධිගතා කියන එක තමයි මේකේ තේරුම. විද්‍යා අධිගතා කියලා කිව්වේ අර ආලෝකය පහළුණයි කියන්නේ. ඉතින් ඒකේ අර්ථය. ඉසේසු වචන ප්‍රශංසාවට භාග්‍යතුන් වහන්සේ කරපු දේශනාව. මොනවද ඉසේසු වචන? සේසං කියලා කිව්වේ ඉක්මනට උත්තර දෙන්න ඕන අපිට ටිකක් ඉක්මනට මේ ටික යන්න නේද ඔව් ඒක තමයි ඒ මොනවද අනිත් ඒවා කියලා දැන් අහන්නේ ඔව් ඒ දෙක දැන් විස්තර කළානේ ඔව් ඒ ටික දැන් පැහැදිලි කළා අපව කියන්න බලන්න මේ ටික පොඩ්ඩක් මිත්‍රානන්දස්ම කියවා යමු බලන්න මේ ටික දුක් ඔව් මෙතනින් එහා විතර යන්නේ නැතම ඒ පාට ගැන තමයි මෙතන පේන්නේ නේද? ඒතර ඔය ටිකමනේ අපහු විස්තර කරේ. ඒ ටිකම අපහු කීවේ ඒකෙන් එතකොට එතකොට ඒ උප්පන්නාදී පද ගැන අපහු විස්තර කරන්නේ මෙතන. එතකොට විඥා උප්පන්න. එතකොට තමෝ විහෙතු ආලෝකෝ උප්පන්න. මේ විදිහට ඉතිරි වචන විස්තර කරන්නේ එතකොට එය පහළ වුණේය කියන ආදී ඒ පද ගැන කියන එකයි පේන්නේ. එතන වෙන පැහැදිලි කිරීමක් නම් නැහැ. ඔව් මේකෙදි විස්තරයක් කියනවා. පටිපක්ක විදමන පවත්ති විශේෂානම් බෝධනතෝ වුත්තම්. එතකොට මේකෙදි මේ කියන්නේ දෙපැත්තට අර ප්‍රතිපක්ෂය නැති කිරීම සඳහා මේ විදියට කියපු නිසා තමයි සෙස්ස ප්‍රශංසා වචනයි කියලා කිව්වේ. එතකොට තමෝ අර එතකොට විහෙතු එතකොට අඳුර දුරු කරන ලද්දේය. එතකොට විද්‍යාව උපන්නේය. ඉතින් මේ විදිහට කියපු එක ගැනයි එතන කියන්නේ. එතකොට මේ විඥා අධිගතා විද්‍යාව අවබෝධ කරන ලද්දේය. අවිඥා විහෙතා අවිද්‍යාව දුරු කරන ලද්දේය. එතකොට මේ විද්‍යාව කියන ගුණය ඇති කරගත්තා, අවබෝධ කරගත්තා, ඒ වගේම අවිද්‍යාව කියන ඊට ප්‍රතිපක්ෂ ධර්මය දුරු කළා. ඒ වගේම විද්‍යාව උපන්න අඳුර පහකලා ආලෝකය උපන්නා. මෙන්න මේ විදිහට ඒ ඉතිරි වචන ගැන කියන එකයි මෙතන කියලා තියෙන්නේ. එතකොට ඒ විහෙත ආදී පද ගැන කියන එකයි මෙතන තියෙන්නේ. එතකොට ඒවා විස්තර කළේ අරට විරුද්ධ දෙයක් සිද්ධ වුණා. එතකොට අර ආලෝකය උපදෙද්දි අඳුර දුරු වුණා. මෙන්න මේ කියන පාඩ ගැනයි කියන්නේ. සේසං කියන පදයෙන් මෙතන අදහස් කරන්නේ. ඊට පස්සේ යථාතං කියන එකේ තේරුම යථාතං කියන්නේ ඒ කෙසේද යත් කියන එක. ඒ කොහොමද? ඒ කොයි වගේද? එතකොට ඒ උපමාවක් දක්වන්න තියෙන නිපාතය පාලි භාෂාවේ යථාතං. එතකොට ඒ කොහොමද කියනවා නම් කියලා අපි සිංහලෙන් කියන්නේ නේද? ඒ කොහොමද කියනවා නම් මේ වගේ. එතකොට අප්පමත්තස්ස කියන එකේ තේරුම සතියා අවිප්පවාසේන සිහියෙන් වෙන් නොවීම වශයෙන් නොවීමෙන් අප්‍රමාදී වූ විරිය ආතාප ආතාපින් එම නැත්තං වීරය කියන ආතපයින් ආතාපිනෝ බොහොම වීරයවත්ව කායේච ජීවිතේච අනපේක්ෂිතාය පහිතත්ත්ව කයේ ජීවිතයේ අපේක්ෂාවක් නැති බැවින් පහිතත්ත්ව නම් වූ ඒක වචන විස්තර කරනවා තව ටිකක් පේසිත චිත්තස්ස ඉති යත්තු. එතකොට ඒ කියන්නේ මොකද්ද? පේසිත චිත්තස්ස කියන එකේ කෙටියෙන් අර්ථය යව සිත ඇති කියන එකයි. එතකොට ඒක තව ටිකක් විස්තර කරනවා යථා අදිප්පේත අත්ථ සිද්ධින් පටිවිසට්ඨ චිත්තස්ස. එතකොට තමන් ඒ බලාපොරොත්තු වෙන අරමුණ දක්වා ඒ අරමුණ වෙත යොමු කළ ඒ වෙත යව සිත් ඇති සිත් ඇත්තා වූ කියන එකයි එතන අර්ථය. එතකොට ඒ විදිහට වාසය කරන කෙනෙකුට කියන එකයි අර්ථය. ඉදං උත්තං හෝති. ඔන්න ඒ පාඩ ටික අපහු ගලපලා පෙන්නනවා. කොහොමද? යථා අප්‍රමත්තස්ස ආතාපිනෝ පහිතත්ත්ස්ස විහෙරතෝ අවිජ්ජා විහඤ්ඤේ. එතකොට මෙතනදී ඒ උපමාව ගලපන්නේ යම් ආකාරයකට ඒ විදිහට අප්‍රමාදීව වීරයෙන් යුතුව කාය ජීවිත අපේක්ෂා නැතිව ඒ අරමුණට යොමු කරපු සිත් ඇති කෙනෙකුට මේ අවිද්‍යා ආදී දුරු වෙලා විද්‍යාව පහළ වෙනවද? ඒ විදිහටම මටත් මේ අවිද්‍යාව දුරු වෙලා විද්‍යාව පහළ වුණා. එහෙමයි උපමාව ගලපන්නේ. පැහැදිලි නේ? එතකොට අර විදිහට කටයුතු කරන යම් කෙනෙකුට අවිද්‍යාව දුරු වෙලා විද්‍යාව පහළ වෙනවද? ඒ විදිහට මටත් පහළ වුණා කියන එක. ඒකයි ඊට පස්සේ විස්තර කරන්නේ යථා යම්සේ අප්‍රමත්තස්ස ආතාපිනෝ ආදී වශයෙන් අප්‍රමාදීව වීරියෙන් යුක්තව කාය ජීවිත නිරපේක්ෂව අරමුණට යොමු කළ සිත් ඇතිව වාසය කරන කෙනෙකුට අවිද්‍යා විහඤ්ඤය. අවිද්‍යාව නැසෙන්නේද? විද්‍යාව උපදින්නේද? තමෝ අඳුර දුරවන්නේද? ආලෝකය උපදින්නේද? ඒවමේව මෙසේම මම අවිද්‍යා විහතා. මාගේ අවිද්‍යාව පහවුනේය. විද්‍යාව උපන්නේය. අඳුර දුරුුනේය. ආලෝකය උපන්නේය. ඒ පදන් වීරියේ යෙදෙන්නා වූ ඒ මට සුදුසු වූම ඵලයක් ලැබුණේය කියන එකයි මේකේ අර්ථය කියලා කියනවා. මේ විදිහට උත්සාහවත් වුණා වූ මට ඊට ගැළපෙන විදිහේ ප්‍රතිඵලයක් ඊට ගැළපෙන විදිහේ ලාභයක් ලැබුණා කියන එකයි භාග්‍යතුන් වහන්සේ මතක් කරන්නේ. ඊටගේ මාක්කෝ පැහැදිලිකමක් තියෙද? ඒ වචන ගැළපෙන පැහැදිලි ඇති. අඳුර අවිද්‍යා අඳුර. ඊට පස්සේ අයං කෝමී බ්‍රාහ්මණ පඨමා විනිබ්බිදා අහෝසි ඔය විදිහට විස්තර කරනවා. ඒකේ කෙටියෙන් අර්ථය බ්‍රාහ්මණතුමනි පුබ්බේ නිවාසානුස්මෘති ඥානය කියන මුවතුඩින් හොටෙන් පෙරවිසු ස්කන්ධ පිළිවෙල දකින්නා වූ ඒ දෙකීමේ හැකියාව වහන්නා වූ පෙර ස්කන්ධ වහන්නා වූ අවිද්‍යාව කියන අණ්ඩකෝෂය පලාගෙන. එතකොට මේ පැලුවේ මොකෙන්ද? මුවතුඩින්. අර පුබ්බේ නිවාසානුස්මෘති ඥානය කියන මුවතුඩින් තමයි අර අවිද්‍යා අණ්ඩකෝෂය පැලුවේ. එහෙම පලාගෙන මේ පළමු ඥාන භේදය කියලා කියන ඉතින් ඥාණයෙන් කරපු භේදය එහෙම නැත්නම් පහළවීම පළමු නික්මීම ප්‍රථම ආර්ය ජාතියේ ඉපදීම වුණා. හරියට කොයි වගේද? කුකුල් පැටියෙක් මුවතුඩකින් හරි එහෙම මුවතුඩින් හරි එහෙම නැත්නම් නියසිලින් හරි විජුවට පලාගෙන ඒ අණ්ඩකෝෂයෙන් බිහිවීමක් නික්මීමක් ඒ කුකුළුනිකායේ පහළවීමක් කුකුල් භවයක ඉපදීමක් වෙනවා. දන්නේ විදියටම මාත් මේ විදියට ඒ පූර්වයේ නිවාසානුස්මෘති ඥානය කියන මුවතුඩින් ඒ පෙර ස්කන්ධ වහන අවිද්‍යාව නැති කරගෙන මේ තත්වයට පත් වුණා කියලායි භාග්‍යතුන් වහන්සේ දේශනා කරා. හරි, පුබ්බේ නිවාස කතා නිත්‍යතාව. පෙරවිසු ස්කන්ධ වසන්නා උ පෙරවිසු පුබ්බේ කොටසකුත් තියෙනවා නේද මොලින් පෙරවිසු ස්කන්ධ වසන්නා උ නික්මී නික්කාන්ති කියන්නේ නික්මීමට පාලියෙන් කියන වචන ඔක නාමපදයන්නේ නික්කාන්ති කියන්නේ කිතක නාමයක් නික්කමන කියන වචනේ
බහුවචන ක්‍රියාපදයක්
කියලා නෑ ක්‍රියාපදයක් නෙවෙයි ක්‍රියාපදයක් නෙවෙයි නික්මීම දැන් ගති කිව්වත් යාම හා ඒ වගේ තමයි ඔව් අබිනිබ්බිදා කියන වචනේ මෙතන පඨම අබිනිබ්බිදා කියන වචනේ පැහැදිලි කරන ඥාන බෙහෙදෝ පඨමෝ ඥාන බෙහෙදෝ එතකොට පළමුව ඥානයෙන් බිඳීම කියන අර්ථයෙන් නේ හරි ඒත් එක්කම තව අර කල්පය ගැන පොඩි කතාවකුත් අපිට කියන්න තිබුණා නේද කලින් දවසේ මේ තියෙන්නේ අර අපි එදා විමල ජීවායස්ම ඇඳපු නේද ඒ ටික තමයි මේ අපහු තියෙන්නේ එතකොට මේ තියෙන්නේ විවට්ටට්ටායි කල්පය එතකොට විවට්ටට්ටායි කියන එකේ තේරුම ඒ ජීවීන් දැන් ලෝකය පහළ වෙලා පවතින කාලේ එතකොට ජීවීන් ඉන්න කාලේ එතකොට මේ කාලය ඒකයි මේ මෙතන වෙන් කරලා තියෙන්නේ අන්තර කල්ප 64ක් තියෙනවා මේ එක අසංඛ්‍ය කල්පයකට ඒකයි මෙතන මේ අසංඛ්‍ය කල්පේ සමානයි අන්තර කල්ප 64යි කියලා දාලා තියෙන්නේ. එතකොට මෙතන තියෙන්නේ ඒකයි මේ මෙතන ඉඳන් මෙතෙන්ද මේ මුළු කාලෙටම අන්තර කල්ප තියෙනවා 64ක්. එතන 64යි මෙතන කොහොමම 64 ඒවා. ඒතකොට මේ මහා කල්පය විද්දි අසංඛ්‍ය කල්ප තියෙනවා 256ක කාලයක්. ඒ වුණාට දැන් ඒ අසංඛ්‍ය කල්ප 4 ඇතුලේ අන්තර කල්ප 256ක කාලයක්. ඒතකොට අපිට මේ කාලවලදී දකින්න ලැබෙන්නේ නැහැ අසංඛ්‍ය කල්ප. කියන්නේ දැන් අසංඛ්‍ය කල්පයක් කියන්නේ මිනිස්යෝන්ගේ ආවිෂාර වැඩි වෙලා අඩු වෙන එක නේද? මේ කාලේ සත්වයෝ නැත්තම් ඔක දකින්න ලැබෙන්නේ නැහැ නේ. ඒ නිසා අපිට මේ අසංඛ්‍ය කල්පය කියන එක දකින්න ලැබෙන්නේ මේ කාලෙට විතරයි. සත්වෝ ජීවත් වෙන්නේ මේ ටිකේ විතරනේ. දැන් විනාශ වෙන කාලවල සත්වයෝ නැහැ නේ. ඒ නිසා ආයුෂ අඩු වෙන වැඩි වෙන එක දකින්න ලැබෙන්නේ නැහැ. හැබැයි කියනවා මෙන්න මේ කාලයටම සමානයි මේ කාල අතරින් තියෙන පරතරේ. ඒ නිසා තමයි කියන්නේ මුළු කාලය වශයෙන් ගත්තොත් මෙන්න මේ අන්තර කල්ප 256ක කාලයකට සමාන කාලයක් තමයි මහා කල්පය කියලා කියන්නේ. හැබැයි ඒ වුණාට දැන් ඒ අර කාලවල ඉතින් අවශ්‍ය අඩු වෙන වැඩි වෙන එක දකින්න ලැබෙන්නේ නැහැ සත්වය නැති නිසා. ඒකයි කියන්නේ. එතකොට ඒකම තව පැහැදිලි කරනවා දැන් මේ අන්තර කල්පය කොහොමද දැන් අන්තර කල්පේ කර සත්ව විනාශයක් වෙනවන්නේ? ඒ සත්ව විනාශය වෙන විදිය ගැන සටහනක් තියෙනවා. මේක තියෙන තැන ගැන අපි ටිකක් හෙව්වා. අපිට තියෙන තැන ඒකට සාධක පාට හොයා ගන්න බැරි වුණා. මේ මෙතන අපි තව ටිකක් හොයලා විස්තරේ කියන්න. ඒ ගැන විස්තරයක් කියලා තියෙනවා. ඒකට මේ 64ක් තියෙනවානේ දැන් අන්තර කල්ප. ඒ 64 දිදී දැන් මෙතනදී සත්ව විනාශයක් වෙනවානේ. ආයුෂ 10ට ඇවිල්ලා සත්ව විනාශයක් වෙලා අපහුනේ වැඩි වෙන්නේ. ඒතර මේ සත්ව විනාශය වෙන්න හේතු තුනක් ගැන පොත්වල කියලා තියෙනවා. කොහොමද රෝග නිසා දුර්භික්ෂ නිසා එතකොට ආයුධ වලින් කියලා. එතකොට ඒක ගැන විස්තරය කියනවා රෝග වලින් ඒ සත්ව විනාශය වෙන්නේ ලෝභය වැඩි වීම නිසා. ඒකත් කියලා තිබුණේ. ඔව්. කාමයේ උස්සන් වීම. එතකොට ආයුධ වලින් වෙන්නේ ද්වේෂය නිසා ඒක නම් පැහැදිලි නේ. දුර්භික්ෂයෙන් වෙන්නේ මෝහය උස්සන් වීමෙන් කියලා. එතකොට ඒකෙත් රටාවක් ගැන කියනවා මේ 64 විනාශ වෙන විදිය. පළවෙනි අන්තර්කල්පේ එතකොට විනාශ වෙද්දී රෝගයක් නිසායි විනාශ වෙන්නේ. රෝග නිසා. එතකොට ඒ විදියට මුල් 7 රෝග වලින් විනාශ වෙන්නේ. මුල් අන්තර්කල්ප 7 රෝග වලින් විනාශ වෙනවා. 8 වෙනි එක ආයුධ වලින් විනාශ වෙනවා. ඊට පස්සේ ආපහු රෝග වලින් 7යි ආයුධ වලින් 1යි ඔය විදියට රටාවක් යාමයි කියලා තියෙනවා. මේක ගැන අපිට මෙච්චර විස්තරයක් හොයාගන්න බැරි වුණා. තියෙන තැනක් අපි පස්සේ ගැන හොයලා විස්තරი කියන ඔහොම ගිහිල්ලා අවසානෙට මේ 64 වෙනි එක ඉතින් දෙන්න ඕන නැත්නම් ඒ රටාවේ හැටියට ආයුධ වලින්නේ. එහෙම නෙවෙයි. දුර්භික්ෂයෙන් මෝහය උස්සන් වීම නිසා දුර්භික්ෂයෙන් අවසන් වෙනවා. එතකොට ඒ අවසන් වෙද්දි කල්පයක් ඒ කල්පයේ මේ සංවට්ට කොටස සංවට්ටට්ටායි නෙමෙයි විවට්ටට්ටායි කියන කොටසත් අවසන් වෙනවා. දැන් මේ කොටස කාලේ අවසන් වෙනවා. පැහැදිලි එන්න එහෙම විස්තරේකුයි කියන්නේ. අපි ඔහොම ලොකු විස්තරයක් තියෙනවා පස්සේ එහෙමිට දැනගමු. ඉතින් අපිට දැනට මෙච්චර ලොකු විස්තරයක් අවශ්‍ය නැහැ. දැන්ට ඉතින් දාල වශයෙන් මට තියාගත්තම ඇති. එතකොට ආපහු මේ කල්ප විනාශය ගැනත් ওই විදිහම කතාවක් කියනවා. කල්පේ විනාශ වෙද්දිත් දැන් අපි කියවනේ මේ ලෝක දක්වා විනාශ වෙනවයි කියලා අර ගින්නෙන් විනාශ වෙද්දි ජලයෙන් වාතයෙන් කියලා. එතකොට ප්‍රථම ධ්‍යාන තලයේ එතකොට දැන් කෙනෙකුට සැකෙයි දෙන්න පුළුවන්. එතකොට කොයි කාලෙටද ගින්නෙන් විනාශ වෙන්නේ? එතකොට ඒකෙත් මොනවා හරි ක්‍රමයක්. ඒකෙත් පොඩි රටාවක් ගැන කියලා තියෙනවා. මෙහෙම ක්‍රමයකටලු විනාශ වෙන්නේ කියලා. කොහොමද? මහා කල්පය විනාශ වෙද්දී ගින්නෙන් 7 වතාවක් ඊළඟට ජලයෙන්. ඊළඟට 7 වතාවක් ගින්නෙන් ජලයෙන් වතාවයි. එතකොට දැන් මතක ඇති දැන් ගින්නෙන් විනාශ වෙද්දී ප්‍රථම ධ්‍යාන තලය අවසන් වෙනකන් විනාශ වෙනවානේ. ඒ නිසා තේරෙන්න ඕන ප්‍රථම ධ්‍යාන තලයේදී ඒ අයට කල්පයක් ආයශ තියෙන විදියක් නැහැ. පැහැදිලිනේ. මොකද ඉතිරි දැන් ඒ කොටස විනාශ වෙනවානේ එක කල්පයක 4න් එක කොටසක් යද්දී. දැන් විවට්ටට්ටායි කොටස ඉවර වෙනවත් එක්කම ප්‍රථම ධ්‍යාන තලයේ ඉවර වෙනකම්ම ගින්නෙන් විනාශ වෙනවා. ඒකට ඉතින් ප්‍රථම ධ්‍යාන තලයේ අයට මහා කල්ප එකක් ආයශ තියෙන විදියක් නැහැ. ඒ නිසා තමයි කියන්නේ මෙන්න මේ අසංඛ්‍ය කල්ප එකයි ප්‍රථම ධ්‍යාන තලයේ අයට ආයශ කියන්නේ. කල්පය කියලා කිව්වට ඒ කියන්නේ අසංඛ්‍ය කල්පේ සම්බන්ධවයි කියලා එකයි පොත්වල කියලා විස්තර කරලා තියෙනවා. පැහැදිලිද? එතකොට ඒ විදියට 7 වාරයක් විනාශ වෙලා ජලයෙන් විනාශ වෙද්දී කොච්චරක් විනාශ වෙනවද? ජලයෙන් විනාශ වෙද්දී ဒုတိය ධ්‍යාන තරයේ දක්වා විනාශ වෙනවා. එතකොට ඒ අයට මීට වඩා ආයුෂ තියෙන විදියක් නැහැ. එතකොට කල්ප කීයක්ද? දැන් මේ එක කල්පයක් නේ එකකින් විනාශ වෙන්නේ. එතකොට කල්ප 8යි උපරිම තියෙන්න පුළුවන්. පැහැදිලි නේ? ඒ අයට ආයුෂ තියෙන්න පුළුවන් නේ කල්ප උපරිම 8යි. මොකද කල්ප 8ක් යදී පළවෙනි කල්පය ගින්නෙන් විනාශ වෙනවා. ඒකෙදි බේරෙනවා. දෙවෙනි එකෙත් ගින්නෙන් විනාශ වෙන්නේ. ඒකෙදි බේරෙනවා. ඔහොමම ගිහිල්ලා මුල් කල්ප 7 මහා කල්ප 7 විනාශ වෙන අවස්ථාවවලදී බේරෙනවා. මේ කියන්නේ දැන් කල්ප විනාශ කියන්නේ මේ කියන්නේ. එතකොට මේ විදිහට ගින්නෙන් විනාශ වෙලා දැන් කල්පයක් යනවනේ. කල්ප 7යි එතකොට. දැන් ඒ අය ඒ වෙනකන් දැන් ඉතිරි කාල තුනේ තියෙන විනාශ වෙන්නේ නැහැ නේ. ඒ කාලෙත් ඒ අය ජීවත් වෙනවනේ. මේ කියන්නේ දෙවෙනි තලයේ ගැන. දෙවෙනි බ්‍රහ්ම තලයේ බ්‍රහ්මයෝ දැන් පළවෙනි කල්ප විනාශය වෙලා එතකොට ඒක කල්පයක් පුරාවටම ඒ අය විනාශ වෙන්නේ නැහැ. පළවෙනි බ්‍රහ්ම තලයේ විනාශ වෙනවා. ඊට පස්සේ දෙවෙනි කල්පේ පටන් ගන්නවා. ඊට පස්සේ දෙවෙනි කල්පේ පටන් ගන්න කාලෙදි ඉතින් අර අයට මොකුත් හානියක් නැහැ නේ දෙවෙනි බ්‍රහ්ම ලෝකෙට. දෙවෙනි වතාවෙත් විනාශ වෙන්නේ ගින්නෙන්මයි. එතකොට ඒ වතාවෙදිත් ඒ අයට බලපෑමක් නැහැ. ඒ කල්පය පුරාවටමත් දෙවෙනි බ්‍රහ්ම තලයේ අය විනාශ වෙන්නේ. ওই විදිහට හත් වතාවක් යනවා. එතකොට කල්ප 7යි. ඒ කල්ප 7ෙදිම දෙවෙනි බ්‍රහ්මතලේ විනාශ වෙන්නේ. කතාව පැහැදිලිනේ. ඊට පස්සේ ඔන්න 8 වෙනි වතාව, ඒ කියන්නේ දැන් කල්ප 7ක් ඉවර වෙලා 8 වෙනි කල්පයේ විනාශය වෙද්දි, 8 වෙනි කල්පය විනාශ වෙද්දි ඔන්න දෙවෙනි බ්‍රහ්මතලෙත් යට කරගෙන විනාශ වෙනවා ජලයෙන්. එතකොට ඒ අයට ආයුෂ තියෙන්නේ කල්ප 7කුයි, ඊට අමතරව මෙන්න මේ අසංඛ්‍ය කල්පයකුයි. එතකොට ඒක ඉවර වෙද්දි ඒ අයගේ ආයුෂය ඉවර වෙනවා. ඉතින් ඒ තලෙත් යට කරගෙන ලෝක විනාශය වෙනවා කියන එකයි. කතාව පැහැදිලිද? එතකොට ඔන්න කල්ප 8ක් ඉවර වුණා. ඊළඟ 8ෙදිත් ඉතින් අර රටාවටම යනවා. ඔහොමම ගිහිල්ලා ඔන්න 64 වෙනි කල්පෙදි මේ ඔක්කොම ගිහිල්ලා 64 වෙනි කල්පෙදි විනාශ වෙනවා වාතයේ. ඒ විනාශ වෙද්දී ඔන්න 3 වෙනි බ්‍රහ්මතලෙත් යට කරගෙන විනාශ වෙනවා. ඒ නිසා තමයි 3 වෙනි බ්‍රහ්මතලයේ අයට කල්ප 64ක් කියලා ආසන්න වශයෙන් අපි කියන්නේ ආයුෂ. උපරිම ඉන්න පුළුවන් එතෙන්ද විතරයි. ඒ වෙද්දී ඉතින් වාතයෙන් විනාශ වෙනවා ඊතන. පැහැදිලිනේ කතාව? පැහැදිලි. මොකක්ද අපේ ඇදිරියෝ? ඔය එක ගැන හිතන්න එපා. දැන් පළවෙනි බ්‍රහ්මතලයේ විතරයි අසංඛීය කල්ප කතාව අදාළ වෙන්නේ. දෙවෙනි බ්‍රහ්මතලයේ දැන් ඉතිරි අසංඛීය තුනේදීත් විනාශ වෙන්නේ නැහනේ. දැන් බ්‍රහ්ම ලෝක පිහිටලා තියෙන විදිය මතක් කරගන්නකෝ. දැන් තල තුනක් වැඩිදී පළවෙනි තලය, දෙවෙනි තලය, තුන්වෙනි තලය, හතරවෙනි ඉතිරි කොහොම තියෙනවද? දැන් පළවෙනි කල්පයේ මුළු කල්පෙම යන්න කලින් අතන අර විවට්ටට්ටායික ඉවර වෙනවත් එක්කම ලෝක විනාශය පටන් ගන්නවනේ. ඒ පටන් ගත්තී මෙතෙන් එනකන් ඔන්න විනාශ වෙනවා. ඒ වෙද්දීතර කාලය කොච්චරක් ගිහිල්ලාද? කාලය යන්නේ එතකොට අසංඛ්‍ය කල්පයකයිනේ. අසංඛ්‍ය කල්ප එකක් තමයි උපරිම මේ ලෝකෙ පැවතුනේ. ඒක මේ ලෝකය සත්වයෝ ඉන්න අවස්ථාව ලැබුණේ මෙන්න මේ අසංඛ්‍ය කල්ප එකක් විතරයි. ඒ වෙද්දි ලෝක විනාශය පටන් ගන්නවා. ඒ කියන්නේ මේ අලුත් කල්පේ පටන් ගත්තා. අලුත් කල්පේ පටන් අරගෙන මෙන්න මේ අසංඛ්‍ය කල්පය ඉවර වෙනවත් එක්කම ලෝක විනාශය පටන් ගන්නවා. ඒ ලෝක විනාශය පටන් ගත්තා ඉතින් කොතෙන් එනකන් විනාශ වෙනවද? ඉන්න මෙතෙන් එනකම් විනාශ වෙනවා. එතකොට ඉතින් ඒ අයට අවශ්‍ය තියෙන්නේ මෙතෙන්ද? උපරිම අසංඛ්‍ය කල්ප එකයිනේ. ඉතින් ඉතිරි තුන් ඉතිරි දැන් මේ අයට බලපෑමක් නැහැනේ. ඊට පස්සේ දැන් මේ මේ අසංඛ්‍ය කල්පය විනාශ වුණා. ඊට පස්සේ ඉතිරි අසංඛ්‍ය කල්ප තුන ඉතින් මේ කොටස විනාශ වෙලා තියෙන්නේ. ඒ කාලේ විනාශ වෙලා තියෙනවා. ඒ කොටසේ ජීවීන් නැහැ. හැබැයි මේ අය ඒ අයින් පටන් ගත්ත තැන ඉඳන් ඒ කල්පය ඉවර වෙනකන් තියෙනවා. එතකොට ඒ අයට ඔන්න කල්පයක් ආවිෂය කරුණා. දෙවෙනි කල්පය මොන පටන් ගත්තා. ඒකත් ඉවර වෙගෙන ගිහිල්ලා ඒකෙත් අර විවට්ටට්ටායි දිදී ආයෙ මෙතන එක විනාශ වෙනවා. එතකොට ඉතිරි කාල ටික ආපහු හිස්සුත් කියනවා මේ ටික. හැබැයි මේ අය ඒ කාලෙත් ජීවත් වෙනවා. ඔන්න කල්ප දෙකයි. දැනෙන්නේ ඔය විදිහටදී ඒ අයට කල්ප හතක් දක්වා, හතක් නෙමෙයි අතරම අටක් කියලා ආසන්න වශයෙන් අපි කියන්නේ. අටවෙනි කල්පයේදී තමයි ඔන්න ඉතින් වෙනකන් විනාශ වෙන්නේ. පැහැදිලිද? අටවෙනි කල්පයේදී මෙතෙන් වෙනකන් විනාශ වෙනවා. ඒ නිසා ඒ අයට කල්ප 8ක් දක්වා අවශ්‍ය තියෙනවා කියලා අපි කියනවා. ඊට පස්සේ ඒ වුණත් මේ තුන්වෙනි බ්‍රහ්මතලයේ අයට ඒක දෙන්නේ නැහැ. දැන් මෙතන ජලයෙන් විනාශ වෙන්නේ මෙතෙන්ද? ජලයෙන් මෙතන ගින්නෙන්. ඒතකොට ජලයෙන් විනාශ වෙද්දී මේ අයට කල්ප 8ක් ඒ අය සද්ද නැතුව හිටියමකුත් දෙන්නේ නැතුව නේද? ඊට පස්සේ මේ වෙනකනොත් හැබැයි මෙතෙන්ට දෙන්නේවත් නැහැ කොම් වෙන කාලේ. ඒකයි මේ විනාශ වෙන හැම තැනදීම ඊට පහළ ඒවා තමයි විනාශ වෙන්නේ. පැහැදිලි. ඊට පස්සේ 9 වෙනි කල්පෙත් එතකොට 9 වෙනි විනාශය වෙද්දී ආපහු මෙතෙන්ට විතරයි. එතකොට මේ අය අලුතෙන් පහළ අලුතෙන් මේ අය දැන් ඔය හැම තැනකදීම ආපහු මේ ලෝක පහළ වෙනවනේ. පහළ වෙලා ආපහු එතකොට මේවත් ආපහු පහළ වෙනවා. පහළ වුණා ඊපස් එතකොට 9 වෙනි කල්පේ විනාශය වෙද්දී මේ අයට බලපෑමක් වෙන්නේ නැහැ. ආයෙත් අලුත් ජීවීන් පිරිසක් නේ. අලුතෙන් මෙතන ඉපදුණු පිරිසක්. ඒ අයින් පළවෙනි කල්පේ ඒ අයට ගැටලුවක් නැහැ.
ආයෙත් ඒ ආයත අටවෙනි එකෙදි තමයි ආයෙත් ඒ ලෝක විනාශ වෙන්නේ. ඒකට 8 16 24 ওই විදිහට ওই ක්‍රමවලට මේ ආයෙ විනාශ වෙන්නේ. ඒ ලෝක විනාශ වෙන්නේ කියන්නේ. ඒකට ඒකයි කියවේ මේ ආයෙත් උපරිමයට අවශ්‍ය තියෙන්න පුළුවන්නේ. කල්ප 8ක් කිව්වට 7කුත් 4න් එකක්. 7යි 4න් එකක්. එතකොට මෙතෙන් මේ තුන්වෙනි තලයේ විනාශ වෙන්නේ වාතයේ විනාශ වෙන අවස්ථාවේදී. ඒ වෙද්දී එතකොට කල්ප 64 වෙනි කල්පයේදී තමයි ওই වැඩේ වෙන්නේ. කල්ප ඒ අය පහළ වෙලා, කියන්නේ මුලින්ම මේ ලෝකේ පහළ වෙද්දීම පහළම ජීවීන් ඒ අයට කල්ප 64ක් ගත වෙද්දී ඔන්න වාතයේ මේ ලෝකේ විනාශ වෙද්දී මේ මෙතෙන් එනකම්ම විනාශ වෙනවා. එතකොට ඉතින් මෙතන මේ කොටස විනාශ වෙනවා.
වේහප්පලෙන් පහළ. වේහප්පලේ අහුවෙන්නේ නැහැ. ඒ නිසානේ වේහප්පලේට 500ක් තියෙන්නේ. නැත්නම් ඒකට 500ක් තියන්න විදියක් නැහැ. එහෙනම් 64 ඉවර වෙන්න ඕනනේ. පැහැදිලි ඇති කතාවනේ. දැන් එතකොට මේ වාතයෙන් විනාශ වෙන අවස්ථාවේදී එතකොට උපරිමේ එතකොට 64යි 64ක් යද්දී අනිවාර්යයෙන්ම වාතයෙන් විනාශයකුත් වෙනවා. ඒ නිසා ඒ වාතයේ විනාශ වෙන අවස්ථාවේදී එතකොට ඉතින් වේහප්පලේට පහළ ලෝක ඔක්කොම අහු වෙන නිසා එතනින් පහළයට කල්ප 64කට වඩා ආයෙත් තියෙන්න විදියක් නැහැ. එතනින් උඩේ වටකින් එහෙම ඊට වඩා තියෙන්න පුළුවන්. ඒ නිසා තමයි ඒවා මේ ලෝක විනාශයට අහු වෙන්නේ නැති නිසා තමයි අර 500ක් එහෙමත් තියෙන්නේ. පැහැදිලි ඇති. හරි. අපි එහෙමනම් විස්තරي ඇති ඒ ටික නේද? තව ඉතින් මේ විස්තර ටිකක් තියෙනවා මේ අන්තර් කල්පය ගැන. ආයුෂ 10 ඉනම් ආයුෂ අසංකේය දක්වා වැඩි වෙලා කොහොම අඩුවේගෙන ආපහු 10ට අඩු වෙන්න ගත වෙන මුළු කාලෙට තමයි මෙන්න මේ කාලෙට තමයි කියන්නේ එක අන්තර් කල්පයක් කියලා. අන්තර් කල්ප එකක්. එතකොට ඒ ගැනත් ඉතින් කෙටියෙන් මතක තියාගන්න. ඉතින් බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ මෙන්න මේ කාලය තුලයි. ඒකෙදි කියන්නේ 100ක් ලක්ෂයක් අතර. ඒකෙත් අපිට නම් මතක තිබුණේ මෙතන මේ අඩු වෙන කාලෙදි තමයි පහළ වෙන්නේ කියලා. වැඩි වෙන කාලෙදි පහළ වෙන්නේ නැහැ. අඩු වෙන කාලෙදි තමයි බුදුරජාන් වහන්සේ නම පහළ වෙන්නේ කියලා. එතකොට මෙන්න මේ කොටස ඉදිරි. ඔව් අඩු වෙන කාලෙදි තමයි කියන කතාව කියන්නේ. හරි. එහෙමනම් ඇති නේද? ඔව් ඒ අර සත්ව විනාශයේ වෙද්දි වෙන දෙයක් කියන්නේ. ආයුධ වලින් සත්වය විනාශ වෙන අවස්ථාවේදී ඇති වෙන වර්ෂාවක් ගැන කියනවා. ඉතින් ඒ ගැන විස්තර නම් අපි බැලුවේ නැහැ. කියන්නේ මිගසන් වරුසා කියන එකේ තේරුම මිගසන් කියන එකේ තේරුම මෘග සංඥාව පහළ වෙනවා සත්වයින්ට මිනිසුන්ට. එතකොට සත්තු වගේ තමයි පේන්නේ කියනවා අනිත් අය. ඉතින් මම හිතන්නේ දැන් මේකේ පෙර නිමිති පහළ වෙලා තියෙන්නේ නේද? දැන්ටත් ගොඩ දෙනෙත් ඉතින් ඒ වගේනේ පේන්නේ. අර සමහරට අම්මා තාත්තා අඳුරන්නේ නැහැ නේද? ඒ කතා ඒ විදිහට වෙනවයි කියන්නේ. ඒ විදිහට අනිත් අයව අඳුරන්නේ නැති තත්ත්වයටපත් වෙනවයි කියල. හරි. එහෙනම් ඇති නේද? මේකේ වෙන බලන්න අවශ්‍ය නැති වෙන්නේ මේක නේද? පස්සේ අපි දෙන්නම් අවශ්‍ය වුණා. නෑ එක කල්පෙදී විනාශ වෙන්නේ එක වතාවයි. ඉතිරි කාලෙදී විනාශ වෙලා තියෙනවා. විනාශ වෙලා හැදින්න කාලයක් ගත වෙනවා. හැදිලා තියෙනවා. විනාශ වෙමින් තියෙනවා කාලයක්. ඒකට ඒකනේ ඒ කාල හතර. අසංකේය කල්ප හතර. විනාශ වෙනවා. ඊට පස්සේ විනාශයේ පටන් ගන්නවා. ඊට පස්සේ අතර මෙතනින් වෙන්නේ විනාශ වෙන්න පටන් ගන්න එක. විනාශ වෙමින් තියෙනවා අසංකේය කල්පයක්. තවත් එච්චරම කාලයක් විනාශ වෙලා තියෙනවා. ඊට පස්සේ ආපහු හැදෙමින් පවතිනවා එච්චරම කාලයක්. ඊට පස්සේ හැදිලා පවතිනවා ආය කාලයක්. ඒ කාලේ තමයි ජීවීන් පහළ වෙන්නේ. ඔව් ඒ විදිහට සත්ව විනාශ වෙනවා. පටන් ගද්දිම ආපහු ජීවීන් තියෙනද? අපි ඒ ඔව් අන්තර්කල්ප. අපි ඒ ගැන වැඩි විස්තර පස්සේ දැනගමු. නැත්නම් දැන් අපිට ටිකක් වෙලා යනවා මේ පොතේ මේකට අවශ්‍ය කාරණා වලට. පස්සේ ගැටලු තියෙනවා අපෙන් පෞද්ගලික වහන්න පස්සේ ලාවක. අපි මේ කොලේකුත් තියෙනවා ඒක පස්සේ දෙන්නම් හැමුණොත්. නැත්නම් මෙතන වෙලා යන නිසා පාඩමට අදාළ නැති නිසා අමතර කාරණාවක්නේ. අපි ඒ ටික පස්සේ කතා කරමු. නැත්තම් අද ඉවර කරන්න වෙන්නේ දැන් ওই ලෝක කතාව නේද? ඉතින් ඒ වගේ එකක් ඇඳුනම සමහරට අර ටිකක් වෙලා යනවා. අපි ඒ ටික ඒ සටහනක් අපි මේ තියනවා ඒක අපි දෙන්නම් කට්ටියට. හරි. අපි ඉතින් ටික ඉස්සරහට යමු නේද? චතුූපපාත ඥානය කියුවේ නෑ නේද මේක? පාලියේ. කාටද කියන්
තියෙන්නේ?
අපි කාට හරි කියන්න දෙමු. කවුද ඊළඟට කියන්න ඉන්නේ ඉතිරි කොටස? දුන්න අපිටත් මතකයි මාරු කළා කපර මතක මතකයි එහෙම තමයි වුනේ. ඊට පස්සේ දෙන්නටම මුල කොටසට දුන්නා අර ආයස් මටත් කිව්වා ඊට පස්සේ මුලින් කොටස බලන්න කියලා. හරි ඒ ටික කවුරු හරි එහෙම නම් වෙන බලපු කෙනෙක් කියමුකෝ. ආස්ම හරි බැලුවත් දන්නේ ඔය පෙළත් කියන්න ඕන අටුවාවක් තියෙනවා. ඔව් අටුවාවේ ඔක්කොම නෙවෙයි පිටුවක් විතර ඉතිරි කොටස මේ ආයස් මල බලලා තියෙනවා. ඒ අපි බාර දෙද්දි ඒතෙන් තමන් ලියා ගන්න. මේ කොටස දුන්නේ කියලා ලියා ගන්න හැමෝම. නැත්නම් අපිට ඔක්කොම මතක තියා ගන්නත් බැහැ.
සෝ ඒවං සමාහිතේ චitte පරිසුද්ධේ පරියෝදාතේ අනංගනේ විකතුප්පක් කිලේසේ මුදුබූතේ කම්මනේ ටිතේ අනංජප්පත්තේ සත්තානං චතුූපපාත ඥානා චිත්තං අබින්නා මේසින්.
අබින්නා මේසින්. ඔව්.
අබින්නා මේසින්.
ඔව්.
සනද මෙහෙම සිංහලෙන් කියන්නයි
කියෝ සිංහලෙන් කියන්න අපි කෙටියෙන් කියමු පාලියෙන් විතරක් කියමු නේද? දැන් අට කතාවේ දැන් ওই පද ටික විස්තර වෙනවනේ.
වෙනවනේ. ඔව්. එහෙනම් දැන් සිංහලෙන් ඕනේ නැද්ද?
ඕනේ නැහැ.
එහෙම. සෝ දිප්පේන චක්කුණා පරිසුත්තේන අතික්කන්ත මානසකේන සත්‍යේ පස්සාමි චවමානේ උපජ්ජමානේ ඊනේ බණීතේ සුවන්නේ දුබ්බන්නේ සුගතේ දුග්ගතේ යතා කම්මූපගේ සත්‍යේ පජානාමි හිමේවත බොන්තෝ සත්තා කය දුච්චරිතේන සමන්නාගත වචී දුච්චරිතේන සමන්නාගත මනෝ දුච්චරිතේන සමන්නාගත අරියාණං උපවාදක මිච්ඡා දිට්ඨික මිච්ඡා දිට්ඨි කම්ම සමාදාන තේ කායස්ස බේදා පරම්මරාණං අරම්මරණ අපායන් දුග්ගතින් විනිපාතන් නිරයන් උප්පන්න ඉමේ වාපන බොන්තෝ සත්තා කාය චරිතේන සමන්නාගත වචී සුතරිතේන සමන්නාගත මනෝ සුචරිතේන සමන්නාගත අරියාණං අනුපවාදක සම්මා දිට්ඨිකා සම්මා දිට්ඨි කම්ම සමාදාන තේ කායස්ස වේදා පරම්මරණ සුගතින් සග්ගං ලෝකං උප්පන්නාති ඉති තිබ්බේන චක්කුණා විසුද්ධේන අතික්කන්තේ මානසකේන සත්තේ පස්සාමි චවමානේ උපජ්ජමානේ හීනේ පනිතේ සුවන්නේ දුබ්බන්නේ සුගතේ දුග්ගතේ යතා කම්මූපගේ සත්තේ පජානාමි අයංකෝ මේ බ්‍රාහ්මණ රත්ත්‍යා මච්චිමේ යාමේ ද්විතියා විච්ඡා අධිගත අවිජ්ජා විහත විච්ඡා උප්පන්න තමෝ විහතෝ ආලෝකෝ උප්පන්නෝ යත අතං අප්පමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස විහෙරතෝ. අයංකෝ මේ බ්‍රාහ්මණ ද්විතියා නිබ්බිදා අහෝසි කුක්කුට චාපකස්සේව අණ්ඩකෝ සම්හා.
ඉතිගේ අර්ථේ සාමාන්‍යයෙන් පැහැදිලි ඇති. දලාර්ථය අපි කෙටියෙන් බොහොම කෙටියෙන් මතක් කරා නම් අට කතාවේ දැන් විස්තර වශයෙන් ඒක කියවෙන නිසා ආය පදින් පදේ කියන්න අවශ්‍ය නැහැ. මොකක්ද භාග්‍යතුන් වහන්සේ මතක් කරන්නේ? ඒ මම මෙසේ සමාහිත වූ මෙසේ සිත සමාධිමත් වුණ කල්හි පිරිසිදු ඒ වගේම කෙලෙස් වලින් දුර වුණ මෘදු කර්මාන්‍ය වූ කල්හි. බොහොම කෙටි කරලා කියවේ ඔක්කොම වචන නෙවෙයි. ඒ වගේම ආනින්ජ ප්‍රාප්ත වූ කල්හි කියන්නේ බොහොම හොඳට ශක්තිමත් නොසැරෙන තත්වයකට හිතපත් වුණාම සත්වයන්ගේ චුති උප්පත්ති දැනගන්නා ඥාණය පිණිස සිත යොමු කළා. මම මේ විදිහට සිත යොමු කළෙමි කියලායි බෝසත් අවදීදී තමන් වහන්සේ කරපු දේ ගැන භාග්‍යතුන් වහන්සේ පසුව මතක් කරන්නේ. එතකොට ඒ බෝසතාණන් වහන්සේ දිවෙතින් ඒ පිරිසිදු වූ දිවෙතින් මිනිස් ඇස ඉක්මවා වූ දිවෙතින් සත්වයින්ව දකිනවා. කොහොමද ඒ උපදින්නා වූ ඒ ජීවිතයෙන් තොරවෙන් එහෙම නැත්නම් මිය යන්නා වූ උපදින්නා වූ හීන ප්‍රණීත ස්වර්ණ දුර්වර්ණ ආදී වශයෙන් මේ සත්වයින්ගේ නානත්වය මේ සත්වයින්ව බෝසතාණන් වහන්සේ දැක්කා. කොහොමද ඒ දකිද්දී විස්තර වශයෙන් ඒ තමන් වහන්සේ අවබෝධ කරගත්තේ කියන එකයි ඒ උතුරුත ඇතුලේ තියෙන්නේ. මේ සත්වයෝ කාය දුසිරිත් වලින් යුක්තව, වචී මනෝ දුසිරිත් වලින් යුක්තව ආර්යයන් වහන්සේලාට උපවාද කරමි. ඒ වගේම මිසදිටු වූවාහු, ඒ වගේම මිසදිටු කර්ම වලින් යුක්ත වූවාහු ඒ අය මේ විදිහේ සත්වයෝ හිටියද අන්න ඒ නරක අය මරණින් පසුව අපායේ උපදිනවා. ඒ වගේමයි ඊට විරුද්ධව සුසිරිත්වල යෙදුණු අය හිටියනම් අරට සම්පූර්ණ විරුද්ධාකාරයෙන් හැසිරීම වලින් යුක්ත පිරිසක් හිටියනම් ඒ අය මරණින් මත්තේ සුගති ලෝකවල උපදුනා. මෙන්න මේ විදිහට සාමාන්‍ය මිනිසුන්ගේ ඇස ඉක්මවපු ඉතා පිරිසිදු දිවස් නුවණින් අර විදිහට ඒ සත්වයෝ ඉපදෙන මැරෙන විදිය අවබෝධ කරගත්තා. මෙන්න මේ විදිහට රාත්‍රියේ දෙවෙනි යාමයේදී ඒ දෙවෙනි විද්‍යාව අවබෝධ කළා කියලා භාග්‍යතුන් වහන්සේ මතක් කරනවා. ඔතන ඒ රාත්‍රී දෙවෙනි යාමේදී දෙවෙනි විද්‍යාව එහෙම නැත්නම් දෙවෙනි විශේෂ ඥාණය අවබෝධ කරගත්තා කියන එකයි මේකේ අර්ථය. අපි 얘ගෙන විස්තර ටික අටකතාවෙන් බලමු. ඔතන ඒ පද ටිකින් පැහැදිලි කරනවා. හරි.
අකෞෂන්ස් බලලා තියෙනවද?
කවුරු හරි බලලා එහෙම තියෙනවද ඒ කොටස ටිකක් හරි?
එනවා සර්.
ටිකින් රියාස් මම.
එනවා සර්. සෝ එවං පේයාලං චුතුපපාත ඥානාය ඉති චුතියාච උපපාතේච ඥානාය සෝ එවං චුතුපඥානාය යනු චුතියාච චුතියගේද උපපාතේච ඥානාය උපපාතියගේද ඥානය පිණිස යන්නයි.
උප්පත්තියෙහි ඥානය.
උප්පත්තියෙහි ඥානය පිණිසනේ සෝ.
ඔව් පිණිසයි.
පිණිස යන්නයි. ඒන ඥානේන සත්තානං චුතිච උපපාතේච ඥායති තදත්තන්ති වෘත්තං හෝති. යේන ඥානේන යම් ඥානයකින් සත්තානම් සත්‍යයන්ගේ චුතිච චුතියද උපපාතෝච
උපපාත්තියද
උපපාත්තියද ඥායති දැනගනීද තදත්තං ඉති උත්තං හෝති. ඒ අර්ථය පිණිස මේ කියන ලදි.
ඒ පිණිස කිවද? ඒ පිණිස යයි කියන ලද්දී.
ඒ පිණිස යයි කියන ලදි. චිත්තං අබින්නා මේසින් ඉති චිත්තං අබින්නා මේසින් යන් පරිකම්ම චිත්තං නියරි පරිකර්ම සිත මුදාරි මුදාරි යන්නයි. සෝ දිබ්බේන පෙය්‍යාලං පස්සාමි ඉති එත්ත සෝ දිබ්බේන පස්සාමි යන මෙහි වනාහි පූරිත පාරමීනම් මහා සත්තානම් පරිකම්ම කරණන් නැති පුරුණලද පාරමිතාදි මහා සත්වයන්ට වනාහි පරිකරණ කෘත්‍යයක් නැත. තේහි චitte අබින්නා අබින්නා මිත මත්
අපි නින්නා මිත මත්ති
අපි නින්නා මිත මත්තේ ඒව තේහි චitte උන්වහන්සේලා විසින් සිත
තේහි
සනස
තේහි උන්වහන්සේලා
තේහි උන්වහන්සේලා
චitte අබිනින්නා මිත මත්තේ ඒව
චitte අබිනින්නා මිත මත්තේ ඒව සිත මුදා හැරිය
සිත යොමු කළ මාත්‍රයෙහිම
සිත යොමු කළ මාත්‍රේහිම දිබ්බේන චක්කුණා සත්‍යේ පස්සන්ති දිව්‍ය ඇසින් සතුන් සත්වයෝ දකිති දකිත් ආදිකාමික කුලපුත්තා පන පරිකම්මං කත්වා තස්මා තේසං වසේන පරිකම්මං වත්තබ්බන් සියා ආදිකම්ම කුලපුත්තා පන
ආධිකාර්මික කුලපුත්‍ර වනායි පරිකම්මං කත්වා පරිකර්ම කොට මෙසේ දිප්ප චක්ෂයෙන් දැකිය යුතුය. තස්ම එහෙයින් තේසං වශයෙන් ඒ ආධිකාර්මික කුලපුත්‍රයන් වශයෙන් පරිකම්මං වත්තබ්බන් සියා පරිකර්ම කෘත්‍ය කියන ලදයයි දත යුතුය.
කිය යුතු වන්නේ
තංපන උච්චමානං අතිභාරියං ඉනේ නිදානං කරෝති. තම්පන උච්චමානං එය වනාහි කියන්නේ
කියනු ලබන්නේ
විනේ නිදාන අතිභාරිය අතිභාර දුර කරයි. තස්ම එයින් තං නවදාම එය නොකියමු. අත්තිකේ පන විසුද්ධි මාර්ගයේ බුද්ධ නයන ගයේ තබ්බං. අර්ථයෙන් විසින් විසුද්ධි මාර්ගයේ කියන ලද ක්‍රමයෙන් ගත යුතුය. ඉද පන පාලිමේ වන්නේ ඉස්සම මෙහි වනාහි පාලියම වර්ණනා කරමු කරන්නෙමු.
මෙතන පාලිමේව කියලා කියන්නේ පෙළම පමණක් කියන එකයි. ඒකට පාලිං ඒව කියන එකයි. මේ කියන්නේ විනය පෙළ. අපි මෙතනදී විනය පෙළ පාට විතරක් එනම් විස්තර කරනවා. වැඩි විස්තර කරන්නේ නැහැ කියන එකයි අර්ථය. හරි. අපි ඒ ටික බලාගෙන ගිහින් ඉමු. රසෝ ඊවං පෙයාලං චුතූපපාත ඥානාය කියන තැන කීවේ චුතූපපාත ඥානාය කියන එකේ තේරුම චුතියාච උපපාතේච ඥානාය. චුතියෙහි උප්පත්තියෙත් ඥානය පිණිස. තේරුම යම් ඥානයකින් සත්වයින්ගේ චුතිය උප්පත්තිය දැනගන්නවද අන්න ඒ ඥානය ලැබීම පිණිස කියන එකයි අර්ථය. චිත්තං අබිනින්නාමේසින් කිවේ පරිකර්ම චිත්තය පරිකර්මසිත එලෙව්වා යොමු කළා. එතකොට සෝ දිබ්බේන චක්කුණාදී වශයෙන් පෙය්‍යාලම් පස්සාමි කියන මෙහි පිරූ පාරමිතාදී මහබෝසතාණන් වහන්සේලාට ඉතින් පරිකර්ම කරන්න අවශ්‍යකමක් නැහැ. ඒ කියන්නේ මේ දිබ්බ චක්කු ඥානය ලබන්න පරිකර්ම ආදියක් විස්තර කරලා තියෙනවා විසුද්ධි මාර්ගයේ. ඉතින් ඒ පරිකර්ම කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් මේ විදිහටයි කරන්න ඕන කියලා දැන් ටීකාචාර්යයන් වහන්සේලාත් ඒව ගැන විස්තරයක් කරනවා තව. ඉතින් ඒතෙන් අපිට වැඩි විස්තර දැනට මෙතෙන් අවශ්‍ය නැහැ. දැන් ස්වාමීන් වහන්සේත් කිව්වනේ අත්තිකේහි විසුද්ධි මාර්ගයේ බුද්ධ නයන ගහේතබ්බන් කියලා. ඒ නිසා අපි එතනින් වැඩි විස්තර අවශ්‍ය දේවල් බලාගමු. ඒ නිසා දැන් මේ පරිකර්මයක් මහබෝසතාණන් වහන්සේලාට නැහැ. මේ එහෙමනම් දැන් සත්වයින්ගේ චුතූපපාතය දකින්නක හොඳයි කියලා හිත යොමු කළා නම් ඒ ගමම්ම මේ දේවල් දැකීමේ හැකියාව ලැබෙනවා. ඒකයි මේ කියන්නේ. ඒකයි කීවේ තේහි චිත්තේ අබිනින්නාමිතමත්තේ ජීව. උන්වහන්සේ තේ කියන පදේ මෙතන ප්‍රථම බහුවචනයි. සෝ තේ චිත්තේ අබිනින්නාමිතමත්තේ ජීව හිත ඉලවූ මාත්‍රේහිම දිවසින් සත්වෙන්න දකිනවා. ඉතින් ආදි කාර්මික කුලපුත්‍රයෝ ඉතින් පරිකර්ම කරලා තමයි මේ විදිහට දකින්නේ. ඒ නිසා ඉතින් මේ ආදි කාර්මිකයන්ගේ වශයෙන් එහෙමනම් මෙතන ඉතින් පරිකර්මයේ කරන විදියත් විස්තර කරන්න නම් යුතුයි. විස්තර කරන්න අවශ්‍යයි. නමුත් ඉතින් එහෙම කරන්න ගියොත් එහෙම ඒ විස්තරේ කරන්න ගියොත් එහෙම මේ විනය නිදානේ මෙතන මෙච්චර එහෙම කෙටි කරලත් පිටු ඔක්කොම මුළු විනය අට කතාව පිටු 1057ක් විතර ඇවිල්ලා තියෙනවා. ඒ ටිකත් කිව්වනම් එහෙම 5000ක් විතරවත් වෙයි කියලා හිතෙන්නේ නැති නේද? ඒ නිසා ඉතින් ඒ වැඩි විස්තර කියන්නේ නැහැ. එහෙමනොත් මේ කාරණා වැඩි වෙන නිසා ඉතින් ඒව දැනටමත් ස්වාමීන් වහන්සේ විසුද්ධි මාර්ගයේ මේ වෙති රචනා කරලා තිබුණේ. ඒ නිසා තමයි කියන්නේ මේ විසුද්ධි මාර්ගය කියලා කියන්නේ මුළු ත්‍රිපිටකයේම ලියවුණ සංග්‍රහ අට කතාවක් කියලා. ඒ නිසා දැන් විසුද්ධි මාර්ගයේ රචනා කරන එක එක අරමුණක් විදියට කියන්නේ ප්‍රධාන දේ අර මුල පටන් අග දක්වා නිවන් මාර්ගය විස්තර කරන සූත්‍ර දේශනා සියල්ල එක තැනකට එකතු කරලා ඒකේ ඒ නිවන් මාර්ගය අනුපිළිවෙලින් මුල ඉඳන් අගට දැක්වීම ඒත් එක්කම වෙන තැන් තැන්වල දැන් වෙන අට කතා විස්තර කරගෙන යද්දී මේ මාර්ගයට සම්බන්ධ විස්තර වෙනවා. අපි තමුකෝ උදාහරණයක් විදියට යම් තැනක දැන් මෙතනත් එක උදාහරණයක්. ඒ විස්තර කරගෙන යද්දී පුරාණ මහාට කතාවේ ඒ හැම තැන බොහෝ තැන්වල නැවත නැවත ඒ විස්තර කරලා තිබිලා තියෙනවා. ඒකයි කියන්නේ අර පුනරුක්ති බොහෝ ප්‍රමාණයක් තිබුණයි කියලා. ස්වාමීන් වහන්සේ මේ කතාව කියනවනේ මුලදීම පටන් ගද්දී. එතකොට නැවත නැවත එකම කාරණාව විස්තර කරලා තියෙනවා. සමහර විටක සූත්‍ර දේශනාවලත් එකම කාරණාව නැවත නැවත යෙදෙනවා. ඉතින් ඒ හැම තැනකදීම ආය ආය ওই කාරණාව විස්තර කරන්න ගියොත් එතකොට කියවන කෙනාටත් ටිකක් අපහසුයි. ඒ නිසා තමයි විසුද්ධි මාර්ගයේදී මේ නිවනට අදාළ කාරණා සියල්ල එක තැනකට එකතු කරලා ඒ තැන් යෙදෙන තව අටකතා පාඩයක් එනවනේ. එතනදී කියනවා විසුද්ධි මාර්ගයේ අසුවල් තැන කීවා එතනින් බලා ගන්න. එතකොට අර අටකතාව බොහොම කෙටි කරන්න පුළුවන් වෙනවා. ඒ නිසා තමයි කියන්නේ දැන් හැම මජ්ක්‍ධිම නිකාය අටකතාව ගත්තත් එතනදී කියනවා විසුද්ධි මාර්ගයත් අරගෙන තමයි මේක බලන්න ඕන කියන එක. ඒ නිසා මේ අපි අනිත් සූත්‍ර අටකතා ආදී මොකක් කියවුවත් විසුද්ධි මාර්ගයත් අපි ළඟ තියාගන්න ඕන. ඒ ළඟ තියාගෙන තමයි බලන්න ඕන සම්පූර්ණ විස්තරය දැනගන්න. මොකද එතනදී මේ තැන්වලදී යොමු කරනවා අපි දැන් කොහොම විපස්සනා ඥාන විස්තර කරන දැනත් තිබුණත් එහෙම. ඒතොර ප්‍රඥා භාවනා නිද්දේශය බලන්න විසුද්ධි මාර්ගය. එතන අපි මේක විස්තර කරපු නිසා මෙතන විස්තර කරන්න නැහැ කියලා යනවා. අන්න ඒ වගේ තැන්වල සමතේ විස්තර කරන තැනක් වුණත් එහෙමයි. ඒ නිසා අපි ඒ පුරාණ මහාට කතාවේ ඒ තැන්වලදීම ඒ සියල්ල විස්තර කරලා තිබිලා තියෙනවා. ඒතොර අර පොත ගොඩාක් ලොකු වෙනවනේ. ඒ නිසා තමයි පොත් ප්‍රමාණය දැන් ඔච්චර තිබුණත් ඔය ඔක්කොම කියවන්නත් ඉතින් ලේසි වැඩක් නෙවෙයිනේ. ඒ නිසා අර අත්‍යවශ්‍යම නිවන් මාර්ගයට අවශ්‍ය කාරණා ටික දැන් එක තැනක තියෙනවනේ විසුද්ධි මාර්ගයේ. ඒ නිසා අපිට ඒ ටිකෙන් අපේ කටයුත්ත කරගෙන යන අතරේ අන්න තව සූත්‍ර දේශනාවක් අපි කියවනවා නම් එතනදී ඒ කාරණා ආවම අපව අන්න විසුද්ධි මාර්ගයට ගිහිල්ලා බලා ගන්නවා. ඒ විදිහට ඒ බලා ගන්න ක්‍රමයේ තමයි දැන් මෙතනදිත් මේ කියන්නේ එකයි. ඉතින් මේ තැන්වල බොහෝ විට මහාට කතාවේ මේ කාරණා විස්තර කරලා තියෙන්නේ නැති. මෙතන තියෙන්නේ නැති. නමුත් අර විස්තර වැඩි වෙන නිසා තමයි මෙතනින් ඒක අයින් කරලා විසුද්ධි මාර්ගයෙන් බලා ගන්න ඕනේ කියලා කියන්නේ. පැහැදිලිද? හරි. හරි. එතනින් එහා කොට තදත්තං කියන එකද? ඔව් ඒ පිනිස කියන එකයි. ඒ පිනිස ත ශබ්දය සර්වනාම ත ශබ්දය තස්ස අත්තාය කියන කෙනේ තදත්තාය කියන්නේ. ඒක තදත්තං කියලාත් දෙදෙනවනේ. එතකොට තස්ස අත්තං. එය පිනිස. ඒ කියන්නේ ඉතින් මහ බෝසතන් වහන්සේලා නොවෙන අනිත් ඒ අභිඥා උපදවන්න බලාපොරොත්තු වෙන අය. තව ටිකක් අපි කියලා විවේකයක් ගමුද? නේද?
එහෙනම් මේ පොඩි කොටස කියන්නේ. මේ කියලක
ලොක් කොටස තමයි තියෙන්නේ. බලමුද අපි. තව ටිකක් වෙලා වැඩි වෙන්නේ. අපි එහෙනම් පොඩි විවේකයක් අරගෙන මේක ටික පටන් ගමු.
ඒ කියන්නේ අදට ඉවරයි මේක.
නෑ, ආපහු මෙතනින්මයි පටන් ගන්නේ. එහා පැත්තේ කොටසට අපි යන්නේ අද.
අද යන්නේ
නෑ. හරි. එහෙනම් පොඩි විවේකයක් අරගෙන අපි විනාඩි 10කින් වගේ ඉක්මනට අපව වඩිමු නේද? පටන් ගත්තා. පටන් ගද්දි පටන් ගන්නේ. පිට ටිකක් වේගෙන් කියාගන්න යන්න පුළුවන් නම් හොඳයි ඒක. පරිවර්තනෙත් අර ආයේ දැන් ඒක නැවත නොකියගෙන ඉතින් කියන්න. එහෙම පරිවර්තනය කරන්න පුළුවන් නම් ඒ ඇති.
එහෙම. අවසරයි. සෝති සෝ අහං. සෝ යනු ඒ මමයි. දිබ්බේන ඉති ආදිසු දිබ්බේන ඉති යනාදී දැන්හි දිබ්බ දිබ්බ සදිසත්ත දිබ්බං දිව්‍ය දෙවිවරුන් හා සමාන වූයේ නුයි.
දිව්‍ය සදෘශ බැවින්
බැවින් දිව්‍ය සදස බැවින් දිබ්බං දේවතානං හි සුචරිත කම්ම නිබ්බත්තං පිත්ත සෙම්ම රුහිරාදීහි අපලි බුද්ධං උපක්ඛිලේශ විමුත්තත්තාය විමුත්තතාය දුරේපි ආරම්මණ සම්පටිච්ඡන සමත්තං දිබ්බං ප්‍රසාද චක්ඛු හෝති. දේවතානංගේ දෙවියන්ට වනාහි සුචරිත කම්මේන් උපන් බැවින් පිත් සෙම් ලේ ආදී රුහයකෙන් ලේ නසන්නේ ලේ ආදී
සෙම් ලේ
පිත් සෙම් ලේ ආදීන්ගෙන් අපලිබෝධ වූ අපලිබුද්ධ අපලිබෝධ බැවින්
පලිබෝධ රහිත
උපක්ලේශයන්ගෙන් විමුක්ත
විමුක්ත වූ
බැවින්
බැවින් දුරේ පියාරම්මන සම්පටිච්චන සමත්තං දුර වූද ආරම්මණයන් පිළිගන්නයි පිළිගැනීමේ සමර්ථ බව
ඇති
ඇති දිබ්බ දිබ්බං චක් ප්‍රසාද චක්කු හෝති දිව්‍ය වූ ප්‍රසාද චක්ෂුවක් වෙයි. ඉදංච ඉපි අපි විරිය භාව විරිය භාවනා බලනින් බත්තං ඥාන චක්කු ඥාන චක්කුතා දිස
ඥාන චක්කු තාදිසං ඒව ඉති
ඥාන චක්කු තාදිසං ඒව ඉති දිබ්බ සරි සත්තා දිබ්බං. ඉදංච අපි මෙහිද ප්‍රණායි
ඒ කොටස අපි අගට කියමු.
එහෙම විරිය භාවනා බලනින් බත්තං විරිය භාවනා බල බලයෙන් උපන් බැවින්
උපන් බැවින්නේ උපන්නා වූ
උපන්නා වූ ඥාන චක්කු
ඉදංච ඥාන චක්කු
ඉදංච ඥාන චක්කු මේ ඥාන ඇසද එබඳු
දිබ්බ සදිසත්තා තාදිසං ඒව ඉති
දිබ්බ සදිසත්තා තාදිසං ඒව ඉති දිව්‍ය සදිස
බැවින්
බැවින්
එබඳුම යයි
එබඳුම යයි දිබ්බං නම් වේ. අනේ සන්නා දිබ්බ විහාර වශයෙන් පටිලක් දත්තා අත්තනාච දිබ්බ විහාර සම්නිස්සිතාපි දිබ්බං දිබ්බ විහාර වශයෙන් දිව්‍ය විහාර වශයෙන් පටිලක් දත්තා පිළිලද
ලැබූ බැවින්ද
පිළි ලැබූ බැවින් අත්තනාච දිබ්බ විහාර සම්නිස්සිතාපි තමාගේද
තමන්ද දිව්‍ය විහාර සම්නිස්සිත බැවි
තමන්ද දිව්‍ය විහාර සම්නිස්සිත බැවින්ද දිබ්බං යම් නම් වේ යයි නම් වේ. ආලෝක පරිග්‍රහේන මහා ජ්‍යුතිකත්තාපි දිබ්බං ආලෝක පරිග්‍රහ හේතුවෙන් පරිග්‍රහයෙන්ද මහා ජ්‍යුතිකත්තාපි මහා ජ්‍යුතික බැවින් දිබ්බං තිරෝකුඩ්ඩාදි
ගත රූප දස්සනේන
රූප දස්සනේන හරස් බිත්‍යාදි හරසින්
බිත්ති වලින් එහා යනාදී තන්හි පිහිටි රූප දැකීමෙන්
බිත්ති වලින් එහා යනාදී තන්හි පිහිටි රූප දැකීමෙන් මහා ගතිකත්තාපි දිබ්බං මහා ගතික බැවින්ද තිබ්බයි. තන් සබ්බං සද්ද සත්තානුසාරේන වේරිතබ්බං ඒ සියල්ල සද්ද සද්ද ශාස්ත්‍ර අනුසාරයෙන් දත යුතුය.
ඒ නිරුක්ති ගැනයි කියන්නේ.
එහෙම. දස්සනට්ඨේන චක්කෝ දර්ශනාර්ථයෙන් චක්කුවේ චක්කු කිච්ච කරේන චක්කු මීවා දීපි චක්කු චක්කු කිච්ච කරණේන
ඇසක කෘත්‍ය කිරීමෙන් ඇසක් මෙන් යයිදු
ඇසට කෘත්‍ය කිරීමෙන් ඇසක් මෙන් යයිද චක්කුවේ චතුපපාද දස්සනේන දිට්ටි විසුද්ධි හේතු හේතුත්තා විසුද්ධින් චතුපපාද දස්සනේන මරණ උපදින සත්‍යයන් දර්ශනෙන් දිට්ටි විසුද්ධ හේතුත්තා දිට්ටි විසුද්ධු දිට්ටි විසුද්ධියේ හේතුෙන් විසුද්ධම්
විසුද්ධියට හේතු බැවින්
දිට්ටි විසුද්ධියට හේතු බැවින් විසුද්ධම් වේ
විසුද්ධ නම් වේ
සුද්ධ නම් වේ.
හරි. එතකොට ඔන්න ඊළඟට විස්තර කරන්නේ සෝ දිබ්බේන චක්ුණා විසුද්ධේන අතික්කන්ත මානුසකේන ඔය කියන පදනේ විස්තර කරන්නේ. එතන තියෙනවා සෝ කියන පදේ. ඒකේ තේරුම ඒ මම සෝ අහං කියන එකයි. ඒ මම දිබ්බේන කියන එකේ තේරුම දැන් දිබ්බේන චක්ුණා කියලානේ තියෙන්නේ. දිව ඇසින් දිව්‍යමය ඇසින් කියන එකයි. එතකොට දිව්‍යමය ඇස කියන එක විස්තර කරනවා. ඇයි මේකට දිව ඇස කියලා කිව්වේ? දැන් දෙවි කෙනෙක්ට තිබුණු ඇසක් නෙවෙයිනේ. දැන් මිනිස්සෙක් නෙවෙයි ලබන්නේ. දැන් බෝසතාණන් වහන්සේ කියන්නේ මිනිස් ලෝකේ උප්පත්තිය ලැබපු උතුමෙක්. ඉතින් ඒ බෝසතාණන් වහන්සේට පහළ වුණ නුවණට ඇයි දිව ඇස කියලා කියන්නේ? ඒ විස්තරය තමයි ඔන්න ඊළඟට විස්තර කරන්නේ. ඇයි මේ නුවණට දිව ඇස කියලා කියන්නේ? දිව් හරියට දිව්‍ය ඇසක් වගේ නිසා දිව්‍ය කියලා කියනවා. දිව්‍ය වගේ නිසා. ඔන්න ඊට පස්සේ විස්තර කරනවා ඇයි ඒකට හේතුව. දෙවියන්ගේ ඒ යහපත් කර්ම වලින් හටගත්තා වූ ඒ වගේම පිත්සෙන් සැරව ලේ ආදීන් පලිබෝධ රහිත ඒ උපක්ලේශයන්ගෙන් දුරු වුණ නිසා දුර තියෙන අරමුණක් උනත් ලබා ගන්න පිළිගන්න සමත් දිව්‍ය ප්‍රසාද ඇසක් තියෙනවා දේවතාවන්. දැන් දෙවියන්ට තියෙන ප්‍රසාද ඇස ප්‍රසාද චක්ෂුවත් අපේ වගේ නෙවෙයි, බොහෝම දුරක තියෙන එකක් වුණත් දකින්න පුළුවන්. අන්න ඒ වගේ නිසා මේ දිබ්බ චක්කු කියලා නමක් කියනවා මේ ඥාණයට. ඇයි? මිනිස්සෙයින්ට දකින්න බැරි තරම් දුරක තියෙන දෙයක් වුණත් දකින්න පුළුවන්. දොරොන්නේ එක අර්ථයක් කියවා නිරුක්තියක්. ඒ වගේම ඒකයි විස්තර කරන්නේ මේ ඇසත් විරිය භාවනා බලයෙන් හටගත්ත. ඒ නිසා දිව්‍ය සදිස බැවින් මේ ඥාන චක්ෂුවත් ඉබඳුම නිසා දිබ්බ කියලා කියනවා. ඇයි? අර භාවනා බලයෙන් අර විදියට දුරක තියෙන දෙයක් වුණත් බලන්න පුළුවන් තත්ත්වයට පත් වුණ නිසා නිකන් අර දෙවිවරුන්ට තියෙන ප්‍රසාද චක්ෂුව වගේ දුර තියෙන දෙයක් වුණත් අරමුණු කරන්න පුළුවන්. ඒ වගේම තවත් කාරණාවක්. දිව්‍ය විහාර වශයෙන් ලැබුණු නිසා, ඒ වගේම තමනුත් ඒ දිව්‍ය විහාර ඇසුරු කරන නිසා දිබ්බ කියලා කියනවා. දැන් දිබ්බ විහාර කියලා කියන්නේ ධානයන්ට කියන නමක් නේ. එතකොට මේ ධානයන් උපදවපු නිසා තමයි මේ දිබ්බ චක්කුව ලැබුණේ, දිබ්බ චක්ඥාණය. එතකොට ඒවට කියනවා දිබ්බ විහාර කියලා. මේ බ්‍රහ්ම විහාර වගේ දිබ්බ විහාර කියලා අපි කියනවා ධාන ආදියට. එතකොට අන්න ඒ ධාන ඇසුරු කරගෙන මේ ඥාණය පහළ වුණ නිසා. ඒ වගේම මේ ඥාණය එතකොට පවතින්නේ ඒ ධානයන් ඇසුරු කරගෙන. ඒ ධානයන් උපදවපු හේතුවෙන් තමයි ලැබුණේ. ඒ වගේම ධානයන් ඇසුරු කරගෙන තමයි මේ අවිඥාව පවතින්නේ. එතකොට මෙන්න මේ කියන කාරණාවන් නිසා දිබ්බ චක්කු කියලා කියනවා. ඒ දිබ්බ විහාරයන් ඇසුරු කරන නිසා. පැහැදිලිද? හරි. ඊට පස්සේ ආලෝක පරිග්‍රහයෙන මහා ජ්‍යුතිකත්තාපි දිබ්බං. මේක කියන්නේ කසින ආලෝක යන්ගේ පරිග්‍රහය. එතකොට ඒවායේ ශක්තිය දැන් කසින ආලෝකය වැඩිමෙන්නේ මේ දිබ්බ චක්කු ඥානෙ ලබන්නේ. ඒ කියන්නේ විස්තරයෙන් පස්සේ කියවෙනවා. එතකොට ඒ කසින ආලෝකය ඇසුරු කරගෙන උපකාර කරගෙන තමයි මේ ඥානය ලබන්නේ. එතකොට ඒ කසින ආලෝකයන්ගේ පරිග්‍රහය තියෙන නිසා, ඒවායින් ඒ බලවත් රුකුලක් මේ ඥානෙට තියෙන නිසාත් ඒ බොහොම ආලෝකවත් දෙවින් මේකට කියනවා දිබ්බ කියලා. එතකොට දිබ්බති කියලා අපි බබලනවට කියනවනේ පාලි භාෂාවෙන්. එතකොට ඒ තවත් ධාතුවක්. එතකොට ওই විවිධ නිර්වචන දෙන්නේ ඒ විවිධ ධාතුන්ගේ සහ විවිධ වචන වලින් මේ පදේ විස්තර කරන්නේ. ඒවා ව්‍යාකරණ පොත්වල මේ තැන් අපි පස්සේ බලමු. ඒ තැන් වල විස්තර කෙරෙනවා. එතකොට මේ දිව් ධාතු ආදී යෙදෙන විවිධ අර්ථ. එතකොට ඒ අර්ථ අනුව තමයි මේ නිරුක්ති කීපයක් විස්තර කරන්නේ අටකතා. එතකොට මේ අටකතා නිරුක්ති අනුව තමයි එතකොට මේ ධාතු ආදියත් ගලපලා විස්තර කරන්නේ. අපි ඒවා ව්‍යාකරණ පොත්වලදී පස්සේ බලමු. එතකොට මෙතනදී මේ කියන්නේ ආලෝකවත් බැවින්. ඒ නිසා දිබ්බ කියලා කියනවා. එතකොට මේ ඥාණය බොහොම ප්‍රභාෂ්වරයි කියන එකයි කෙටියෙන් අර්ථය. පැහැදිලිද? ඔව්. ඒක සමාදෙන් කියවේ ප්‍රභාෂ්වර ආලෝකමත් දෙවි. ඊට පස්සේ ඊළඟට විස්තර කරන්නේ මහා ගතිකත්තා. ඒ කියන්නේ ඒක විස්තර කරනවා ටීකාචාර්යයන් වහන්සේලාත්. විම්හය නීය පවත්ති කත්තා. එතකොට විස්මය ඇති කරන විදියේ පැවැත්මක් තියෙනවා මේ ඥාණයට. කෙනෙකුට හිතා ගන්න බැරි විදියේ විස්මය ජනක පැවැත්මක් මේ ඥාණයට තියෙන නිසා දිබ්බ කියලා කියනවා. ඒකයි මේ කිව්වේ මහා. ඇයි? හේතුව අර අපි හිතමු ලොකු තාප්පයක් තියෙනවා. අඩි 20ක් උසයි. අඩි 10ක් කලලයි කියමුකෝ. නේද? ඒ තරම් ඝනකම අපි හිතමු අඩි 2 3ක් තියෙනවා. ඒ වගේ දෙයකින් එව නැත්නම් මුළු මේ ප්‍රදේශයම වට කරලා ලොකු තාප්පයක් තියෙනවා. ඒකෙන් එහා වෙන හැම දෙයක්ම වුණත් මේ දිබ්බ චක්‍රයෙන් දකින්න පුළුවන්. කොහොම නෙවෙයි ඔක්කොම දාලා කාමරයක හරි හිර කරලා වහලා තිබුණත් එළිය වෙන ඔක්කොම දැනගන්න පුළුවන්. අන්න ඒ වගේ අර කොහේ හිර කළත් කොහේ තැනක දාලා තිබුණත් ඒ බාහිර දේවල් දකින්න පුළුවන්. විස්මය ජනක පැවැත්මක් මේ ඥාණයට තියෙන නිසා අන්න ඒ මහා ගතිකත්තාපි දිබ්බං කියලා විස්තර කරනවා. එතකොට ඒ නිරුක්ති ඔක්කොම ඉතින් ශබ්ද ශාස්ත්‍ර අනුසාරයෙන් දැනගන්න පුළුවන්. ඒවා ඉතින් මෙතන අපි ධාතුත් එක්ක විස්තර කරන්නේ නැහැ කියලායි ස්වාමීන් වහන්සේ කියන්නේ. ඉතින් ඒ මූලික අර්ථය විතරක් මෙතනින් පැහැදිලි කරනවා. ඊට පස්සේ දිබ්බේන චක්කුණා කියලා තිබුණානේ වචනයක්. චක්කු කියන වචනේ ඊළඟට විස්තර කරනවා. දස්සනට්ඨේන චක්කු. දර්ශනාර්ථින් දැකීම් අර්ථයෙන් තමයි චක්කු කියලා කියන්නේ. තවත් අර්ථයක් ඇසක කෘත්‍ය කරන නිසා ඇසක් වගේ බැවිනොත් චක්කු කියලා කියනවා. දැන් ඇසකින් කරන කෘත්‍ය මොකද්ද? ඊමල ජීවය. ඔව් අවධානයෙන් අහගෙන ඉඳලා පස්සේ ප්‍රශ්න ඇහුවට කමන්නේ නේද? එතන මොකද්ද ඒ කියන්නේ? ඈ ඇසක කෘත්‍ය කරන නිසා ඇසක් වගේ නිසාත් අපි කියනවා චක්කු කියලා. ඊට පස්සේ ඒ චුති උප්පත්ති දැකීමෙන් දික්ටි විසුද්ධිය පිණිස හේතු වෙන බැවින් විසුද්ධං කියලා මේකට විශේෂණ පදයක් තියෙනවා. විසුද්ධං කියලා කිව්වේ දික්ටි විසුද්ධියට හේතු වෙන නිසා. ඇයි දික්ටි විසුද්ධිය කියලා කියන්නේ? කොහොමද ඒක වෙන්නේ? දික්ටි විසුද්ධිය වෙන්නේ ඔව් මේක සම්පූර්ණ වෙන්නේ ඇත්තටම අපිට දැන් ඒ අපේ නිවැරදි දැන් කර්මය පිළිබඳව වුණත් දැන් කලින් හිටියද නැද්ද සත්වයෝ දැන් ඉපදෙනවා මැරෙනවායි කිව්වට අපි හරියටම ඕක ගැන දන්නේ නැත්තම් අපේ දිට්ඨිය විසුද්ධ නැහැ. අපිට යම් ශ්‍රද්ධාවකින් අපි පිළිගන්නවා මිසක අපි මේ ඥානයකින් අපිම දැකලා දිට්ඨි විසුද්ධියක් ඇති කරගත්තා නෙවෙයි. ඒ නිසා ඒ තැනක ඒ අපිට හොඳට මේ හේතුඵල සම්බන්ධය පිළිබඳව ඒ අවබෝධය ඇති කරගන්න මෙන්න මේ පෙර ජාති ආදී දකින්න පුළුවන් නම් ලොකු උපකාරයක් ලැබෙන නිසා දික්ටි විසුද්ධියට හේතු වෙන නිසා අන්න මේකෙදි කියනවා මේ චුතූපපාතය දැකීමෙන් දික්තිය පිරිසිදු වෙන නිසා මේ ඥානයට විශේෂණ පදයක් ගත්තා විසුද්ධං පිරිසිදු වූ කියලා. විසුද්ධ වූ ඒ ටික පැහැදිලි ඇති. අපි ඊළඟ කොටසට යමු නේද?
යෝ හි චුතිමත්ත මේව පස්සති න උපපාතං සෝ උච්ඡේද දිට්ඨින් ගන්නාති. යෝ හි යමෙක් චුතිමත්ත මේව පස්සති චුතිමාත්‍රේම දකීද න උපපාතං උපාදේ නොදකීද සෝ උච්ඡේද දිට්ඨින් ගන්නාති. එතෙමේ උච්ඡේද දිට්ඨිය ගනි. යෝ යමෙක් උපපාත මත්ත මේව පස්සති න චුති. යමෙක් උපපති මාත්‍රේම දකීද චුතිය නොදකීද සෝ හෙතෙම නවසත්ත පාතු භාව දිට්ඨින් ගන්නාති. නවසත්ත්වෙන් මේ පාතුර්භූත වේයයි යන දිට්ඨිය ගනි. යෝපන තදුභයං පස්සති. යමෙක් වනාහි මේ චුතු උපපාත දෙකම දකීද සෝ හෙතෙම යස්මා දුවිදම්පි තන් දිට්ඨි ගතං අතිවත්තති. යම් මේකින් ඒ දෙවදාරුන් වූද ඒ දිට්ඨි ගතයන් අතිවත්තති.
ඉක්මවයිද
තස්මා අස්සතන් දස්සනං දිට්ඨි විසුද්ධි හේතු හෝති. තස්මා එහෙයින් අස්සතන් දස්සනං ඒ ඔහුගේ දර්ශනය දිට්ඨි විසුද්ධි හේතු හෝති. දිෂ්ටි විසුද්ධියට හේතු යයි කියයි. තදුබයංච භගව අද්දස. භාග්‍යතුන් වහන්සේ ඒ චුතු උපපාත දෙකම අද්දස දැක්කේය. තේනේතං උත්තං චුතූපපාත දස්සනේන දිට්ඨි විසුද්ධි හේතුත්තා විසුද්ධං ඉති.
විසුද්ධං යයි
විසුද්ධං යයි
ඒතං උත්තං
හේතං උත්තං මේ කියන ලදි. ඒකාදස උපක්ඛිලේශ විරහිතෝ වා විසුද්ධං 11 ඒකාදස උපක්ඛිලේශ විරහිතෝ වා විසුද්ධං 11 උපක්ඛිලේශයන්ගේ විරහිත බැවින් වෙන්වීමෙන්ද විසුද්ධ යයි කියයි. භගවතෝහි ඒකාදසූපක් කිලේශ විරහිතං දිබ්බචක්කු.
භගවතෝහි දිබ්බචක්කු.
භගවතෝහි දිබ්බචක්කු භාග්‍යතුන් වහන්සේගේ දිබ්බචක්ෂෝ අනාහි ඒකාදසූපක් කිලේශ විරහිතං 11 සදාරුම් වූ උපක්ලේශයන්ගේ විරහිතය.
යතාහ
යතාහ ඒයින් කියන ලදී.
ඔව් මෙහෙම ගමු යතා යම්සේ.
යතා යම්සේ
ටික පාලියෙම කියාගෙන යමු.
එහෙම. සෝකෝ අහං අනුරුද්ධ විචිකිච්ඡා චිත්තස්ස උපක්ඛිලේසෝති ඉති විදිට්ඨා විචිකිච්ඡං චිත්තස්ස උපක්ඛිලේසං පජහින් අමනසිකාරෝ චිත්තස්ස තීන මිද්දං චිත්තස්ස චම්බිතත්තං චිත්තස්ස උක්කිල්ලා විතං චිත්තස්ස දුට්ටුල්ලං චිත්තස්ස අච්චාරද්ද විරිය චිත්තස්ස අතිලීන විරියං චිත්තස්ස අභිජප්පා චිත්තස්ස නානත් සංඥා චිත්තස්ස අතිනිජ්ජායි තත්තං රූපාණං චිත්තස්ස උපක්ඛිලේසෝති ඉති විදිට්ඨා අතිනිජ්ජායි තත්තං රූපාණං චිත්තස්ස උපක්ඛිලේසං පජහින් සෝකෝ අහං අනුරුද්ධා අප්පමත්තෝ ආතාපි පහිතත්තෝ විහරන්තෝ ඕබාසං හිකෝ සංජානාමි නච රූපානි පස්සාමි රූපානි හිකෝ පස්සාමි නච ඕබාසං සංජානාමි ඉති
ඉති ඒවමාදි
ඉති ඒවමාදි
යනමේ ආදිය
යනමේ ආදිය
ආහ
ආහ
වදාලසේක්ද
වදාලසේක්ද
ඊමේ 11 උපක්ලේශයන්ගින් විරහිත දිවස පිළිබඳවයි
ඊමේ 11 උපක්ලේශයන්ගින් විරහිත දිවස පිළිබඳවයි තදේවං ඒකදසු දසු උපක්ලේශ විරහිතෝ වා විසුද්ධං
තං
තං
ඒ දිවස
ඒ
භාග්‍යතුන් වහන්සේගේ දිවස
ඒ භාග්‍යතුන් වහන්සේගේ දිවස ඒකාදස උපක්ලේශ විරහිතෝ වා විසුද්ධං ඒකාදස උපක්ලේශයෙන් විරහිතෝ බැවින්ද විසුද්ධ නම් වේ manussu pacharam
manussa upachara
manussa upacharam atikkamitva rupa dassaneena atikkanta manusakam manussa upacharaka manusyange upacharaye
nathaw kiyanne visaya pataye kiyana ekai thiyenne
manusyange visaya pata විතේ පතේ ඉක්මව රූප දර්ශනෙන් යන
අතික්කන්ත මානසකම්
අතික්කන්ත මානසකම් මානසකම් වා මාංශ චක්කුම් අතික්කන්තත්ත අතික්කන්ත මානසකන්ති වේදි තබ්බං මානසකම් වා
මානසක වූ මාංශ චක්ෂුව
මානස මානසකම් වා මාංශ චක්කුම් මානසක වූ මාංශ චක්ෂුව අතික්කන්තත්ත ඉක්මවන බැවින් අතික්කන්ත මානුසකං ඉති වේදි තබ්බං අතික්කන්ත මානුසකං යයි දත යුතුය තේන දිබ්බේන චක්ුණා විසුද්ධේන අතික්කන්ත මානුසකේන එහෙයින් දිබ්බේන චක්ුණා
ගමු ඒ විසුද්ධ වූ මිනිස් ඇස ඉක්මවා වූ දිවසින්
ඒ විසුද්ධ වූ මිනිස් ඇස ඉක්මවා වූ දිවසින්
යනාර්ථයි
යනාර්ථයි
ඊට පස්සේ වුණා තවත් ටිකක් විස්තර කරනවා කොහොමද මේ විසුද්ධං කියන පදය ගලපන්නේ එතකොට ඇයි ඒ දිට්ටි විසුද්ධියට කොහොමද මේ තිබ්බ චක්කව හේතු වෙන්නේ කියන එක විස්තර කරනවා ඉතින් යම් කිසි කෙනෙක් චුතිය විතරක් දකිනවා නම් ඉතින් සත්තු මැරෙනවා විතරයි පේන්නේ උපදිනවා පේන්නේ යම් කෙනෙකුට ඉතින් ඒක නා උච්ඡේද දිට්ඨිය ගන්නවා මේ සත්තු මැරෙනවා පේනවා ඒ වුණාට උපදින්නේ නැන්නේ මැරුණාට උපදින්නේ නැහැ ඊට පස්සේ යම් කිසි කෙනෙක් ඉතින් එහෙම වුණොත් ඒක නා උච්ඡේද දිට්ඨිය ගන්නවා මේ සත්වයෝ මැරුණාට නැවත ඉපදීමක් මේ අයට නැහැයි කියලා ඒ වගේම උන යම් කිසි කෙනෙක් උපපත්තිය විතරක් දකිනවා සත්තු චුත වෙනවා දකින්නේ නැහැ. එහෙම වුණොත් මොකද වෙන්නේ? ඉතින් ඒ අය කියනවා මේ ලෝකෙට අලුත් සත්වයෝ පහළ වෙනවනේ කියලා කියනවා. ඉතින් ඒ සත්වයා පෙර ජීවිතේ චුත වෙලා මෙතන ඉපදුනා කියන එක එකිනෙකට දකින්න බෑ. දැරිලිනේ එයාගේ පෙර ජීවිතේක චුතියකුත් තිබ්බයි කියන එක දකින්න බෑ එයාට. එයාට පේන්නේ මේ ජීවිතේ පහළ වීම විතරයි. එහෙම වුණොත් අන්න ඒක නා නව සත්වයෝ උපදිනවා අලුත් සත්වයෝ උපදිනවයි කියලා ඒ කියන්නේ අලුතින් සත්වයෝ මේ ලෝකේ අලුත් බිහිවීමක් වෙනවා අලුතින්ම සත්වයෝත් බිහි වෙනවා කියන දිට්ඨියක් ගන්නවා කලින් හිටපු සත්වයේ ඉපදුණා නෙවෙයි කලින් ඒ විඥාන පරම්පරාවක් මේකට සම්බන්ධ වුණා නෙවෙයි ප්‍රතිසන්දිච්චිත සිතර කලින් චුතිසිතක් තිබිලා පෙර ජීවිතයක ඒක ඒකට සම්බන්ධ ප්‍රතිසන්දිසිත ගුීමේ පහළ වුණේ කියන අර්ථයක් නෙවෙයි යාගන්නේ අලුතින් එකවරම ප්‍රතිසන්දිසිතක් පහළ වුණා. ඒ වගේ අර්ථයක් ගන්නවා ඒ දෙකම දකින්න බැරියයි. ඉතින් යම් කිසි කෙනෙක් ඒ දෙකම දකිනවා නම් ඒ කෙනාගේ අන්න අර දිට්ඨිය නැති වෙනවා. ඉතින් ඒ නිසා ඒ කෙනාට මේ දිබ්බ චක්කුව දික්ටි විසුද්ධිය පිණිස හේතු වෙනවා. භාග්‍යතුන් වහන්සේත් ඒ විදිහට ඒ සියල්ල අවබෝධ කළා. ඒ නිසා තමයි චතුූපපාත දස්සනේන දික්ටි විසුද්ධි හේතුත්තා විසුද්ධං කියලා කලින් විස්තර කළේ. පැහැදිලි ඇති. අලුත් සත්වයෝ උපදිනවා. නෑ නෑ, සාස්වත කියන එක නෙවෙයි. අලුතින් සත්වයෝ පහළ වෙනවායි කියන්නේ. ඊට පස්සේ තවත් කාරණාවක් කියනවා විසුද්ධං කියන තවත් හේතුවක්. 11 දේරුම් උපක්ලේශයන්ගෙන් තොර වුණ නිසාත් විසුද්ධයි කියලා මේ දිබ්බ චක්කුවට විශේෂණයක් කියනවා. භාග්‍යවතුන් වහන්සේගේ දිවස 11 දේරුම් උපක්ලේශයන්ගෙන් තොරයි. මේ කාරණාව භාග්‍යවතුන් වහන්සේම දේශනා කරලා තියෙනවා. කොහෙදිද? මජ්ක්‍ධිම නිකායේ උපක්ඛිලේශ සූත්‍රයේදී. යටින් එක සටහන තියෙනවා අද ලිපියේනේ. අන්න එතනදී භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව දේශනා කරලා තියෙනවා. අනුරුද්ධ මහරහතන් වහන්සේට දේශනා කරන්නේ සෝකෝ වහං අනුරුද්ධ. ඒ විදිහට අනුරුද්ධේනි මේ විචිකිච්ඡාව සිතේ උපක්ලේශයක් කියලා දැනගෙන ඒ සිතේ උපක්ලේශයක් වූ විචිකිච්ඡාව දුරු කළෙමි. ඒක මෙතනදී මේ පාඩ ඔක්කොම ටීකාචාර්යයන් වහන්සේලා නම් පැහැදිලි කරලා තියෙනවා. අපිට ඔක්කොම විස්තර කරගෙන යන්න කාලෙ මදි වෙයි. මෙතෙන් අදාළ කාරණාවක් නොවන නිසා අපිට ඔක්කොම විස්තර කරන්නත් අවශ්‍ය නැහැ. මෙතන ඉතින් ඒ පාඩ ඔක්කොම එකින් එක විස්තර කරනවා. විචිකිච්ඡාති මහාසත්තස්ස ආලෝකං වඩ්ඩිත්වා දිබ්බ චක්කුණා නානා විධානි රූපාණි පස්සන්තස්ස ඉදන්නුකෝ කිං ඉති උප්පන්නා විචිකිච්ඡා. එතකොට මේ දිවසින් විවිධ රූප දකිද්දි එතකොට මේ රූපේ මොකක්ද මේ මොකක්ද මේ විදිහේ අදහසක් ඇති වෙනවා. මේක මොකක්ද දන්නේ මේක මොකක්ද දන්නේ ඔය විදිහේ විචිකිච්ඡාවක් ඇති වෙනවා. අන්න ඒක විචිකිච්ඡාවක් මේ විචිකිච්ඡාව උපක්ලේශයක් කියලා දැනගෙන ඒ විචිකිච්ඡාව දුරු කළා කියන එකයි. දැන් මේ බෝසත් අවදීදී තමන් වහන්සේට ඇති වුණ මේ දිවසින් මුලින්ම බලද්දී ඇති වුණ තත්ත්වය ගැන භාග්‍යතුන් වහන්සේ මේ මජ්ක්‍ධිම නිකායේදී විස්තර කරන්නේ. අපි සාමාන්‍යයෙන් කියන විචිකිච්ඡාව ගැන නෙවෙයි මේ කියන්නේ. ඒකට මේ දිවසින් අරමුණු කරද්දී ඇති වුණ තත්ත්වයක් ගැනයි කියන්නේ. අපිට ඇති වෙන විචිකිච්ඡාව නෙවෙයි මේ කියන්නේ. දැන් අපි ඔය සාමාන්‍ය කතාවේදී කියන විචිකිච්ඡාව ගැන නෙවෙයි. ඊට පස්සේ අමනසිකාරෝ චිත්තස්ස ඒ විදිහට තීන මිද්දං චිත්තස්ස ඒ විදිහට මේ පාඩ පෙන්නනවානේ. ඒ කෙනෙක්ක් ගැන දීර්ඝ විස්තරයක් මෙතනදී කරනවා. එතනදී දිදී විස්තර කරනවා මානසිකාර වශයෙන් පනමේ රූපානි උපට්ඨහින්සු රූපානි පස්සතෝ විචිකිච්ඡා උප්පජ්ජති తස්මා ඉදානි කිංචින මානසිකරිසාමීති තුන්හි භවති තං තුන්හි භාවප්පත්තින් සන්දහාය අමනසිකාරෝ ඉති කියලා විස්තර කරනවා. එතකොට ඊළඟට මොකක්ද ඇති වුණ තත්ත්වය? බෝසතාණන් වහන්සේ කල්පනා කරනවා එහෙමනම් මේ මානසිකාර කරපු නිසානේ මේ දේවල් දැක්කේ, මේ ගැන මෙහෙම විචිකිච්ඡාව ඇති වුණේ, ඒ නිසා මානසිකාරය අඩු කරන්න ඕන කියලා මානසිකාරය අඩු කරනවා. අමනසිකාරය ඒකත් උපක්ලේශයක් බවට පත් වුණා. දැන් එහෙම අමනසිකාරයෙන් ඉද්දිත් එතකොට ප්‍රකට වෙනවා අඩුයි මේවා. ඒ නිසා මේකත් උපක්ලේශයක් කියලා දැනගෙන ඒකත් ඉවත් කළා. ඊට පස්සේ තීන මිද්දං චිත්තස්ස ඊළඟට විස්තර කරනවා. ඒක තීන මිද්දං ඉති කිංචි අමනසිකරොන්තස්ස උප්පන්නං තීන මිද්දං. එහෙම මෙනෙහි නොකර ටිකක් ඉද්දි ටිකක් අර හිතේ ලීන ගතියක් තීන මිද්දයක් ඇති වුණා. අන්න ඒකත් උපක්ලේශයක් කියලා දැනගෙන ඒකත් දුරු කළා. ඊට පස්සේ චම්බිතත්තං ඊට පස්සේ තීන මිද්දං විනෝදෙත්වා යතහරද්ද මනසිකාර වශයෙන් හිමවන්තාවිමුඛං ආලෝකං වඩ්ඩෙත්වා දානව රක්කස අජගරාදීව පස්සන්තස්ස උප්පන්නං චම්බි තත්තං. එතකොට ඒ වගේ අර මේ තීන මිද්දය දුරු කරගෙන හිමාලය වෙත හිත යොමු කරලා ඒ ආලෝකය වඩලා එතකොට ඒ ප්‍රදේශ අරමුණු කරලා බලද්දී අමනුෂ්‍යෝන් එහෙම පේන්න ගත්තා. ඒ තැනක හිතේ මෙන්න මේ චම්බි තත්වය කියන තත්වය ඇති වුණා. ඊට පස්සේ විස්තර කරනවා උබ්බිල්ලා විතං චිත්තස්ස. ඊළඟ කාරණාව තැති ගැන්මක් කියන එකයි. ඊට පස්සේ මයා දිත්‍ය භයං ප්‍රකතියා චක්කු විඥානේන ඕලෝකීයමානං නපස්සති අදිත්තේ පරිකාප්පිත සදිසේ කින්නාම භයන්ති බයත්ස විනෝදන වසේන චින්තෙන් තස්ස අත්තනෝ පච්චවෙක්කනා කෝසල්ලන් නිසායි උප්පන්නං උප්පිලාවි තත්තං. එතකොට ඒක දැන් මේක සාමාන්‍ය කෙනෙකුට දකින්න ලැබෙන්නේ නැහෙනේ. මේ විදියට මේ ආලෝකයක් දියුණු කරලා මේ සාමාන්‍ය ඇහින් දකින කෙනාට ලැබෙන්නේ නැහෙනේ කියලා මේ විදියට තමන්ගේ ප්‍රතිවීක්ෂා කිරීමේ කුසලතාවය නිසා හිතේ ඇති වුණු ගේහසිත ප්‍රීතියක් ඇති වුණා. ගේහසිත ප්‍රීතිය කියලා එක විස්තර කරන්නේ උබ්බිල්ලා විතං කියන එක. එතකොට ඒකත් උපක්ලේශයක් කියලා බෝසතාණන් වහන්සේ තේරුම් ගත්තා. මේ තත්වයත් උපක්ලේශයක් කියලා තේරුම් අරගෙන ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ දුට්ටුල්ලං කියලා ඊළඟ පාඩය විස්තර කරන්නේ කාය ආලසියන්. මයා තීන මිද්දං චම්බිතත්තානම් රූප සමනත්තං ගාල්හම් විරියම් පග්ගහිතං තේනමේ උප්පිල සංඛාතා චිත්ත සමාධි දූසිතා ගේහසිතා බලව පීති උප්පන්නාති විරියම් සිතිලං කරොන් තස්ස කාය දුට්ටුල්ලං කාය දරතෝ කාය ආලසියන් උදපාති. ඊට පස්සේ බෝසතාණන් වහන්සේ කල්පනා කරනවා දැන් මේ විදිහේ ගේහසිත ප්‍රේමයක් ඇති ප්‍රීතියක් ඇති වුණානේ සිතේ. ඉතින් මේකත් ඉතින් උපක්ලේශයක්. මේක ඇති වුණේ ආරද්ධ වීරියක් තිබුණ නිසා මේ වීරිය ටිකක් තුනී කරන්න ඕන කියලා වීරිය ටිකක් ඉහිල් කළා. ඒ එහෙම කරද්දී මේ දුට්ටුල්ලං කියන පාඩය විස්තර කරන්නේ කාය ආලසියන් කියලා. කයේ අලස භාවයක් ඇති වුණා. කාය දරතය කාය අලස භාවයක් ඇති වුණා. ඊට පස්සේ බෝසතාණන් වහන්සේ තේරුම් ගන්නවා මේකත් සිතේ ඇති වුණු උපක්ලේශයක්. මේකත් උපක්ලේශයක්. ඊට පස්සේ ඇති වෙන්නේ අච්චාරද්ද වීරියක්. ඒක ඇති වුණේ කොහොමද කියන එක ඊළඟට විස්තර කරනවා. මම වීරියං සිතිලං කරෝතෝ දුට්ටුල්ලං uppannanti පුන වීරියං පග්ගන්හතෝ uppannang අච්චාරද්ද වීරියං. එතකොට මම වීරිය ටිකක් අඩු කරපු නිසානේ මේ දුට්ටුල්ලය කියපු සිතේ ඒ දරත භාවය ඇති වුණේ කයි. ඒ නිසා ටිකක් ආපහු කායික වීරිය වැඩි කරන්න ඕන කියලා අන්න වැඩි කරද්දී ආපහු අච්චාරද්ද වීරිය කියන අති ආරද්ද වීරිය කියන එකයි වීරිය වැඩිවීම කියන උපක්ලේශය ආපහු උපදිනවා. ඉතින් බෝසතාණන් වහන්සේ ඒකත් තේරුම් ගන්නවා. ඒ තේරුම් අරගෙන ඊට පස්සේ මොකද කරන්නේ? වීරිය ටිකක් අඩු කරනවා. ඔන්න ඊට පස්සේ මොකද වෙන්නේ? අති ලීන වීරියක්. ඊට පස්සේ මොකද වෙන්නේ? මම වීරියම් පක් ගන්නතෝ ඒවං ජාතන්ති පුන වීරියම් සිතිලයතෝ uppannං අති ලීන වීරියක්. වීරිය ටිකක් ඉහිල් කළාම මේක ටිකක් තවත් වැඩි වෙලා ඉහිල් භාවයේ වැඩි වෙලා ඔන්න අති ලීන වීරිය කියන මේ උපක්ලේශය චිත්තසංතානයේ පහළ වෙනවා. ඉතින් බෝසතාණන් වහන්සේ මේකත් තේරුම් ගත්තා. ඒකයි විශේෂ කාරණාව නේද? මේක පහළ වුණයි කියන එක නෙවෙයි. මේ දේවල් සියල්ලම උපක්ලේශ බව අවබෝධ කරගෙන ඒකට ප්‍රතිකර්ම කරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අභිජප්පා කියන தত্ত্বය ඇති වෙනවා. මොකද්ද මේ අභිජප්පා කියන එකත් විස්තර කරනවා. අභිජප්පා ඉති දේවලෝකාභිමුඛං ආලෝකං වඩ්ඩෙත්වා දේව සංඝං පස්සතෝ uppannā taṇhā ඒවං මේ හෝතු ඉතිහි අභිනිවිසන වතේන ජප්පතිති අභිජප්පා තණ්හා කියලා විස්තර කරනවා. ඊට පස්සේ දැන් වීරිය අඩු වුණානේ. ඊට පස්සේ ආපහු වීරිය සකස් කරගෙන මොකද කරන්නේ? මේ ආලෝකය පතුරනවා දිව්‍ය ලෝකාදිය දක්වා. ඒ අවස්ථාවේදී මේ දිව්‍ය ලෝකාදිය ආදී තියෙන සම්පත් ආදී තමන් විඳපු දේවලු තමන් ඒවත් දැන් ඒ දිව්‍ය සැප සම්පත් ආදී දකින්වනේ. ඒ විරාවේදී සියුම් තෘෂ්ණාවක් හට ගන්නවා. මේ తත්වය තමයි මෙතන අභිජප්පා කියලා කියන්නේ. ඊට පස්සේ ඊළඟට විස්තර කරන්නේ නානත් සංඥා චිත්තස්ස. මයිහං ඒකජාතිකං රූපං මනසිකරොන්තස්ස අභිජප්පා උප්පන්නා. නානාවිදං රූපං මනසිකාරං කරිස්සාමීති කාලේන දේවලෝකාභිමුඛං කාලේන මනුස්සලෝකාභිමුඛං වඩ්ඩෙත්තා නානාවිදානි රූපානි මනසිකරෝතෝ උප්පන්නා නානත් සංඥා කියලා විස්තර කරනවා. ඊළඟට වෙන්නේ බෝසතාණන් වහන්සේ කල්පනා කරනවා මේ වගේ තත්ත්වයක් ඇති වුණේ එක මේ දිව්‍ය ලෝකයකට හිත යොමු කරපු නිසානේ. ඒ නිසා මේක විවිධ අරමුණු වලට යොමු කරවන්න ඕන කියලා ඒ දිබ්බචක්කුවේ අරමුණ විවිධ තැන් වලට යොමු කරනවා. මනුෂ්‍ය ලෝකෙට දිව්‍ය ලෝකෙට යොමු කරනවා. ඒ අවස්ථාවේදී මෙන්න මේ නානත් සංඥා කියන තවත් උපක්ලේශයක් ඇති වුණා. කියන්නේ නොඑක් අරමුණු වලට යන බව. ඊට පස්සේ ඒ తত্ত্বය දුරු කරන්න මොකද්ද කරන්නේ? අතිනිජ්ජායි තත්තං මයිහං නානාවිදානි රූපානි මනසිකරොන්තස්ස නානත් සංඥා උදපාදි ඉත්තංවා අනිත්තංවා ඒකජාතිකමේව රූපං මනසිකරිසාමීති තථා මනසිකරෝතෝ uppannan රූපානං අතිනිජ්ජායි තත්තං අතිවිය උත්තරිකත්වා නිජ්ජානං පෙක්කණං අතිනිජ්ජායි තත්තං. එතකොට ඒකෙදි නොඑක් කර්මණු වලට මේ යොමු කිරීම නිසායි මේ தත්ත්වය ඇති වුනේ. ඒ නිසා ඉෂ්ට වුණත් කමන්නේ අනිෂ්ට වුණත් කමන්නේ එක අරමුණකම වැඩිපුර හිත යොමු කරන්න ඕන කියලා එක අරමුණකටම බෝසතාණන් වහන්සේ හිත යොමු කරනවා. එහෙම වුණාම මෙන්න මේ අති නිජ්ජායි තත්ත කියන එක අරමුණක වැඩිපුර මෙනෙහි කිරීම කියන එකයි මේකේ අර්ථය. එකක් මත වැඩි මෙනෙහි කිරීමක් පැවැත්වීම. රූපාණං අති නිජ්ජායි තත්තං රූපයන් එකක් මත වැඩිපුර මානසිකාරය පැවැත්වීම කියන උපක්ලේශය පහළ වුණා. මේකත් බෝසතාණන් වහන්සේ අඳුරගත්තා. අඳුරගෙන ඒකත් දුරු කළා. ඒ විදියට අනුරුද්ධේනි අප්‍රමාදීව වීරියෙන් යුක්තව කාය ජීවිත නිර්පේක්ෂව ඒ අරමුණට යොමු කළ සිත් ඇතිව වාසය කරන්නා වූ ඒ මට ඕභාසය ඒ මම ඕභාසය හඳුනා ගනිමි. ඒ අවස්ථාවේදී රූප නොදැක්කෙමි. රූපා රූපානිකෝ පස්සාමි නච ඕභාසං සංජානාමි. මේ විදිහට එතනදී විස්තර කරන්නේ. ඉතින් ඒ ඕභාසය ප්‍රකටව ආරමුණු කරන අවස්ථාවේදී ඒ ඕභාසය පැතිරිලා තියෙන ප්‍රදේශයේ රූප පෙනුනේ නැහැ. ඕභාසය විතරක් ප්‍රකටව පෙනුණා. ඒ ඕභාසය ආරමුණු නොකර ඒ ප්‍රදේශයේ රූපවලට ආරමුණ යොමු කළාම රූප පෙනෙන්න පටන් ගත්තා. මෙන්න මේ විදිහට මේ උපක්ලේශ හඳුනාගෙන ඒවා දුරු කරලා මේ උපක්ලේශයන්ගෙන් තොර වුණ විසුද්ධ වූ දිබ්බ චක්කුව ලැබුවා කියලා බෝසතාණන් වහන්සේ බෝසත් අවදීදී මෙහෙම ලැබුවා කියලා භාග්‍යතුන් වහන්සේ මතක් කරනවා. ඉතින් මෙතෙන්ද මේ සූත්‍රය අද විස්තර කරගන්න තමයි මේ කාරණා ටික වැදගත් වෙන්නේ. ඉතින් මෙතෙන් මතක තියාගන්න තියෙන්නේ මෙන්න මේ කියපු උපක්ලේශ වලින් තොර වුණ විසුද්ධ වූ දිබ්බ චක්කුවක් බෝසත් අවදීදී ලැබුවා කියන එකයි අර්ථය. ତୋର අතික්කන්ත මානුෂකම් කියන කේ තේරුමත් කියනවා. ඉතින් මිනිස් ඇස ඉක්මවා පැවති. ඒතකොට මිනිස් ඇසේ විශේෂ සීමාව ඉක්මවලා පැවතුණු ඇසක් නිසා මේකට අතික්කන්ත මානුෂක කියලා විශේෂණ පදයක් කියනවා. මානුෂක වූ මාංශ චක්ෂුෂය ඉක්මවා පැවතුණු නිසා අතික්කන්ත මානුෂක කියලා මේකට නමක් කියනවා. ඉතින් මෙන්න මේ කියපු ಗುಣපදයන්ගෙන් යුක්ත දිවැසින් තමයි බෝසතාණන් වහන්සේ තත්ත්වෙන්න දැක්කේ කියන එකයි කෙටි අර්ථය. ඊටිගේ මොකක් හෝ ගැටලුවක් තියෙන ඉක්මනට අහන්නම්. දැන් මේ උපක්ලේශ 11 ගැන විස්තරය අතරම අපිට මෙතෙන් ලොකු සම්බන්ධයක් නැහැ විනේ කාරණාවට. ඉතින් මේ සූත්‍රයට අදාළ කාරණාවක් එක. ඒ ගැන විස්තර අපි එතන සූත්‍රයේ අට කතාවෙන් බලාගමු. වැඩි විස්තර අවශ්‍ය නැහැ. ඒ ගැන තව පෞද්ගලිකව අවශ්‍ය නම් පස්සේ අහන්න. ඒ විස්තරය එතන ටීකාචාර්ය නාතර ඉතින් කියලා තියෙනවා. ඒ නිසා කෙටියෙන් අපි මතක් කරේ. හරි, අපි ඊළඟ කොටසට යමු. හිනන්නේ බලලා තියෙනවා.
සත්‍යේ පස්සාමීති මනුෂෝ මංස චක්කුණාවිය සත්‍යේ පස්සාමි දක්ඛාමි ඕලෝකේමි. සත්‍යේ පස්සාමි ඉති යනු මනුෂෝ මංස චක්කුණාවිය මිනිසා මතකින් බලන්නාක්මින් සත්‍යේ පස්සාමි බලන්නාක්මින් දක්ඛාමි දකින්නෙමි ඕලෝකේමි ආත්පස බලන්නෙමි යන්නයි. චවමානේ උපජ්ජමානේ තෙත්ත චුතික්ඛනේවා උප්පත්තිකනේවා දිබ්බචක්ඛුනා දට්ටුන් නසක්කා. චවමානේ උපජ්ජමානේ ඉති එත්ත චවමානේ උපජ්ජමානේ යන මෙහි චුතික්ඛනේවා චුති ෂනේහි හෝ උප්පත්තිකනේවා උප්පත්ති ෂනේහි හෝ දිබ්බචක්ඛුනා දිවස්සින් දට්ටුන් නසක්කා දැකීමට නොහැකි යන්නයි. යේපන ආසන්න චුතිකා ඉදානි චවිස්සන්ති තේ චවමාන. යේපන යම් සත්ව කෙනෙක් ආසන්න චුති ඇත්තාහුද ඉදානි දැන් චවිස්සන්ති චුතවන්නාහුද තේ චවමාන. ඕහු චුතවන්නේ යන අර්ථයි. යේච
ඔහු චුතවන්නාහු නම් වෙත්
ඔහු චුතවන්නාහු නම් වෙත් යේච ගහිත පටිසන්ධිකා සම්පatti නිබ්බත්
සම්පති නිබ්බත්තාව.
යේච යම් සත්ව කෙනෙක් ගහිත පටිසන්ධිකා ගන්නාලද ප්‍රතිසන්ධි ඇත්තාහුද සම්පatti නිබ්බත්
සම්පති
එකිනෙහි දැන් නිපත්තාව උපන්නා හෝ තේ උපජ්ජමානාති අදිප්පේතෝ. ඔහු උපන්නේ යන අර්ථයි.
උපදින සත්වයෝ යයි යන අදහසයි.
තේ ඒවරූපේ චවමානේ උපජ්ජමානේ ච පස්සාමීති දස්සේති. තේ ඒවරූපේ චවමානේ එබඳු චුතවන්නා වූ උපජ්ජමානේච උපදින්නා වූත තේ ඕහු පස්සාමීති බලන්නේමියයි දස්සේති දක්වන ලද්දේය.
දක්වයි ලද කෑල්ලන්නේ.
හීනේති මෝහනි නිස්සන්ද යුත්තත්තා හීනානං ජාතිකුල භෝගාදීනං වතේනහි හීලිතේ ඕහිලිතේ උඤ්ඤතේ
අවඤ්ඤාතේ.
හීනේ අනු මෝහ නිස්සන්ද යුත්තත්තා මෝහයාගේ විපාක යෙදීමෙන් හීනානං ජාති කුල භෝගාදි වශයෙන් හීන වූ ජාති කුල භෝගාදීන්ගේ වශයෙන් හීලිතේ නින්දා කළ ඕහිලිතේ ගරිහා කරන ලද
උඤ්ඤාතේ
පහත් කොට සැලකූ අවඤ්ඤාතේ අවමන් කළ යන අර්ථයි. පණීතේති අමෝහ නිස්සන්ද යුත්තත්තා තබ්බි පරීතේ. පණීතේ ඉති පණීතේ යනු අමෝහ නිස්සන්ද අමෝහ
උපනිශ්‍රය යුතු බැවින්
තබ්බි පරිතේයට වෙනස් වූයේ යන්නයි.
කොහොමද ඒ වචනේ හැදුනේ? තබ්බි පරිතේ කියන වචනේ හැදුනේ කොහොමද? අරිය චිත්තාස්ම කියමු බලන්න. එතකොට කොහොමද තේරුමේ? තන් විපරීතත් නෙවෙයි. ත විපරීත. තස්ස විපරීත. එයට විපරීත වූ ආකාරයෙන් කියන එකයි. තේරුණානේ? එතකොට තස්ස කියන එකේ විභක්ති ලොප් කරලා ත කියන පදේ ගන්නවා. වි වකාරයට බකාරාදේශයි. දෝ දස්සච සූත්‍රේ චකාර බලේ. එතකොට වයන්නට බයන්න දිත්තයක් ත විපරීත කියන එක තබ් විපරීත කියලා වචනේ හැදෙනවා. යහනවා ඉස්සරහට ඒවයි.
සුවන්නීති අදෝස නිත්තන්ද යුත්තත්ත ඉට්ඨකන්ත මනාප මනාප වන්න යුත්තේ. සුවන්නීති සුවන්නේ යනු අදෝස නිත්තන්ද යුත්තත්ත දෝෂයාගේ නොයදීමෙන් ඉට්ඨකන් ඉෂ්ඨ වූ ඉෂ්ඨ වූ කාන්ත
කාන්ත
මනාප මනාප වන්න යුත්තෝ වර්ණයෙන් වන්න යුත්තේ වර්ණයෙන් යුක්ත වූ ඌෙහි යන්නයි.
ඔකේ විභක්තිය මොකක්ද? ඔය පනීතේ සුවන්නේ ඒ විදිහටනේ තියෙන්නේ. සත්තනි හොඳට බලලා දැන් කොහෙද දැන් ඒක නිසා තමයි අපි කිව්වේ දැන් පෙළපාටයත් ළඟ තියාගන්නයි කියලා. දැන් ඔය විශේෂණ යන්නේ සුවන්නේ දුප්පන්නේ හීනේ පනීතේ ඔය ඔක්කොම කියාගෙන ගිහිල්ලා යතහා කම්මෝපගේ සත්තේ පජානාමි. පැහැදිලිද? සත්වයින්ව දැනගනිමි කියන එක ဒုတိယා පදේ ဒုတိယා බහුවචනයි. පජානාමි කියන ඒ සත්වයින්ව දකින්වයි කියන අර්ථයෙන්. පැහැදිලිද? එතකොට ඒ කර්මපදේ මේ ဒုတိယා බහුවචනයි. ඒකට විශේෂණ පද මේ ඔක්කොම. හීන වූ සත්වයින් දකිමි. ප්‍රණීත වූ සත්වයින් දකිමි. සුවර්ණ වූ සත්වයින් දකිමි. ඒ විදිහටයි යන්නේ. ඒව අවධානෙන් කියන්න ඕනේ. එතකොට දැන් අර්ථ නැත්තම් කියන්න බෑ. ඒ ගැළපීම අපිට තේරුන්නේ නැත්තම්. හරි.
අබිරූපේ විරූපේති විරූපේතිපි අත්තෝ. අබිරූපේ මනාරූපයත්තේ විරූපේ විරූපේ විරූප වූ අත්තෝ අර්ථයයි. දුගතේති
කියන්නේ අබිරූප ඌවන් විරූප ඌවන් යන අර්ථයි.
සුගතේති සුගතිගතේ සුගතේ ඉති සුගතේ යනු සුගතිගතේ සුගතියට ගියේ යන්නයි. අලෝභ නිස්සන්ද යුත්තක්කාවා අඩ්ඩේ මහද්දනේ.
අලෝභ උපනිශ්‍රය යුතු බැවින් හෝ
අලෝභ උපනිශ්‍රය යුතු බැවින්
හෝ
උපනිශ්‍රය බැවින් හෝ අඩ්ඩේ ආඩ්‍ය වූ මහද්දනේ මහද්දන ඇත්තේ ඇත්තා වූ යන්නයි. දුග්ගගතේති
දුග්ගතේ
දුග්ගතේති දුග්ග දුග්ගති ගතේ දුග්ගතේති යනු දුගතියට ගියේ යන්නයි. ලෝභ නිස්සන්ද යුත්තත්තාවා දලිද්දේ අපන්න පානේ යතා
වායිසේ නැතහොත් ලෝභ උපනිශ්‍රය යුතු බැවින් දිලිඳු අල්ප ආහාර පාන ඇති
යන්නයි. යතා කම්මෝපගේති යං යං කම්මං උපචිතං තේන තේන උපගතේ. යතා කම්මෝපගේති යනු යං යං කම්මං යම් යම් කර්මයක් උපචිතං
රැස්කරන ලද්දද
තේන තේන ඒ කර්මයාගේ
ඒ කර්මයෙන් එළඹුණු
යනාර්ථයි.
ඉති ටිකක් කියමු නේද?
තත්ත පුරිමේහි චවමානීති ආදීහි දිබ්බචක්කු කිච්ඡං වත්තං. තත්ත එහි පුරිමේහි පළමු දැක්වීමෙහි චවමානීති චවමානී යනු ඉති ආදීහි යනාදී
පදයන්ගෙන්
දිබ්බචක්කු කිච්ඡං වත්තං. දිබ්බ චක්ෂුපෘත්‍ය කියන ලදි. ඉමිනාපන පදේන යතා කම්මෝපග ඥාන කිච්ඡං. ඉමිනාපන පදේන මේ යථාකම්මෝපක යන පදයෙන් යථාකම්මෝපක ඥාන කිච්ඡං යථාකම්මෝපක ඥාන කෘත්‍ය කියන ලදී. තත්ත්‍ච ඥානස්ස අයං උප්පත්තිකම තත්ත්‍ච ඥානස්ස ඒ ඥානයට
ඒ ඥානයාගේ
මේ උප්පත්ති
ක්‍රමයයි.
උප්පත්ති ක්‍රමයයි. සෝ හිට්ඨා නිරයාභිමුඛං ආලෝකං වඩ්ඩෙත්වා නේරයික තත්තේ පස්සති. සෝ හෙතෙම හිට්ඨා නිරයාභිමුඛං ආලෝකං වඩ්ඩෙත්වා යත නිරය අභිමුඛ කොට ආලෝකය වඩා.
ඊට පස්සේ මහන්තම් පදේ ඊළඟට කියලා ඉන්න ඕන. මහන්තං දුක්ඛං අනුභවමානි.
මහන්තං දුක්ඛං අනුභවමානි. මහත් දුක් අනුභව කරන්නා වූ නේරයික සත්‍යේ පස්සති නිරිසත්වයින් දකි. තං දස්සනං දිබ්බචක්ඛු කිච්ඡං මේව. තං දස්සනං ඒ දැකීම දිබ්බචක්ඛු කිච්ඡං මේව.
දිවස්කෘත්‍යමය.
දිවස්කෘත්‍යමය. සෝ එවං මනසිකරෝති කින්නකෝ කම්මං කත්වා.
ඒ ටික පරිවර්තනය කරලාට කමන්නේ. හා. ඔහු මෙසේ මෙනෙහි කරයි.
ඔහු මෙසේ මෙනෙහි කරයි. කින්නකෝ කම්මං කත්වා ඉමේ සත්තා ඒතං දුක්ඛ දුක්ඛමනුභවಂತಿ ති. අතස්ස ඉදං නාම කත්වා තිතං කම්මාරම්මණං ඥානං උප්පජ්ජති. කින්නකෝ
කින්නකෝ කම්මං කත්වා.
කින්නකෝ කම්මං කත්වා කෙබඳු කර්මයක් කොට ඉමේ සත්තා මේ සත්වයෝ ඒතං දුක්ඛං අනුභවං ඉති. මෙබඳු දුක් අනුභව කරන්නේ.
ඔව් මෙබඳු නෙවෙයි මේ දුක.
මේ දුක අනුභව කරන්නේ දෙයි. අතස්ස
මෙනෙහි කරයි.
මෙනෙහි කරයි. අත ඉක්බිති අස ඔහුට ඉදං නාමං කත්වාති මෙනම් කර්මයන් කොට තං කම්මාරම්මණං ඒ කර්මය ආරම්මණං අරමුණු කොට ඥානං උප්පජ්ජති ඥානය උපදී. තථා උපරි දේවලෝකාභිමුඛං ආලෝකං වඩ්ඩෙත්වා නන්දන වන මිස්සක වන පාරුසක වනාදීසු සත්‍යේ පස්සති මහා සම්පatti අනුභවමානි. එතනින් ඊට
ඔව් ඒ ටිකක් කියන්න.
තම්පි දස්සනම් දිබ්බචක්කු
නෑ නෑ ඒක අරක පරිවර්තනය කරලා.
තථා එසේම උපරි දේව ලෝකාභිමුඛං ආලෝකං වඩ්ඩෙත්වා ඉහළ දේව ලෝකයේ අභිමුඛ කොට ආලෝකය වඩා නන්දන වන නන්දන වනයේ මිස්සක වන මිස්සක වන වනයේ පාර්ශක වන ආදීසු පාර්ශක වන ආදීහි සත්තේ
මහා සම්පත්තින් අනුභව
මහා සම්පත්තින් අනුභවමානේ මහා සම්පත් අනුභව කරන්නා වූ සත්තේ සත්වයෝ පස්සති දකි.
තම්පි
දස්සනම් දිබ්බ චක්කු කිච්ඡං මේව. තම්පි දස්සනම් ඒ දැකීමද දිබ්බ චක්කු කිච්ඡං ඒව. දිව්‍ය චක්ෂු කුත්‍යමය. සෝ එවං මනසිකරෝති සෝ හෙතෙම එවං මෙසේ මනස්කාර කරයි.
ඒක ඉතින් අර හරියටම ගලපලා කියනවා නම් සෝ හෙතෙම කින්නකෝ කම්මං කත්වා එතනින් පටන් ගන්න.
කින්නකෝ කම්මං කත්වා ඉමේ සත්තා ඒතං සම්පත්තින් අනුභවං ඉති.
අනුභවಂತಿ ඉති.
අනුභවಂತಿ ඉති මනසිකරෝති. එවං මනසිකරෝති.
කින්නකෝ
කම්මං කත්වා කෙබඳු කර්මයක් කොට ඉමේ සත්තා මේ සත්වයෝ ඒතං සම්පත්තින් මේ සම්පත්ති අනුභවං ඉති.
අනුභවಂತಿ ඉති.
අනුභවಂತಿ ඉති අනුභව කරත්
දෙයි.
එවං මනසිකරෝති මෙසේ මනසිකාර කරයි. අතස්ස ඉදං නාම කම්මං කත්වා තං කම්මාරම්මණං ඥානං උප්පජ්ජති. අත ඉක්බිති අස්ස ඔහුට ඉදං නාම කම්මං කත්වා ති මෙනම් කර්ම කොටයයි තං කම්ම ආරම්මණං ඒ කර්ම
අරමුණ ඇති
ඥානං උප්පජ්ජති ඥානය උපදී. ඉදං යතා කම්මෝපග ඥානං නාම. ඉදං මෙය යතා කම්මෝපග ඥානං නාම.
ඒ වගේ කෙටි වාක්‍යයක දිගටම කියන් යන්න.
යතා කම්මෝපග ඥානේ නම් වේ. ඉමස්ස විසුම් පරිකම්මං නාමනත්ති. ඉමස්ස මේ ඥානයට විසුම් පරිකම්මං වෙන්නෝ පරිකර්මයක් පරිකම්මං නාම පරිකර්මයක් නම් නැති නැත්තේය. යථා කිමස්ස එවං අනාගත
අනාගතං ඥානස්සපි
අනාගතං සංඥා
අනාගතංස
ඥානස්ස ඥානස්සපි යථා යම්සේ
ච එසේම
ච එසේම ඉමස්ස
යතහා
ඉමස්ස යතා
මෙයට යම්සේද
මෙයට යම්සේද
අනාගතංස ඥානස්සපි එවං
අනාගතංස ඥානස්සපි ඒතං අනාගත
අනාගතංස ඥානේතද වෙනම පරිකර්මයක් නැත
වෙනම පරිකර්මයක් නැත්තේය. දිබ්බචක්ඛු පාදකානේවහි ඉමානි දිබ්බචක්ඛුනා සහේව ඉජ්ජන්ති. ඉමානි මේ යථාකම්මෝපඥානයත් අනාගත සංඥා ඥානයත්
හොඳට බලන්න සංඥා එහෙම
අනාගතංස ඥානයත්
අනාගතංස වචනේ අනාගතංස ඥානය
අනාගතංස
ඒ කියන්නේ අනාගතය පිළිබඳ දැකීමේ නුවණ
ඥානයද දිබ්බ චක්ඛු පාදකානේවහි දිව්‍ය චක්ෂුෂය පාදක කොටම
පහළ වෙන ඥානයෝය
පහළ වෙන ඥානයෝය දිබ්බ චක්ඛුනා
සහ ඒව ඉච්ඡන්ති
දිබ්බ චක්ඛුනා සහ ඒව ඉච්ඡන්ති
දිවස සමගම සමුර්ධ
වේ දිවස සමගම සමුර්ධ වේ සමුර්ධ වේ
හරි ඒ ටික අපි ඉක්මනට බලාගෙන යමු. ඊට මෙතනදී මේ විස්තර එතන සත්‍යේ පස්සාමි කියන පාඩය විස්තර කරන්නේ හරියට මස් ඇසින් මිනිසෙක් සත්වයින්ව දකිනවා වගේ මේ දිවසින් දකිනවා කියන එකයි තේරුම. චවමානී උපජ්ජමානී කියන එක විස්තර කරනවා හරියටම මේ චුති ක්ෂණය හෝ uppatti ක්ෂණය දිවසින් දකිනවා නෙවෙයි. මොකද ඒක ගැන විස්තර කරනවා මේ දිවසට අරමුණු වෙන්නේ වර්තමාන ආරම්මණයයි රූපාරම්මණයයි ওই විදිහට විස්තර කරනවා. මේ කියන්නේ ටිති ක්ෂණයටපත්තුණු රූපාරම්මණයක් තමයි දිවසට අරමුණු වෙන්නේ. එතකොට උපදින අවස්ථාව කියලා කියන්නේ උපාදක්ෂණයනේ. උපාදක්ෂණය අහු වෙන්නේ නැහැ. ඒ නිසා උපාදක්ෂණය නෙවෙයි අහු වෙන්නේ ඒ මේ කියන්නේ දස කියන්නේ කාලය කියන්නේ බැරි තරම් උපාදය වෙලා පවතින රූපයයි දකින්නේ. පැහැදිලි නේ? රූපය උපදින විදිය නෙවෙයි උපාදයට පත් වෙලා තితి ක්ෂණයට පත් වුන රූප තමයි දකින්නේ. ඒකයි මේ කියන්නේ. තితి අවස්ථාවට පත් වුණු රූපයන්ගේ කියන්නේ වර්ණ රූපේ තමයි අරමුණු වෙන්නේ. ඒක නිසා මේ පහළ වෙන රූපය දකින්නවා නෙවෙයි ඒක උපචාර වශයෙන් කියනවා පහළ වුණු රූපයයි දකින්නේ. දැනට පහළ වෙලා තితి අවස්ථාවටපත් වුණු රූපයයි දකින්නේ. එතකොට රූපයන්ගේ උපාදේශණය දකින්නවා නෙවෙයි රූපයක තితి අවස්ථාව තමයි දකින්නේ කියන එකයි මේ කියන්නේ. නැත්තම් පැටලෙනවා මේතෙන් මේ මොකද්ද කියන්නේ මේ උපදින ෂණය දිවසින් දකින්න බෑයි කියනවා ඒ වගේ කියනවා මේ කියන්නේ උපදින ෂණය නෙවෙයි දැන් ඒක කියන්නේ තප්පරයකින් කෝටි ප්‍රකෝටි ගානකින් බොහොම සුළු මොහොතක් මේ කියන්නේ. වැදගත්නේ. යේපන ආසන්න චුතිකා කියලා මේ කියන්නේ. ඉතින් ඒ චුත වෙන්න ලං වෙලා දැන් චුත වෙන්න ඉන්නේ කියන අන්න ඒ සත්වයින්ව තමයි ආපහු දකින්නේ. ඒකට චුත වෙන්න මොහොතකට කලින් අවස්ථාව. ඔව් කියන්නේ ඇත්තටම චුත් ඒ වෙන එක දකිනවා. දැන් මේ චුත වෙනවයි කියන එක දකිනවා. නමුත් මේ චුති අවස්ථාව නෙවෙයි අරමුණු කරන්නේ. අරමුණු කරන්නේ රූපයේ අර මැද තියෙන අවස්ථා කියන එක. එතකොට මැද තියෙන තితి ක්ෂණ 49ක් තියෙනවනේ කුඩා ක්ෂණ. ඒ ටික තමයි එතකොට අරමුණු වෙන්නේ කියන එකයි කියන්නේ. දැන් දෙලි එතකොට මේ ගත් ප්‍රතිසන්දි දැන් ඉපදුනා කියන තත්වයේ සත්‍යය දැන් ඉපදුනා ගමම්ම ඒ ඉපදිලා දැන් ඉපදුනා කියන මට්ටමේ අයව තමයි දකින්නේ. ඒකයි මේ කිව්වේ සම්පති නිබ්බත්තාවා තේ උපජ්ජමානාති අදිප්පේත. ඉතින් දැන් මේ ඉපදුණු ගමම්ම අය තමයි උපජ්ජමානා කියලා කියන්නේ. මේ පහළ වුණු ඒ වෙලේ පහළ වුණු මොහොත. තේ ඒව රූපේ චවමානේ උපජ්ජමානෙක පස්සාමීති දස්සිතී. එතකොට මේ විදිහට මේ චවමාන එහෙම නැත්තං චුත වෙන උපදින සත්වයින්ව දකිමි කියලා
බෝසතා ඒ විදිහට දැක්කා කියන එකයි භාග්‍යතුන් වහන්සේ මතක් කරන්නේ. ඊට පස්සේ හීනේ කියලා කියන්නේ මෝහ උපනිශ්‍රයෙන් යුක්ත නිසා හීන වූ ජාති කුල භෝග ආදීන්ගේ වශයෙන් ගර්හා කරන ලද, විශේෂයෙන් ගර්හා කරන ලද, අවමන් කරන ලද, විශේෂයෙන් අවමන් කරන ලද කියන එකයි අර්ථය. හීන සත්වයෙන්ව දකින්නවා කියලානේ කියන්නේ. එතකොට හීන සත්වයෝ කියලා කියන්නේ ඒ අයගේ ජාති වශයෙන් උත් හීනයි. උපතින් හීන. එතකොට දැන් පහත් තත්ත්වවල ඉපදිලා ඉන්න අපිටම പ്രേත ලෝකවල, තිරිසන් ලෝකවල, ඒ වගේ පහත් තත්ත්වවල ඉපදිලා ඉන්න. මේ විදිහට ගරිහා කරන තත්වයට පත් වුණු සත්වයින්ම දකිනවා. ඒ වගේම ප්‍රනීත සත්වයින්වත් දකිනවා. ඊට විරුද්ධ. එතකොට ඒ විදිහටම අමෝහයේ උපනිශ්‍රය නිසා ඊට විපරීත වූ මනතන් හොඳ තත්වයේ ඉන්න සත්වයින්ව දකිනවා. සුවන්නේ කියන්නේ දේශ උපනිශ්‍රය නැති නිසා, අද්වේෂයෙන් යුක්ත නිසා, ඉෂ්ට මනාප වර්ණයෙන් යුක්ත සත්වයින්ව දකිනවා. දුර්වර්ණ කියලා කියන්නේ ඊට විරුද්ධ විදිහට දේශයේ උපනිශ්‍රය යුක්ත නිසා අනිෂ්ඨ අකාන්ත අමනාප වර්ණයන්ගෙන් යුක්ත සත්වයින්ව දකිනවා. එතකොට ඒකේ කෙටි අර්ථය මේ පද දෙකේ අබිරූප වූ විරූප වූ සත්වයින්ව දකිනවා කියන එකයි. සුගතේ කියලා කියන්නේ සුගතියට ගිය, ඒ වගේම අලෝභ උපනිශ්‍රයෙන් යුක්ත නිසා ආඩ්‍ය වූ මහත් ධන සම්පත් ඇති සත්වයින්ව දකිනවා. ඒ වගේම දුක්ගතේ කියලා කියන්නේ දුගතියට ගිය කියන අර්ථයක් තියෙනවා. ඒ වගේම දුප්පත් කියන අර්ථයක් තියෙනවා. අර ලෝභ උපනිශ්‍රයෙන් යුක්ත නිසා දිලිඳු වූ, ඒ වගේම අල්ප ආහාර පාන තියෙන සත්වයින්ව දකිනවා කියන එකයි අර්ථය. ඒ පදවල අර්ථය යතහ කම්මෝපගේ සත්‍යේ කියන එකේ තේරුම ඒ කර්මය අනුව ඉපදෙන සත්වයින් කියන එකයි කෙටි අර්ථය. යම් විදියට කර්මය කළාද ඒ විදියට උපදින සත්වයින්ව දකිනවා කියන එකයි කෙටි අර්ථය. ඊට පස්සේ ඔන්න විස්තරයක් කියනවා. එතකොට මේකේ මේ පද දෙකින්ම කියවෙන්නේ එකම දිබ්බචක්කු ඥානෙම විතරක් නෙවෙයි. මේකේ මේ චුත වෙන උපදින සත්වයින්ව දැකීම දිබ්බචක්කු කෘත්‍යයයි. හැබැයි මේ කර්මය පිළිබඳව දැකීම දිබ්බචක්කු ඥානෙම ප්‍රභේදයක් වුණ යථා කම්මූපක ඥානයේ කෘත්‍යයයි. එතකොට මේ ඒ දිබ්බචක්කු ඥානයෙන් සත්වයින්ව දකින එක විතරයි වෙන්නේ. එතකොට ඒ අය කරපු කර්මය දකින්න බෑ මේ දිබ්බචක්කු ඥානයෙන්. එතකොට ඒක දකින්නේ යථා කම්මූපක ඥානය කියන දිබ්බචක්කු ඥානෙම ප්‍රභේදයකින්. ඒකයි මේ විස්තර කරන්නේ. එතකොට ඒ ඥානය උපදින විදිය ගැන ඔන්න ඊට පස්සේ ඒ උප්පත්ති ක්‍රමයේ විස්තර කරනවා. යටින් නිරය අභිමුඛව ආලෝකය වඩලා නේරයික සත්වයින්ව දකිනවා. එතකොට බොහොම දුක් විඳින ඒ සත්වයින්ව දකිනවා. ඒ දැකීම දිබ්බචක්කු කෘත්‍යයයි. ඒ නිරය සත්වයින්ව දැකීම. ඊට පස්සේ මෙනෙහි කරනවා මේ සත්වයෝ මේ දුක් විඳින්නේ මොන හේතුවෙන්ද? මොකක් නිසාද? අන්න එතකොට ඒ අය කරපු කර්මය අරමුණු කරගෙන ඥානයක් පහළ වෙනවා. ඒ ඥානයට අපි කියනවා යථා කම්මෝපක ඥානය කියලා. ඒ විදිහටම ඉහළ දේවලෝක අරමුණු කරලා ආලෝකේ වඩලා නන්දන වන ආදී ඒ දිව්‍ය වනාන්තර අරමුණු කරලා ඒවයේ ඉන්න සත්වයින්ව දකිනවා. බොහෝ සම්පත් විඳින හැටි ඒ දැකීමත් දිබ්බචක්කු ඥානයේ කෘත්‍යයක්. ඒ සත්වයින්ව දැකීම. ඊට පස්සේ මෙනෙහි කරනවා මේ මොන කර්මයක් කරලාද මේ අය මෙතන ඉපදුනේ කියලා. මේ වගේ දිව්‍යමය සම්පත් ලබන්නේ මොන කර්මයෙන්ද කියලා. එහෙම අරමුණු කරද්දී ඒ අය කරපු කර්මය අරමුණු කරගෙන ඥානයක් පහළ වෙනවා. අන්න ඒ ඥානය එතකොට අර විදියටම යතහ කම්මෝපක ඥානයයි. දිබ්බචක්කු ඥානයේම ප්‍රභේදයක්. එතකොට මේ යතහ කම්මෝපක ඥානයට වෙනම පරිකර්ම කරන්න අවශ්‍ය නැහැ. එතකොට ඒ විදියටම යතහ කම්මෝපක ඥානයට පරිකර්ම අනවශ්‍යයි. වගේම අනාගතංශ ඥානයටත් වෙනම පරිකර්මයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් දිබ්බචක්කු ඥානයම පාදක කරගෙන තමයි මේ ඥාන දෙකත් පහළ වෙන්නේ. ඒ නිසා දිබ්බචක්කු ඥානය සමගම තමයි මේවා සමුර්ධ වෙන්නේ. ඉතින් ටීකා වලදී මේවා උපදවන විදිය ගැනත් අර විස්තර ටිකක් කියනවා. ඉතින් ඒ විස්තර අපිට දැනට
අවශ්‍ය නැහැ. පස්සේ කාලෙක උපදවන්න උත්සාහවත් වෙන කාලෙක ඒ වැඩි විස්තර බලා ගන්න නේද? ඒ කාලෙක ටිකක් මේ තැන් වල මේවා තියෙනවායි කියලා දැනගන්න විසුද්ධි මග්ගයේ විසුද්ධි මග්ග ටීකාවේ ඒත් එක්කම මේ විනය ටීකාවලත් තියෙනවා. ඒකට ඒ උපදවන්නේ පරිකාරම කරන විදිහ ඒ විස්තර ටික තියෙනවා. කරන කාලෙක පස්සේ මේවිත බලා ගන්න නේද? හරි. කෝ හරි.
ආයිච්චරිතේනාති ආදීසු දුට්ටු චරිතං දුට්ඨං වා චරිතං කිලේස පෝතිකත්තාති දුච්චරිතං කායදුච්චරිතේන තේන ඉති ආදීසු කායදුච්චරිතේන යනාදී තන්හි දුට්ටු චරිතං
නොමනා වූ හැසිරීම
වා නැතහොත් කිලේස පෝතිකත්තා ඉති
කිලේස පෝතිකත්තා දුට්ඨං චරිතං
කිලේශ පෝතිකත්තා දුට්ඨං චරිතං කෙලෙසුන්ගෙන්
දූෂිත හැසිරීම බැවින්
කෙලෙසුන්ගෙන් දූෂිත වූ හැසිරීම බැවින් දුෂ්චරිතනම්බේ කායේන දුෂ්චරිතං කායතෝ වා උප්පන්නං දුෂ්චරිතං ති කාය දුෂ්චරිතං කායේන දුෂ්චරිතං කයින් සිදු කරන්නා වූ නොමනා හැසිරීම වා නැතහොත් කායතෝ උප්පන්නං දුෂ්චරිතං කයින් උපන් දුෂ්චරිතයයි කාය දුෂ්චරිතං කාය දුෂ්චරිතේ නම් වේ ඒවං වචී මනෝ දුෂ්චරිතානිපි දට්ඨබ්බානි ඒවං මෙසේ වචී වාක් මනෝ
ඒවා ඒ වචනේ එකටම කියලා සිංහල පරිවර්තන කිව්වොත් තමයි පැහැදිලි නැත්නම් අර්ථ පැහැදිලි
දුෂ්චරිතානිපි වාක් මනස් දුෂ්චරිතයන්ද දට්ඨබ්බානි දතයුත්තාහ සමන් නාගතත්තාති සමන් නාගතා යනු සමන් ඊ භූතා යුක්ත වූයේ යන්නයි අරියාණං උපවාදකාති බුද්ධපච්චේක බුද්ධ ශාවකාණං අරියාණං අන්තමසෝ ගිහි සෝතාපන්නානම්පි අනත්තකාමා හුත්වා අන්තිම වත්තුනාවා ගුණපරි පරිධංසනේනවා උපවාදකා අක්කෝසකා ගරහකාති වුත්තං හෝති අරියාණං උපවාදකා යනු බුද්ධ පච්චේක බුද්ධ ශාවකාණං
අරියාණං
බුදුපසේ බුදු ශ්‍රාවක ආර්යයන් වහන්සේලාට අන්තමසෝ යඩත් පිරිසින් ගිහි සෝතාපන්නානම්පි ගිහි සෝතාපන්න වූ
උතුමන්ටද
අනත්තකාමා හුත්වා අනර්ථිය කැමැති වී අන්තිම වත්තුනා වා අන්තිම
පරාජිකා වස්තුවකින් හෝ
ಗುಣපරි දන්සනේනවා ಗುಣ නැසීමෙන් හෝ උපවාදක දොස්නගන්නෝය අක්කෝසකා යනු
ආක්‍රෝෂ කරන්නාහුය
ගරහකා ඉති වුත්තං හෝති ගරිහා කරන්නේ යයි කියන ලද්දේ වෙයි තත්ත නත්ති මේසං සමන ධම්මෝ අස්සමනා ඒකේ ඒතේති පදං වදන්තෝ අන්තිම වත්තුනා උපවදති තත්තෙහි
ඉමේසං සමන ධම්මෝ
නත්ති මොහුට
මොවුන්ගේ ශ්‍රමණ ධර්මයක් නැත
අස්සමනෝ අශ්‍රමණය
ඒතේ අස්සමනා
මොහු අශ්‍රමණය
අශ්‍රමණයෝය ඉති
වදන්තෝ යයි කියනුයේ අන්තිම වත්තුනා උපවදති අන්තිම වස්තුවෙන් දොස් නගන්නේ වෙයි නත්ති මේසං යානං වා
විමොක්කෝවා
මග්ගෝවා පලං වාති වදන්තෝ ගුණපරිදං දංසනේන උපවදතිති වේදි තම්පෝ
ඉමේසං
මුන්වහන්සේලාට ඥානං වා ඥානයක් හෝ විමුක්ඛ හෝ විමුක්ඛියක් හෝ මග්ගෝ වා මාර්ගයක් හෝ පලං වා ඵලයක් හෝ
නත්ථීති
වදන්තෝ නැත්තේයි කියනුයේ ගුණ පරිදන්සනේන ගුණ පිරිහීම් වශයෙන් ගුණ නසා කතා කිරීම වශයෙන් උපවදදීති වේදිතබ්බෝ දත යුතිය සෝච
උපවාද කරයි යයි දත යුතිය
සෝච ජානං වා උපවදෙය අජානං වා උබේථාපි අරියෝපවාදෝ ව හෝති සෝ සෝච
ච ඉතේම
සෝහිතේම
ජානං වා උපවදෙය
ඥානයක් හෝ
දැන හෝ
දොස්නගයිද අජානං වා
උපවදෙය නොදැන හෝ දොස්නගයිද
උභයතාපි අරියෝපවාදෝ හෝති
දෙයාකාරයෙන්ම ආර්ය උපවාදයක්ම වෙයි
අතිභාරියං කම්මං සද්ධාවරණං මග්ගාවරණං ච තස්සච
ඒ ටික කියන්නේ
අතිභාරියං කම්මං අතිබැරෑරුම් කර්මයේකි සද්ධාවරණං ච මග්ගාවරණං ච ස්වර්ග මොක්ෂ ආවරණයද කරයි තස්සච ආවිභාවත්තං ඉදං වත්තු මුදාහරಂತಿ තස්සච ආවිභාවං එය ප්‍රකට
කිරීම හොඳට බලන්න
ආවිභාවත්තං
ඒ බැරෑරුම් බව එහෙම නැත්නම් සග්ග මග්ග ආවරණ බව ප්‍රකට කිරීම පිණිස
සග්ග මග්ග ආවරණය ප්‍රකට කිරීම පිණිස
ඉදං වත්තුං උදාහරಂತಿ
මේ වස්තුව ගෙනහැර දක්වයි දක්වත් අඤ්ඤතරස්මින් කිරගාමේ ඒකෝ තේරෝච ධාර බික්කෝච පින්ඩාය චරಂತಿ අඤ්ඤතරස්මින් කිරගාමේ එක්තරා ගමෙහි ඒකෝ තේරෝච එක්තරුන් වහන්සේ නමක්ද ධාර බික්කෝච තරුණ භික්ෂුන් වහන්සේ නමක්ද පින්ඩාය චරಂತಿ පිටු පිඳිස හැසිරෙත් තේ පඨම ගරේ ඒව උල්ලුක
උලුංක මත්තං
උන්හ යාගුම් ලබින්සු තේ ඒ ස්වාමීන් වහන්සේලා පඨම ගරේ ඒව පළමු ගේදීම උලුංක මත්තං සෙන්දක් පමණ වූ උන්හ යාගුම් ලබින්සු උණු කැඳ ලැබූහ තේ රස්සච කුච්චි වාතෝ අත්ති තේ රස්ස තෙරුන් වහන්සේට කුච්චි වාතෝ අත්ති
කුසේ
වාදයක් ඇත්තේය සෝ චින්තේසි අයං යාගු මයිහං සප්පායා යාව න සීතලා හෝති තාවනං පිවාමීති සෝ උන්වහන්සේ අයං යාගුන් මේ කැඳ මයිහං මට සප්පායා සප්පායවේ සීතලං
යාව න
සීතලං හෝති යම්සේ සිල් නොවේද තාව පළමු කොට නම් පිවාමි මේ කැඳ
ඒ ටික අපිට එකටම අර්ථ කියන්න සිංහලෙන් කියද්දි යාවන සීතලා හෝති තාව ඒක තේරුම සිසිල් වීමට පෙර
නම් පිවාමිති චින්තේසි බොන්නෙමියයි
සිතූසේක
සෝ මනුස්සේහි උම්මාරත්තාය ආහටේ දාරුකණ්ඩේ නිසීදිත්වා තං පිවි සෝ ඒ තෙරුන් වහන්සේ මනුස්සේහි මිනිසුන් විසින් උම්මාරත්තාය ආහටේ දාරුකණ්ඩේ උළුවස්සකට ගෙනා වූ
එලිපත පිණිස ගෙනා
දැව කඳෙකි නිසීදිත්වා හිඳ තං පිවි ඒ කැඳ වැළඳූසේක ඉතරෝ තං ජිගුච්චි අතිච්ඡාතෝ වතායන් මහල්ලකෝ අම්මහාකං ලජ්ජිතබ්බකං අකාසීති ඉතරෝ තරුණ ස්වාමින් වහන්සේ අතිච්ඡාතෝ
වත
ඒකාන්තයෙන් මහල්
අතිච්ඡාතෝ අයම් මහල්ලකෝ
තද බඩගිනියත්තා වූ මේ මහලු
මහලු භික්ෂූන් වහන්සේ
අමාකං ලජ්ජිතබ්බකං අකාති. අපට ලැජ්ජා වියුත්තක්
කලේයයි
කලේයයි.
තං
ජිගුච්චි එය පිළිකුල් කළසේක. තේරෝ ගාමේ චරිත්වා විහාරං ගන්ත්වා දහර බික්කුන් ආහ. අත්තිතේ අවසෝ ඉමස්මින් සාසනේ පතිද්ධාති.
ඒ ටික කියලා ඉන්න.
තේරෝ තෙරුන් වහන්සේ ගාමේ චරිත්වා ගමේ හැසිර විහාරං ගන්ත්වා විහාරයට වැඩම කොට
ආවුසෝ
එවෙත්මි ඉමස්මින් සාසනේ.
තේ නුඹට
ඉමස්මින් සාසනේ මේ සාසනේහි පතිත්තායි.
පතිත්තා අත්ති ඉති.
පතිත්තා අත්ති ඉති පිහිටක් ඇත්තේදයි දහර බික්කුන් ආහ. ඒ තරුණ භික්ෂුවගෙන් විචාලේය. ආම භන්තේ සෝතාපන්නෝ අහංති. භන්තේ ස්වාමීනි ආමයිසේය.
අහං මම
සෝතාපන්නෝ.
සෝතාපන්න වෙමි යැයි පිළිතුරු දුන්සේක.
තේන ආවුසෝ උපරි මග්ගත්තාය වායාමං මා ආකාසි. කීනාසවෝ තයා උපවදිතෝති. ආවුසෝ එවත්නි තේන එහෙයින්
තේනහි
එසේ වීනම් උපරි මග්ගත්තාය මතු මාර්ගඵලයන් පිණිස වෑයම් කිරීම මා ආකාසි. උත්සාහ නොකරව තයා නොබ විසින් කීනාසවෝ උපවදිතෝ ඉති. කීනාශ්‍රවයන් වහන්සේ නමක් උපවාද කරන ලද්දේයි වදාළේය. සෝ තංකමාපේසි ඒ තරුණ භික්ෂූන් වහන්සේ තංකමාපේසි
රහතන් වහන්සේව
කමා කළසේක. තේනස්ස තං පාකතිකං අහෝසි. තේන
එයින්
අස්ස ඒ දහර භික්ෂූන් වහන්සේ තරුණ භික්ෂූන් වහන්සේට තං
වහන්සේගේ
තං පාකතිකං ඒ
තම්පාගතිකං අහෝසි
එය
ඒ කාරණය ප්‍රකෘතිමත්විය. හරි, එතකොට ඒ ටික අපි බලාගෙන යමු. එතකොට කාය දුච්චරිතේන යනාදී තැන්වල දුච්චරිත කියන වචනේ විස්තර කරන්නේ දුට්ටු චරිතං, එහෙම නැත්නම් දුට්ටං චරිතං කියන අර්ථයෙන් දුච්චරිත කියන වචනේ හැදෙනවා. එතකොට දුට්ටු කියන එකේ තේරුම නොමනා කියන එකයි, දුට්ටං කියන එකේ තේරුම දූෂිත කියන එකයි. එතකොට දෙකේම අර්ථ ආසන්න වචෙන් සමානයි. එතකොට නොමනා හැසිරීම, එහෙම නැත්නම් කෙලෙසුන්ගෙන් කුණු වූ බැවින් දූෂිත වූ හැසිරීම ඕ දුච්චරිත කියලා කියනවා. එතකොට කායේන දුච්චරිතං, කයින් කළ දුෂ්චර නොමනා හැසිරීම, එහෙම නැත්නම් කායතෝවා උප්පන්නං, කයින් උපන්නා වූ දුෂ්චරිතය කියන අර්ථයෙන් කාය දුෂ්චරිත කියනවා. එතකොට මනෝ දුෂ්චරිත ආදියත් ඒ විදිහටම දැනගන්නයි කියනවා. සමන්නාගතා කියන පදේ පැහැදිලි, සමන්විතයි කියන කාර්තය, අරියාණං උපවාදකා කියන පදේ ආර්යයන්ට උපවාද කරන්නාහු. එතකොට බුදුපසේ බුද්ධ ශ්‍රාවක ආර්යයන් වහන්සේලාට උපවාද කරන අය. අඩුම තරමින් ගිහි සෝතාපන්න උතුමෙකුට හරි අනර්ථය කැමැතිව අන්තිම වස්තුවෙන් හෝ ಗುಣ නසා කතා කිරීමෙන් උපවාද කරන්නාහු, ආක්‍රෝශ කරන්නාහු, ගරහා කරන්නාහු කියන එකයි මෙතන තේරුම. එතකොට මෙන්න මේ තැන බොහොම විශේෂ තැනක්, වැදගත් තැනක් සටහනක් දාලා තියාගන්න ඒ ආර්යෝපවාදය ගැන කියවෙන තැන. ඊට පස්සේ මේ ಗುಣ පරිදංශනීන කියන්නේ ಗುಣ නසා කතා කිරීමයි. එතකොට ಗುಣ නසා දැන් තියෙන ගුණයක් නැති කරලා කතා කිරීම. ඉස්සරහට ඒ ටික විස්තර වෙනවා. ඊට පස්සේ ඒකෙදි මේ අයට ශ්‍රමණ ධර්මයක් ඇති අය නෙවෙයි, මේ අයගේ මහානකමක් නැහැ, මේනම් නොමහාන පිරිසක්. එහෙම නැත්නම් මේ පිරිසට ඇති පැවිද්දක් නැහැ. ওই වගේ කතාවක් කිව්වොත් අන්න ඒක තමයි අන්තිම වස්තුවෙන් චෝදනා කිරීම කියලා කියන්නේ. එතකොට භික්ෂුත්වය නැහැයි කියලා කියීමක්. එතකොට අපි හිතමුකෝ තිල්වත් ගුණවත් භික්ෂුවක්. නමුත් කියනවා මේ උන්වහන්සේලාට නම් ඇති මහානකමක් නැහැ. කියන්නේ සීලයක් නැහැයි කියන පැත්ත. අන්න එහෙම කතා කළොත් ඒක තමයි මෙතන කියවෙන අන්තිම වස්තුවෙන් චෝදනා කිරීම කියලා කියන උපවාද කිරීම. ඒකට ඒවා විශේෂයෙන් මතක තියාගන්න ඕන. ඒකට ඊළඟට කියන කතාව මේ අයට ධ්‍යාන විමෝක්ෂ මාර්ගඵල නැහැ. මෙන්න මේ විදිහට ಗುಣ නසා කතා කිරීම තමයි ඊළඟ පැත්ත. එතකොට මේ අයට එතකොට ඇති ධ්‍යානයක් නැහැ මේ කියන විදිහට. මේ උන්වහන්සේලාට ඇති සමාධියක් නැහැ. මේ අයට ඇති මාර්ගඵලයක් නැහැ. ඔන්නෝ විදිහට කිව්වොත් ඒක තමයි ಗುಣ පරිදංශණය කියලා කියන්නේ. ಗುಣ නසා කතා කිරීම. එතකොට මේක සෝ ජානං වා උපවදේය අජානං වා. මේ කාරණා හොඳට මතක තියාගන්න ඕන. ඒක තව ටිකක් විස්තරත් කරනවා මේ ජානං අජානං කියන කතාව. ඉතින් ඒකට ලක් වෙන උතුමන් වහන්සේ ආර්යයන් වහන්සේ කෙනෙක් කියලා දැනගෙන හිටියත් නැතත් ආර්යෝපවාදය වෙනවා. තමන් හිතන් ඉන්නේ මේ මහා පව් වැඩ කරන අසින් දුස්සීල භික්ෂුවක් කියලා. නමුත් ඇත්තටම ආර්යයන් වහන්සේ කෙනෙක්. තමන්ගේ ඒ වැරදි සංඥාව ඒක අදාළ වෙන්නේ නැහැ. තමන් වැරදියට හිතාගෙන හිටියයි කියලා ආර්යෝපවාදේ නොයි තියෙන්නේ. ආර්යෝපවාදේ වෙනවා. ඒක ගැන විස්තරේකුත් කියනවා. ජානං වායිති යං උපවදති තස්සාගේ භවං ජානන්තෝ වා අජානං වාති අජානන්තෝ වා ජානන අජානනං චෙත්ත අප්පමානං අරිය භාවෝ ඒව ප්‍රමාණං තේන ආහ උභයතාපි අරියෝපවාදෝව හෝතිති. එතකොට මෙතනදී ඒ දන්නවද නැද්ද කියන කතාව අදාළ වෙන්නේ නැහැ. ආර්ය භාවයේම විතරයි මෙතන ප්‍රමාණවත් වෙන්නේ. ඒ නිසා දැනගෙන කළත් නොදැන කළත් ආර්යෝපවාදයේ වෙනමම තමයි. ඒ නිසා තමයි කිව්වේ උභයතාපි අරියෝපවාදෝව හෝති. දැනගෙන හිටියත් නැතත් ආර්යෝපවාදේ නම් වෙනමමයි. අති භාරියං කම්මං සග්ගාවරණං මග්ගාවරණං කිය. ස්වර්ගය ආවරණය කරන, මාර්ගය ආවරණය කරන ඊටමත් බැරෑරුම් කර්මයක්. මේ කතාවත් විස්තර කරනවා. භාරියං කම්මන්ති ආනන්තරිය සදිසත්තා භාරියං කම්මං සතේ කිච්ඡම්පන හෝති කමාපනීන න ආනන්තරියම් වින විය අතේ කිච්ඡම්. මේකේ තව ඉතින් විස්තරයක් කියනවා. මේක භාරියං කම්මං කිව්වේ ඇයි? ආනන්තරිය සදිසයි, ආනන්තරිය වගේයි. ඒ නිසා තමයි භාරියං කම්මං කියලා කිව්වේ. නමුත් හැබැයි ප්‍රතිකාර සහිතයි සතේ කිච්ඡම්. ප්‍රතිකාර තියෙනවා. සමාකරවා ගැනීමෙන් ඒ ආනන්තරිය භාවය නැති වෙනවා. දැන් ආනන්තරිය කර්ම ඒ වගේ ප්‍රතිකාර නැහැ. හැබැයි විස්තර කරනවා. හැබැයි සමාකරගත්තේ නැත්නම් ආනන්තරියම තමයි. අනිවාර්යයෙන්ම මේක විපාක ලැබෙනවා කියනවා ඊළඟ භවෙත්. සමාකරගත්තේ නැත්නම් ආනන්තරිය කර්මයක්. ඒ නිසා තමයි ආනන්තරිය ගොඩට දැම්මේ නැත්තේ. අනිවාර්ය ආනන්තරිය නැහැ. සමාකරගෙන බේරෙන්න පුළුවන් නිසා සමා නොකරගත්තොත් ආනන්තරියයි. මතු ඊළඟ භවෙදී අනිවාර්යයෙන්ම අපාගත වෙනවා. ඒක කියලාම තියෙනවා පොත්පත්වල. ඒ නිසා ඉතින් බොහොම බරපතල කතාවක් මේ තෙන් අපි බොහොම සිහිය ඒ නිසා තමයි තියාගන්න ඕන. අපේ තියෙන මොනවා හෝ ඔය මාන්න ආදියට හරි අනු විවේචනය කරන්න යන්න එපා. ඒ නිසා බොහොම බරපතල අකුසල් වෙන එක විතරක් නෙවෙයි මේ තැනක ඉතින් පේනම ඇති මේ අට කතාවෙත් බොහොම බර කරලම කියන්නේ. ඒකයි මේ අතිභාරියං කම්ම මේ නිකං භාරියං කියලත් නෙවෙයි අතිපදේකුත් දාලමයි කියලා තියෙන්නේ. ඊටාමත්ම බැරෑරුම් කර්මයේකි. ස්වර්ග ආවරණය කරන, මාර්ග ආවරණය කරන බොහොම බැරෑරුම් කර්මයක් කියන එකයි. ඒ නිසා ඔය භික්ෂුන් වහන්සේලා ගැන කතා කරද්දී ඔය වගේ තැන්වල අපි හරිම පරිස්සම් වෙන්න ඕන. එහෙම නැත්නම් අපි අතනොත් අපිට කියන්න බෑ කොයි වගේ ගුණවත් උතුම පහළ වෙලා ඉන්නවද මේ කාලෙ වෙද්දිත්. ඉතින් ඒ වගේ බොහොම ඉතින් ගුණධර්ම පුරණ උතුමව ඉන්නවා. ඒ නිසා ඉතින් හරිම පරිස්සම් වෙන්න ඕන. නැත්නම් ඉතින් මේ වගේ වැරද්දක් වුණොත් ඉතින් බොහොම බරපතල හානියක් වෙනවා. ඒ නිසා හරිම ඔව් දැන් ඉස්සරහට එනවා මේ ඒ වගේ ආර්යයන් වහන්සේලා වඳුනා ගන්න ක්‍රමයේ ගෙනත් තුන්වෙනි හතරවෙනි පරාජිකාවේදී විස්තර වෙනවා අපි එතනදී විස්තර කතා කරමු ඒ ඔක්කොම විස්තර කියන්න ගියොත් දැන් වෙලා යනවනේ ඒ නිසා ඒ දැන් කෙනෙක් කිව්වයි කියලා ඒ කියන හැමදේම අපි පිළිගන්න කියන කතාව නෙමෙයි මේ කියන්නේ නමුත් ඉතින් අපි සමහර දේවල් තියෙනවා අපි හිතමුකෝ ඇත්තටම ගුණවත් බණ භාවනා කටයුතු කරන සීලයක් රකින කෙනෙක් ඉන්නවා ඒ කෙනාටින් ඇතැම් විට වැරදි වෙන්න පුළුවන් පරියත්තියේ අඩුපාඩුකම් නිසා. එහෙමයි කියලා අපි ඒ කෙනාගේ මාර්ග ඥාන ආදී පිළිබඳව හෝ එව්වා අපි විනිශ්චය කරන්න යන්න ඕන නැහැ. ඒ නිසා ඒ තැන්වල අපි පරිස්සම් වෙන එක හොඳයි. ඒ කෙනා අපි තමකෝ දැන් ඇත්තටම ආර්යයන් වහන්සේ කෙනෙක් පරියත්තියේ නොදැනුවත්කම නිසා තමන් ගිය මාර්ගයට සම්බන්ධ නොවන යම් කරුණක්. තමන්ට අවිශේෂ කාරණාවක් සම්බන්ධව වෙනස් මතයක් කියනවා. ඒක අපි අරගෙන මේ කිනාට නම් ඇති මාර්ගයක් මාර්ග ඥානයක් ඵලයක් නැහැ කිව්වොත් එකෙන් ආරෝපවද වෙනවා. ඒක නිසා ඒ තැන්වල හරි පරිස්සම් වෙන්න ඕන. එහෙම දේවල් ආර්යයන් වහන්සේලා අතින් උනත් වෙන්න පුළුවන්. පරියප්තියේ අකෝවිද භාවයේ නිසා, අදක්ෂකම නිසා. ඉතින් ඒ බුද්ධ විශේෂ කාරණා හෝ තමන්ගේ මාර්ගයට සම්බන්ධ නොවන කාරණාවක් සම්බන්ධව වෙනස් මතයක් තියෙන්න පුළුවන්. ඒ නිසා ඉතින් මාර්ගයට සම්බන්ධ දෙයක් නම් ඉතින් වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා ඉතින් අර අපි කොහොමත් පරිස්සම් වෙලා හිටියම හරින්නේ නේද? තව කෙනෙක් පැත්තරම මාර්ගඵල තිබ්බත් නැතත් ඒක අපේ මාර්ගයට බාධා වන්නේ නෙවෙයිනේ. ඒ නිසා ඉතින් අපි අපේ මාර්ගයේ වඩන අතරේ ඉතින් අර හොඳටම පැහැදිලි සමහර තැන් තියෙන්න පුළුවන් මේක මෙහෙම නෙවෙයි කියන එක. කෙනෙක් කීවට මේ සියල්ල පිළිගන්න කියන එක නෙවෙයි. ඒ නිසා කොහොමත් තමන් පරිස්සම් වෙලා තමන් කටයුතු කරගත්තම හරි. දැන් මේකෙදි ද්වේෂ හිතින් කළාමමනේ කොහොමත් මේක වෙන්නේ. ඉනතු කුසල් හිතින් ඕක කවදාවත් වෙන්නේ නැහැ. අකුසල් හිතින්මයි මේක වෙන්නේ. ද්වේෂ හිතින්. එහෙම කියන්නේ. ඒක ගැන සඳහනක් නම් අපි දැක්කේ නැහැ. අපි තාට. ඈ. ඔව් තව ඉස්සරහට තව විස්තරයක් තියෙනවා. අපි ඒ ටිකත් කියලාම බලමු. ඒ තැන් වල හැබැයි නොවෙනවාද කියන එකක් කියන්න බෑ. දැන් පුරාණේ හිටපු උතුමේ කර්මණු කරලා කිව්වයි කියමුකෝ. ඒකේ ද්වේෂ හිත නිසා අරමුණු උනේ උතුමන්ගේ ගුණයක් නිසා වීමේ ඉඩකුත් පේනවා. ඒ නිසා මොකද රේරුකානි සන්නහසේන ඕක ගැන වෙනවම කියන පැත්තට කරුණු කියන්නේ එහෙම ඊට පස්සේ බලන්න පටිච්ච සමුප්පාද විවරණේ පොතේ අගම අන්තිමටම බරපතල පාපයක් කියලා හරි මාතෘකාවක් යටතේ සන්නන්ත විස්තර කරනවා අභිධර්මය බුද්ධ දේශනාවන් නොවේ කීමෙන් මේ විදිහේ ඒ ආරෝපවාදයක් වෙනවයි කියන එක. මොකද පුරාණයේ ඒ සංගායනාවන් කරපු මහරහතන් වහන්සේලා මේ බුද්ධ දේශනාවක් කියලා සම්මත කරපුදී එතකොට ඒ උතුමන්ගේ පටිසම්භිදා ඥාන ආදියට අභියෝග කිරීමක් ඒවා නොපිළිගැනීමක් තමයි. එතකොට ඒක බුද්ධ දේශනාවක් නෙවෙයි කිව්වොත්. ඒ නිසා මේක ඒ උතුමන්ගේ පටිසම්භිදා ඥාන ආදී ප්‍රතිභාහණය කිරීමක්. ඒ නිසා ආර්යෝපවාද වෙනමයි කියන කතාව සන්නහස කියනවා. ඉතින් ස්වාමීන් වහන්සේ ඉතින් බොහෝම පැතිවලින් දහම දැනගත්තු උතුමෙක් නෙමෙයිද? ඒ නිසා ඉතින් සන්නහස එහෙම කතාවක් කියනවා කියන්නේ වීමේ ඉඩක් පේනවා කියන එක තමයි අපිටත් හිතෙන්නේ. තව ටිකක් බලමු මේ ගැන විස්තරේනේ. මේකේ කියන කාරණාවලුනොත් එහෙම වෙනවා වගේ පැත්තකට තමයි පේන්නේ. ඔව් ඉස්සරහට විස්තරේ තියෙනවා මෙතනම තමයි තියෙන්නේ. ඔව් ඊළඟ ඡේදේ. ඔව් ඒ ටික අපි කියලා. ඒ ටික අපි කියවලාම බලමු. එතකොට පැහැදිලි. ඒත් එක්කම මේ තවත් විස්තරයක් කියනවා ටීකාචාර්යයන් වහන්සේලා භාරියන් ඉති ආනන්තරිය සදිසත්තා වුත්තං කමාපනී අසති ආනන්තරිය මේව. පැහැදිලිනේ අපි අර කලින් කියපු පාඨයේ මේ කියන්නේ භාරියන් යනු ආනන්තරිය සදෘශ බැවින් කියනා ලද්දේය. කමාපනේහි අසති සමාකරවා ගැනීමක් නැති කල්හි ආනන්තරිය මේව. ආනන්තරියම තමයි. ඒ නිසා අනිවාර්යෙන්ම සමාකරගත්තේ නැත්නම් ඉතින් ඊළඟ ජීවිතේ අපාගත වෙනවා. එනිසා ඉතින් බොහොම බරපතල කතාවක් කියන්නේ. තමන් ඉතින් මේ තැන් හොඳට දැනගත්තම අපිට බේරෙන්න නේද? හරි. හෙලි කිරීම පිණිස. ඊට පස්සේ ඔන්න ඒ කතාවක් විස්තර කරනවා. එතකොට තස්ස ආවිභාවත්තං කියලානේ තියෙන්නේ. තස්ස කියන්නේ ඉතින් ඒ බැරෑරුම් බව උපවා ආර්යෝපවාදී බරපතලකම පෙන්වන්න තමයි මේ කතා වස්තුව දක්වලා තියෙන්නේ අට කතාවල. එක ගමක තෙරුන් වහන්සේ කෙනෙකු ඉතින් කතාව පැහැදිලි නේ. එක ගම කෙටියෙන් අපි කියන්නම්. ඉතින් තෙරුන් වහන්සේ කෙනෙකුයි තරුණ ස්වාමීන් වහන්සේ කෙනෙකුයි පිණ්ඩපාතේ වැඩියා. මේ පළමුවෙනි ගෙදරදිම කැඳ කිනිස්සක් ලැබුණා. ස්වාමීන් වහන්සේට ඉතින් වාතාබාධයක් තිබුණා වැඩිහිටි ස්වාමීන් වහන්සේට. ඉතින් මේක සප්පායයිනේ කියලා ස්වාමීන් වහන්සේ කොහොමද ඒක වළඳපු විදිය ගැනයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. එතනදි කියන්නේ ඒ ගෙදරම මිනිස්සු ගෙනල්ලා තිබුණෝ ලී කොටයක් තිබුණා. ඒ ලී කොටේ උඩ වැඩ ඉඳලා ස්වාමීන් වහන්සේ එතනදි මේක වැළඳුවා. ඒකට මේ වෙලාවේදී අර තරුණ ස්වාමීන් වහන්සේට ටිකක් හිත අපහැදීමක් ඇති වුණා. ඉතින් මේ මහලු ස්වාමීන් වහන්සේට ඉතින් මේ තව ටිකක් ඉවසන්න බැරි වුණානේ කියලා වගේ හැඟීමක් ඇති වෙන්න ඇති. ඉතින් මේ බඩගිනි වැඩි වගේ මුන්නහන්සේට ඉතින් අපිට ලැජ්ජා කරන කටයුත්තකුයි මේ කලේ නම් කියලා ඔන්න ඔය විදියට හිතුවයි කියනවා. ඉතින් මේ හිත අර ස්වාමීන් වහන්සේ දැක්කා. මේ හිතපු දේ අර තෙරුන් වහන්සේ දැක්කා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ ඉතින් එවෙලේ මොකුත් කිව්වේ නැහැ. ආපහු පිණ්ඩපාතේ වැඩම කරලා ආපහු විහාරයට වැඩම කළායින් පස්සේ අර තරුණ ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා මතක් අහනවා, "එවත්නි ඔබ වහන්සේට මේ ශාසනයේ පිහිටක් එහෙම තියෙනවද? මේක දැනගෙනම යැහුවේ කියලාත් කියනවා. ඉතින් දැනගෙනම යැහුවේ අර ආවරණේ වළක්වන්න නිසා." මේකෙදි කියනවා ඉතින් ජානන්තෝ ඒව තේරෝ අතිතේ ආවසෝ ඉමස්මින් සාසනේ පතිත්තාති පුච්චි. ඉතින් ඒ කාරණාවත් සවන්නස දැනගෙන හිටියේ. මේ සවන්නසේ සෝතාපන්නයි කියන බවත් දැනගෙන හිටියේ. හැබැයි මෙතනින් එහාට ඒ මාර්ගය ආවරණය වෙන නිසා තමයි ඒ ආවරණේ වළක්වන්න තමයි ආපහු විමසීම කළේ. ඊට පස්සේ ඉතින් මතක් කරනවා, "එහෙමයි ස්වාමීනි, මම සෝතාපන්න ඵලයට පත් වුණු කෙනෙක්" කියලා. ඊට පස්සේ මතක් කරනවා, "එහෙමනම් එවත්නි ඉතින් එතනින් එහා මාර්ගඵල ලබන්න උත්සාහවත් වෙන්න එපා. එතනින් එහාට ඉතින් වෑයම් කරන්න අවශ්‍ය නැහැ. වෑයම් කරන්න එපා. ඉතින් ඔබ වහන්සේ විසින් ආර්යයන් වහන්සේ කෙනෙක් උපවාද කරනු ලැබුවා. ආර්යෝපවාදයක් ඔබ වහන්සේ කළා" කියන කාරණාව මතක් කරනවා. මොකද ඒ උපවාදයේ තිබ්බොත් එතනින් එහාට වෑයම් කළාට තේරුමක් නැහැ. එතනින් එහා මාර්ග ඥාන පහළ වෙන්නේ නැහැ. හිතලා බලන්න, සෝතාපන්න ආර්යයන් වහන්සේ කෙනෙක් ගැනයි මේ කියන්නේ. සෝතාපන්න ආර්යයන් වහන්සේ කෙනෙකුටත් ඉතනින් එහා මාර්ග ඥාන ආවරණය වෙනවා. ඒකට හිතලා බලන්න කොච්චර බරපතල කර්මයක්ද කියන එක. ඊට පස්සේ ඉතින් ඒ උතුමෝ අනිත් අය වගේ ඉතින් මාන තියනව නෙවෙයිනේ. ඉතින් ඒ වැරද්දේ විරම තේරුම් අරගෙන ඒ විරම සමා කරව ගන්නවා. ඒකෙන් ඒ කර්මය ප්‍රකෘතිමත් භාවයට පත් වුණා කියලා කියනවා. ඉතින් ඊතනින් පස්සේ විස්තරයක් නම් කියලා නැහැ. සමහරට ඉතන අර්හත්වයට පත් වෙන්නේ නැහැ. ඒ ගැන සඳහනක් කරලා නැහැ. ඉතින් නමුත් සෝතාපන්න ආර්යයන් වහන්සේ කෙනෙකුට වුණත් මේ වගේ මාර්ග ආවරණ ආදී ඇති කරන ඉතින් ස්වර්ග ආවරණයක් වෙන්නේ නැහැ කියලා ඉතින් ඒක විස්තර කරනවා. මොකද සෝතාපන්න ආර්යයන් වහන්සේ කෙනෙක් දුගතියක උපදින්නේ නැහැ කොහොමවත්. නමුත් මාර්ග ආවරණය ඒ උතුමෙකුටත් වෙනවා. අපි කරගත්තොත් ඉතින් දෙකම වෙනවා. ඒකයි කතාව. ඒ නිසා බොහොම පරිස්සම් වෙන්න ඕන තැනක්. ඔව්, ක්‍රියාපදේනේ කර ධාතුයේ අතීත කලේය කියන එකයි. මේකෙදී මෙතන නම් පැහැදිලි අකාස. අපි ඒ ගැන විස්තරේ තව ටිකක් ඊළඟ දවසේදී කියන්නම්. මොකද මේකෙදි පොඩි අපිට මතකයක් තිබුණා කීමක් අවශ්‍යයි කියලා වගේ. ඔව්. උපවාද කියන නිසා. උපවදති කියන අර්ථය තේරෙන්නේ උපවාද කරනවා කියනවා කියන අර්ථයක්. ඕක ගැන තවත් විස්තර ටිකක් තියෙනවා විසුද්ධි මග්ගේ, ඒකත් එතනත් බලන්න 318 19 පිටු. එතන මීට වඩා තව පොඩ්ඩක් විස්තර වෙනවා. අපි ඊළඟ ඡේදෙත් කියවලාම තමයි මේකේ අර්ථණ ගන්න ඕන. ඒ ටිකට වෙලාව මදි වී වගේ නේ. උම්මාරය කියලා කියන්නේ එලිපත. එලිපත. ඒ කියන්නේ උළුවස්සේ මැදට පඩියක් වගේ දාන්නේ යට උළුවස්සේ ඒ අතරේ පිළ නෙමෙයි, ඒ පිළ කියන්නේ. ආ උළුවස්සේ ලී දෙක අතර තියෙන පඩියක් වගේ ඉස්සර තියෙන, දැන් නැහැ, ලී වලින් හදලා තියෙන්නේ. පරණ පෙරණි ගෙවල් වල තියෙන. ඒකත් ලොකු පඩියක් වගේ. දැකලා ඇති දැන් අර පෙරණි අපි හිතමුකෝ රජමාලිගාවල වගේ ඒවනම් මේ ගල් වලින්ම මැදක් තියෙන ඒ වගේ පොඩි ගල් පඩියක් වගේ එකක්. හරියටම මේ දෙක අතරේ. උළුවහු ලී දෙක අතරේ. අන්න ඒකට තමයි කියන්නේ උම්මාර කියලා. ආ තියෙන ternary. හරි. තව ටිකක් අපි කියමුද? ඒ ඡේදේ විස්තර කරන්න නම් කාලෙ මදි වේද දන්නේ නැහැ. වාණියේ ඒ ටිකත් අපි කියමු, විස්තර කරන එක ඊළඟ දවසෙත් කරමු එතකොට.
තස්මායෝ අඤ්ඤෝපි අරියං උපවදති තේන ගන්ත්වා සචේ අත්තනා වුද්ධතරෝ හෝති.
කමන්නේ ටිකක් අපිට කතා කර හැකි.
තස්මා ඒන් යෝ යමෙක් අඤ්ඤෝපි අරියං උපවදති අඤ්ඤෝ ආර්යයන් වහන්සේ නමකට.
අපිට බලන්න විභක්ති දෙක සමානයිද? අඤ්ඤෝ අරියං කියන වචන දෙක.
යෝ අඤ්ඤෝපි
යම් අන්‍ය කෙනෙකුදු
අරියං උපවදති ආර්යයන් වහන්සේ නමකට උපවාද කරයිද? තේන ගන්ත්වා
ඔවිතින්
ගොස් සචේ ඉඳින් අත්තනා වුද්ධතරෝ හෝති හෙතෙම වැඩිමහල්
වේද? තමා වැඩි හිටි වේද?
තමා වැඩිමහල් වේද? අහං ආයස්මන්තං ඉදං චිතංච අවචං.
ඒවා පාලි සිංහලෙන් ඊට පස්සේ කියන්න. මම ආයුෂ්මතුන්ට මේද කීවෙමි.
මම ආයුෂ්මතුන් වහන්සේට මේද කීවෙමි. තං ඒට කමාහි මේ මට කමාහිති කමා කරවයි කමාපේතබ්බෝ කමා කරවා ගත යුතුය. සචේ නවකතරෝ හෝති වන්දිත්වා උපටිකං නිසීදිත්වා අංජලින් පග්ගහිත්වා අහං බන්තේ තුම්හාකං ඉදංච දංච අවචං. සචේ ඉඳින් නවකතරෝ හෝති
තමා
නවකතරෙක් වෙයිද? වන්දිත්වා වැඳ උක්කුටිකං නිසීදිත්වා උක්කුටිකේන් හිඳ අංජලින් පග්ගහිත්වා ඇඟිලි බැඳ බන්තේ ස්වාමීනි අහං මම තුම්හාකං ඔබ වහන්සේට ඉදංච දංච අවච මේද කීවෙමි. තං එයට මේ මට කමත ඉති කමා කරවයි කමාපේ තබ්බෝ කමා කරවා ගත යුතුය. සචේ සෝ නක්කමති
සචේ ඉඳින් හෙතෙම සමා නොකරයිද?
දිසාපක්කන්තෝවා හෝති අන් දිසාවකට ගියේ හෝ වෙයිද? ගේ තස්මින් විහාරේ භික්ඛෝ වසಂತಿ තේසං සම්තිකං ගන්ත්වා සචේ අත්තනා බුද්ධතරෝ හෝති. දිගටම ටිකක්
යනවා. ඒ විහාරේහි යම් භික්ෂූහු අසද්ද
තේසං සම්තිකං ගන්ත්වා ඒ භික්ෂූන් සමීපයට ගොස් සචේ ඉඳින් අත්තනා බුද්ධතරෝ හෝති. තමන් වැඩිමහල් වෙයිද? තිතකේ නේව සිටිමින්ම සචේ ඉඳින්
සිටිමින්මද
සචේ
සමාකරවා ගත යුතුය.
සචේ සකේ නවකතරෝ කුටිකම් මිති දිත්වා අංජලින් පග්ගහෙත්ව අහම්බන්ති අසුකං නාම ආයස්මන්තං ඉදං චිදං අවචං. සකේ ඉදින් නවකතරෝ තමා නවකතරේක් වේද උක්කුටිකම් මිති දිත්වා උක්කුටිකෙන් හිඳ අංජලින් පග්ගහෙත්ව එංගිලි බැඳ බන්තිය ස්වාමීනි අහං මම අසුකං නාම ආයස්මන්තං අසුවල් නම්මැති ආයුෂ්මතුන් වහන්සේට ඉදං චිදං අවච මේද මේද කීවෙමි.
අවචං
අවචං කීවෙමි. කමතු
මේ
මට
සෝ ආයස්මා කමතු
ඉති ආයස්මා කමතු ඒ ආයුෂ්මතුන් වහන්සේ
සමාකරවායේ
ඒ ආයුෂ්මතුන් වහන්සේ සමාකරවායේ ඒවං වදන්තේන මෙසේ
කියන්නහු
විසින් කමාපේ තබ්බෝ කමාකරවීතිය
කරවාගතියුතුය
කමාකරවාගතියුතුය. සකේසෝ පරිනිබ්බුතෝ හෝති. සකේ ඉදින් ඒ ස්වාමී ආර්යයන් වහන්සේ පරිනිබ්බුතෝ හෝති පිරිනිවියේ වේද පරිනිබ්බුත මංචට්ටානං ගන්වා පිරිනිවුණු ඇඳ තිබූ තැනට ගොස් යාව සීවතිකං ගන්වාපි යම් තැනක සොහොන සෝහනතෙක් ගොස් හෝ කමාපේ තබ්බෝ කමා කරවාගතිය. ඒවං කතේ සදා සද්ධාවරණංච මග්ගාවරණංච න හෝති. ඒවං කතේ මෙසේ කළ කල්හි ස්වර්ගාවරණයද මෝක්ෂාවරණයද න හෝති නොවෙයි. පාකතිකමේව හෝති. ප්‍රකෘතියට ගියේම වෙයි.
ප්‍රකෘතිමත්ම වෙයි. එතකොට අපි ඒ ටික බොහොම කෙටියෙන් කියලා ඊළඟ දවසේ විස්තර කතා කරමු. ඉතින් ඒ කෙටියෙන් කීවොත් ඉතින් යම් කෙනෙක් ආර්යයන් වහන්සේ කෙනෙකුට උපවාද කළොත් ඉතින් තමන් වැඩිහිටිනම් ගිහිල්ලා මම ආයුෂ්මතුන්ට මේ වචන කීවා ඒකට මට සමා කරන්න කියලා සමාව ගන්න ඕන. තමන් බාලයි නම් ඉතින් වන්දනා කරලා අර විදියටම උක්කුටිකෙන් ඉඳලා ඇඟිලි බැඳගෙන මම ස්වාමින් වහන්සේට මේ දේවල් කීවා ඒවට මට සමා කරන්න කියලා සමාව ගන්න ඕන. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ සමා කරන්නේ නැහැ. අපි හිතමුකෝ මෙතන ඉතින් කියන්නේ සමහර විටක මේ කෙනාව තව ටිකක් හික්මවන්න ඕන කියන අදහසින් හරි. ඒ වගේ අදහසකින් අපි හිතමුකෝ කටට ආපු දෙයක් කියන කෙනෙක්. එතනද පොඩි කරුණාවෙන්ම සමහර ටිකක් මෙයාව හික්මවන්න තව ටිකක් මෙයාට කාලයක් දෙන්න ඕන කියලා හරි අන්න ඒ වගේ අදහසකින් හරි සමා කරන්නේ නැත්තම්. ඉතින් ඒ එහෙම නැත්නම් වෙන දිශාවකට වැඩම කරලා නම් හරි ඒ ගියපු තැන විහාරයේ ඉන්න භික්ෂුන් වහන්සේලා ඉන්නවා නම් ඒ අය ළඟට ගිහිල්ලා ඉතින් තමන් වෙඩි හිටිනම් හිටගෙනම හරි කමක් නැහැ. ඉතින් තමන් නවකයි නම් උක්කුටිකෙන් ඉඳලා මේ කියන්නේ අනිත් භික්ෂුන් වහන්සේලා ළඟ ඒ උපවාදයට ලක්ුණු ආර්යයන් වහන්සේ ළඟ නෙවෙයි අනිත් සංඝයා ළඟ උක්කුටිකෙන් ඉඳලා එංගිලි බැඳගෙන මම අසුවල් ස්වාමීන් වහන්සේට මේ දේවල් කීවා ඒවට මට සමා කරන්න කියලා සමා කරව ගන්න ඕන. ඉතින් පිරිනිවිලා නම් ඒ දේහය තියෙන තැනට හරි අඩුමතරමින් ඒ සොහන ළඟට හරි ගිහිල්ලා සමා කරව ගන්න ඕන. එහෙම සමා කරව ගත්තම ස්වර්ගාවරණ මාර්ගාවරණ නැති වෙනවා ප්‍රකෘතිමත් වෙනවා කියන එකයි කියන්නේ. තව වැඩි විස්තර විසුද්ධි මාර්ගයේ තියෙනවා එතනිනුත් තෙමීට බලාගෙන ඉන්න මේ යටතේමයි තියෙන්නේ. ඉතින් මේ එතන අභිඥා නිද්දේශයේ සිංහල පොතේ නම් අපි පිටු අංක බැලුවේ නැහැ. පාලි පොතේ තමයි පිටු අංක කීවේ. චතුූපපාත ඥාන කතාවෙම බලා ගන්න පුළුවන්. මේ විස්තරේ. සංඝයා කියලා කියනවා. තව විස්තර ටීකාවලත් කියනවා අපි ඒ තැන් පස්සේ. එහෙම කියලා නැහැ. විබලංග තව විස්තර ටිකක් විතරහට මෙතන කියලා නැහැ එහෙම එකක්. ඉතින් ඒ විහාරයේ ඉන්න භික්ෂුන් වහන්සේලා කියපම තමයි එක්කෙනයි නම් ඉන්නේ නේද? එක්කෙනෙක් ඉන්නව වෙන්නත් පුළුවන් මේ විහාරේ. නෑ ඒ දැන් වෙන කොහේ හරි ගිහිල්ලා ඒ ඉන්න තැනට ගිහිල්ලා වෙන කොහෙට හරි සේනාසනයකට ගියා නම් පිටුම් ගන්රාදපුරේ තැනකට ගිහිල්ලා. ඉතින් එතෙන්ද යන්න ඕන. හොයාගෙන යන්න කියන එක තමයි කියන්නේ. වැඩි විස්තර ඊළඟ දවසේ.
ඉවර නැහෙනි තාම නේද? එකනේ අපි කියුවේ මේ නේද? විස්තර ඊළඟ දවසේ කියමු කියලා. ඈ ඔව් බාර දෙන්නක් තියෙනවා නේද? ඊළඟ දවසේ මෙතනින් එහා තව කොටස් ටිකක් කට්ටිය බලලා තියෙනවා නේද? මෙතනින් එහා එතකොට හරි පිටු තුනක් විතර පිරිස බලලා තියෙනවා නේ. අපව බාර දෙන්න තියෙන. එතකොට ඒ ටික ඇති වෙයි එදාට. අපි එතනින් එහා කොටස ආයේ බලන්නේ. ඒ පිටු තුන කරලා හැමුණත්